ගරුතරීතර ත්‍රිවිධ රත්නයේ අවසරයි වැඩමව වැඩ හිඳින අති ගෞරවණීය සදා වන්දනීය මහා සංඝ රත්නයේ අවසරයි අනගාരിക දරදරියනි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුවක වැඩ වාසය කරන්නා වූ සීලෝම දිව්‍ය බ්‍රහ්මාදීන් අපි දැන් මෙම ස්ථානයට ආරාධනා කරගමු. ඒ වගේම අනන්ත සංසාරයක් පුරාවට අනන්ත අප්‍රමාණ වතාවක් ඔබ සියලු දෙනාටම අම්මා තාත්තා වුණු ඥාති හිත මිත්‍රකම් ඇතුව කරගත්තා වූ වැලි කැටයක තරමකින් හෝ උදව් පදව් කරා වූ යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සෑම සිරු දෙනාමත් සිහිපත් කරගෙන අරමුණු කරගෙන ඒ සිරු දෙනාටත් මෙම ස්ථානයට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්තුනි මේ අනාදිමත් සංසාරයේ ඔබ යතින් අවඩ අසාධාරණකම් වලට ලක් වෙලා අද අභව්‍ය ගාමී වටපිටාවක ඉපදලා ඉන යම්තා පිරිසක් සිටිනවා නම් එයටත් ඔබ යතින් වුණා වූ ඒ වැරදි වලට වන්දියක් විදිහට ඒ සිරු දෙනාටත් සුගිත මුදිත වෙන්නට අවස්ථාව සලසා දෙන්නට ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන මෙම ස්ථානට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ අතර ඔබේ නමින් ජන්මාන්තරගතවන්ට යදුනා වූ යම්තා පිරිසක් ඉන්නවා නම් අද තමන්ගේ ස්වෝත්සාහයෙන් මෙම ස්ථානට යාගන්නට ඒගන්ට නොහැකිව ඒ දෙවිදේවතාවුන් වහන්සේලාගේ අනුකම්පාවට ලක් වෙලා ඒ සිළු දෙනාවත් කැටුවම මෙම ස්ථානට එන්නට කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නාව පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන අභව්‍ය ස්ථානවලින් අත මිදලා සුඛිත මුදිත වන්නටත් ඒ වගේම මේ කෙරෙන්නට යන්නා වූ සද්ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒ සිළු දෙනාටම සාක්ෂාත් වෙත්වා කියන මහා මෙත්තා සාගත චේතනාව හිතේ තියාගෙන මම දැන් දේව ආරාධනාව කරන විට ඔබ සිළු දෙනාම සිතින් ඒ සිළු දෙනාම අරමුණු කරගෙන මෙම ස්ථානට එන්නට කියලා ආරාධනා කරමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා හොඳයි පින්වතුනි ඒ වගේම සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් මේ අනාදිමත් සංසාරයක් තුල ඔබ අප සියලු දෙනාම දැනුවත් හෝ වේවා නොදැනුවත් හෝ වේවා යම්තාක් ආරිපවාදයන් කරගෙන නැත්නම් අද අපේ සද්ධර්මාබෝධය වළක්වාලන්නට බාධා කරන්නට කටයුතු කරන්න පුළුවන්. මේ නිසාම පින්වතුනි මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් මේ තිදොරින් යම්තාක් ආරිපවාදයන් සිද්ධ කරගෙන තියෙනවා නම් අද මාත්‍රයක් හෝ සද්ධර්මයේ අවබෝධ කරගත් පිරිසක් විදිහට රාග ද්වේෂ මෝහයන් හි වැරදි දකින පිරිසක් විදිහට එදා රාගෙන් ද්වේෂෙන් මෝහෙන් බරිත වෙලා හිටපු කාලවල ඒ උත්තරීතර ආරයන් වහන්සේලාට තමන්ගේ අතින් වෙච්ච උපවාද අපවාද නිහතමානී ගුණය තමන්ගේ සිත තුළ දරාගෙන තමන්ගේ හිත පාපිස්නා බිස්සක් කරගෙන ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලාගේ දෙපා මුල වැඳ වැටි ආරිපවාද කමා කර ගන්නවා කියන චේතනාවෙන් යුක්තව මා මේ කියන විදිහට සීල දනම මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සංසාරයක් පුරාවට මම එන ගමන තුළ මගේ සිත, කය, වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්ණයට, ධම්ම රත්ණයට, සංඝ රත්ණයට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමි, සකෘදාගාමි, සෝතාපන්න මගපලලාදී ආර්යයන් වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදැන ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා, වචන මාත්‍රයකින් හෝ වේවා, සිතුවිලි මාත්‍රයකින් හෝ වේවා, වරදක්, හිංගයක්, හිංසාවක්, අකටයුත්තක්, අවැඩක්, අසාධාරණයක්, අපවාදයක්, උපවාදයක්, අපහාසයක්, උපහාසයක් පමණකින් හෝ සිදු වී ඇතනම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල අප්‍රමාණ අනුකම්පාවෙන්ම මා හට දස දහස් වර, කෝටි ලක්ෂයක් වර කමා කර වැඩ වදාරන සේක්වා කියලා සිළු දෙනම් මොහොත ආරිපවාද කමා කරගන්න. ඒ වගේම පින්වතුනි බොහෝ දුර ගමනක් ආපු මේ මොහොතේ ඒ ගමන කෙලවර කරන්නට නවත්තන්නට අදිෂ්ඨානයක් හිතට ගන්න ඔබ කොහේ ඉඳන් ආව මේ ගමනේ කාන්තේම නවත්තනවා කියලා අනන්ත සංසාරය පුරාවට කරගත් සියලුම පුණ්‍ය කුසල කර්මයන්ගේ ශක්තිය එක් වෙලා කැටි වෙලා මේ මොහොතේ තම තමන්ට අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන සෝතාපන්න සකෘදාගාමි අනාගාමි මහරහත් කියන මේ මාර්ගඵලයන් වලට පත් වෙන්නට හේතු වාසනා සැකසෙත්වා. ඒ අභිමතාර්ථයෙන් හිතේ තියාගෙන එකමෙක අදිෂ්ඨානයක් හිතේ තියාගෙන සීල දනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට සූදානම්. ඒ හවස මම පල්ලෙහාට වැඩියා අපේ ඉන්දසුමන හාමුදුරුවන්ගෙන් පැන්ඩෝල් පෙති දෙකක් ඉල්ල ගන්න කියලා. කවදාකවත් නැතුව ආරාමේ පැන්ඩෝල් ඉවරලා ඉයරයි. ආපු දායකයෝ ඔක්කොම ඉල්ලන් ගියාලු. ඈ? නැත? එහෙම කරන්න එපා බින්දුනේ. පවුනේ හාමුදුරුවෝ. ඊ ආපේ දැන් නැති මොනවා ගැනද මම මේ කියන්නේ කියලා. ඊයේ බොහොම වටිනා දේශනාවක් ගුරු ස්වාමීන් වහන්සේ ඒ වගේම උදේ අපේ ඕස්සක ධම්මහාඳුරන් වහන්සේත් සිද්ධ කරා. ඕස්සක හාඳුරු මේ ආසනෙ ඉඳගෙන බණ කියන අපිට බලා ගන්න හම්බුන්නේ නැහැ. ඊයාවේ නැත්. ඒ වගේම මහා සාර දේශනා මාලාවක් කී සිද්ධ වුණා. බොහොම ගැඹුරු දහම් කොටස් සරලව විග්‍රහ කරමින් පටිච්ච සමුප්පාදය ආදී මේ දුක හට ගන්න ක්‍රමවේදය කායානුපස්සනාව ආදී වශයෙන් ගොඩක් කරුණු දී දේශනාවෙ සිද්ධ වුණා. ඉතින් හවස ගුරු ආමරණ වහන්සේ මාත් එක්ක කියනවා උන්වහන්සේට දැනෙච්ච විදිහට ආපු සියලු දෙනාගෙම එක්කෙනෙක්ට හැරෙන්න අනෙක් හැමෝටම සෝතාපන්න ඵලයේ පිහිටියා කියලා උන්වහන්සේට වැටහුණා කියලා. පොඩ්ඩයින් පොඩ්ඩක් ඉන්න. මම ආවේ එක්කෙනා කවුද කියලා බලන්න. මොනවාන් කවුද කියලා? එහා පැත්තේ මෙහා පැත්තේ පොඩ්ඩක් බලන්න. කවුද එක්කෙනා කියලා පොඩ්ඩක් හොයාගම් බා. මොකද ඒකෙනාට විතරයි මම මෙතනින් හඩ බන කියන්නේ. බලන්න. එහා පැත්තේ මෙහා පැත්තේ ඉන්න පොඩ්ඩ අහලා බලන්න. අක්ක සෝතාපන්න. එක්කෙනෙක් හරින්න අනෙක් හැමෝම සෝතාපන්න වුණා කියලා උන්වහන්සේ කිව්වා. කවුද එක්කෙනා? නෑ එක්කෙනෙක් ගැන කිව්වේ. පොර ගන්න එපා ඉතින්. ඕකනේ ලංකාවේ මිනිස්සුන් හැටිනේ එකක් කියව ඔක්කොම පොර ගන්නවා. ඒක සීට් එකට ඔක්කොම පොර ගන්නවා වගේ වුරුද්ද. සෝතාපන්න නැති වෙච්ච එක්කෙනා කවුද? ඈ? ඔක්කොම අත්තිලවයි. ඔන්න ඔහම ඔබ බණ අහනවා නම් පින්වතුනි එකපාරට දහස් වතාවක් ඔබට සෝතාපන්න වෙන්න පුළුවන්. ඒක බොහොම ලස්සනට උදේ දේශනා වීයේ ඔසල් ගහඳුරුව පැහැදිලි කරලා දුන්නා. පුංචි ඇඟිල්ල ගැන කිව්ව මතකද? අර මොන ඥානෙන්ද? සම්බුත් ඥානෙ. දේශනාවක් අහනකොට හැම වෙලාවෙම සම්බුත් ඥානෙට දාලා බලනවා කියලා කිව්වා. මේ තමන්ට තමන් දන්න දෙයද මේ කියන්නේ? මේකයි පින්වතුනි. ඔබට සමහර හිතෙනවා ඇති මේ කොයි හාමුදුරුවෝ මෙතන වarnත් එකම ටිකක් ගැන නෙමෙයි කියවන්නේ කියලා. දැන් හිතලා බලන්න පින්වතුනි ඔබ මේ ශාසනයෙන් මේ වැඩේ කරගත්තේ නැත්තම් ඊළඟට කොයි ශාසනයද එන්නේ? කාගේ ශාසනයද? මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ ශාසනය. උන්වහන්සේ මොකද්ද කියන්නේ? දේත් මේ ටිකමනේ කියන්නේ. ඉතින් ඔබට පින්වතුනි වෙනස් එකක් අහන්න ඕන නම් බුදු කෙනෙක්ගෙන් බණාලා හරියන්නේ නැහැ. මේ වෙනකොට බුදුවරු කී දෙනෙක්ගෙන් බණ අහන්නේ නැද්ද? මතකද ඊයේ ඔබට දේශනා මතකද? උදේ දේශනා ගංගා නම් නදී තීරේ වැලකට ගානේ 105ක් උන්වහන්සේ කිව්වා අපිට බුදුවරු හම්බෙලා ඇති. ඒකෙන් 0.5ක් බණ අහලා ඇති. ඒ පින්නේ අනන්තෙන් දශමයක් කියලා කියන්නේ කීයද? ඒත් අනන්තයි. ඉතින් අනන්ත වතාවක් දැන් ඔබ මොකක්ද අහලා තියෙන්නේ මේ වෙනකොට? අනන්ත වතාව මේ කියන ටිකම තමයි පින්නේ. චතුරාර්ය සත්‍යම තමයි. මේ දුක හටගන්න ක්‍රමෙම තමයි. දුක හටගන්න හේතුව ඇත. ඒ හේතු නිරුද්ධ කළ කලෙහි දුක හටගන්නේ නැත. ආන්න එකට තියෙන මාර්ගය. ඉතින් ඔබට හිතුනොත් යම් දවසක දැන් ඉතින් ඕකමනේ කියන්නේ වෙන එකක් කියන්නේ නැද්ද? වැඩේ කියන්නේ මේක අපි වෙන එකක් කියමු. කිව්වා කියමු. ඒකෙන් වෙන්නේ ඔබ නිවන් දකින්න තියෙන කාලේ ඉස්සරහට යනවා. ගිහිල්ලා ඔබ කොහොම හරි පිං කරගෙන ගිහිල්ලා ආයේ වැටෙනවා කවුරු ඉස්සරහටද? මෛත්‍රී බුදු ජානන් වහන්සේ ඉස්සරහට. උන්වහන්සේ මොකද්ද කියන්නේ? ආයෙත් ඕකම තමයි කියන්නේ. ඒකයි බින්දින වෙන එකක් අහලා වැඩක් නැහැ. මම නම් කියන්නේ ඔය කන් දෙකෙන් වැඩක් නැහැ පින්වතුනි. මේ කියන දහම් කොටස ඔබට අහගන්න හම්බෙන්නේ නැත්තම් ඔය හිතෙන් ඇති වැඩක් නැහැ පින්වතුනි. මේ කියන දේ ඔබට අවබෝධ කරගන්න හිතෙන් නැත්තම් මම නම් කියන්නේ මම ඉපදුනේම නිවන් දකින්න. මම ඉපදුනේ මායි උපදින් නැති වෙන්න. ඔබට කොහොමද ඔබ ගැන හිතෙන්නේ? එහෙමම තමයි හිතෙන්න ඕනේ ඉතින්. ඔබ භාවනා කරනකොට භාවනා කරන්න තියෙන දේ නෑ කවදාකවත් භාවනා කරන්න ඕනේ නැති වෙන්නේ. මම නම් අපි හැමෝම මේ ආසනය මත වාඩි වෙන්න තියෙන උතුනේ මේ මම කරන අන්තිම දේශනාව කියලා අදිස්ථාන කළා. කොහොමද සාදු කරලා දෙන්න බණ එකතු වෙලා? ආ බොහොමද. ඒක නෑ මම බණ කියන්න ඕනේ නෑ. ඇයි ඔබ සාදුකාරකින් අනුමත කරේ? නෑ මගේ අදිස්ථානේ නම් ඒක පිටින් නෑ. ආයේ කවදාකවත් බණ කියන්න ඕනේ නැති වෙන්න. බණ කියන්න පුළුවන් වෙලාද බණ කියන්න සිද්ධ වෙලාද? සිද්ධ වෙලා. ඔබ සීල දෙනා මරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා නම් මේ මොහොතේ කිව්වනම් හරි ස්වාමීන් අපි හැමෝම මරිහත්. එතනින්ම දේශනාව නවත්තන්න පුළුවන් නේද? මේක නෙතනින් හර වචනයක්ම වචන මාත්‍රයක තරම්වත් දෙයක් කියන්න ඕනේ නැති වෙන්න. ඇයි කලේතු සියල්ල කරලා ඉවරයි දැන්. මේ දහම කියලා කියන්නේ ආයුධයක්. අපි කියන්නේ ටූල් එකක් කියලා. ජොබ් එකක් කරගෙන වැඩක් කරගෙන ආයුධයක්. හරියට මිටිය පාවිච්චි කරනවා වගේ මිටිය නැමැති ආයුධය පාවිච්චි කරනවා ඇණයක් ගහන. ඉස්කෘප්ණිය නැමැති ආයුධය පාවිච්චි කරනවා ඇණයක් ගලවන්න. ආන් ඒ වගේ තින් උතුණි. දහම නැමැති දේ ආයුධයක් විදිහට පාවිච්චි කරන. ඒකනේ කිව්වේ පඤ්ඤා යුදේන කියලා. මේ දහම ආයුධයක් කරගන්න තමන් ගාව තියෙන කෙලෙස් නසා ගන්න. කෙලෙස් නසාගෙන ඉවුරුනාට පස්සේ දැන් දහමින් ඇති වැඩේ මොකක්ද? දහමෙන් ඇති වැඩේ මොකක්ද? ඒකත් අනිච්චයි දුක්ඛයි අනත්තයිම තමයි. නිවනයි දහමයි නාත කියලා කන්නේ නැහැ නේද සිංහතුනි? නිවනමයි නාත. නිවනම වෙත්වා. දහමවත් අල්ලගෙන හරියන්නේ නැහැ. දැන් ඊයේ දේශනාව පිරිසකට දැන හිතෙන්නේ නැති බොහොම රසවත් දේශනාවක්. හරි ගැඹුරුයි. ගොඩාක් දේවල් එකේ අන්තර්ගත වුණා. දැන් අදත් ඔබාවේ මේ දේශනාව අහන්න බලාපොරොත්තු වෙන්නේ. ආසනේක පරිස්සම් වෙන්න අන්තරාදායකයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මොකද ඕනම දෙයක් දහමත් ඔච්චරම තමයි තියෙන්නේ. ඔබ කවදාකවත් බණ අහන්න එපා. තව කරුණ එකතු කරගන්න. දහමට ලෝභී වෙලා දහම අහන්න එපා. මේ දහම කියලා කියන ආයුධයක්. ආයුධය පාවිච්චි කරගන්න වැඩේ කරගන්න. වැඩේ කළා ඉවරනාට පස්සේ ආයෙ මට දහමවත් ඕනේ නැහැ. මොකද නැත්නම් ඔබ දහමට ඇල්ල හිටියොත් එහෙම. ඒත් ඉතින් ඉන්නවනේ. ඉන්නවනම් ඉතින් වැඩක් නැහැ. පෙරදිලා. නොඉන්නයි පින්තුනේ මේ උත්සාහ ගන්න ඕනේ. ඔබට නොඉන්න යමක් උදව් කරනවා නම් ආන් ඒ දේ පාවිච්චි කරන්න. නොඉඳීම සඳහා. මිසක් හිඳීම සඳහා නෙමෙයි. දැන් අද හවසට සමහරක් විතර ගුරුහාඳුරෝ ඊයේ කතා කරපු දහම් කොටස් කීපයක් අරගෙන නැවත විග්‍රහ කරයි. නමුත් සාමාන්‍ය සෙන්සිටර් දවසේ අලුත් පිරිසකුත් එනවනේ. අතුසන් බාන් පොඩ්ඩ අදම ආරාමයට ආපු අය කවුරු ඉන්නවද? ආ හොඳයි අත්පල්ලෙන්. හොඳයි. සබසීර දෙනාම බොහොම සාදරයෙන් ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි හැමෝම දන්නවා පින්දින අපිට හැමෝටම එකම එක අරමුණයි මේ තියෙන්නේ. උදෙක්ම නිවන් අවබෝධය පිණිසයි. අපි දහමවත් අල්ලගන්නේ නැහැ පින්තුනි වෙන කාරණාවක් උදෙසා. ඒකෙන් අපි කවදාකවත් මාර්ගඵලයක් ගැන ලෝක සත්‍යයට කියලා වැඩක් නැහැ. තමන්ගේ නිවනට තමන්ගේ මාර්ගඵල තමන්ට මිසක් අනෙක් කෙනෙක්ට ඇති වැඩක් නැහැ. ඒවත් තිබුණත් නැතත් පින්තුනි ඒව ගැන කතා කරන්නේ නැහැ. අවශ්‍ය නැහැ. ගැලවෙන්න අවශ්‍ය යමක් තියෙනවා නම් පින්දින අපි ඒක ගැන කතා කරනවා එච්චරයි. හැබැයි අපිට කරන්න පුළුවන් ඒ දේ දෙන එක විතරයි. තම තමන්ගේ වැඩේ කරගත යුතුයි. ඔබ කොයිතරම් දුරටද මේක ඔබව දාන්නේ? ඒක ලේසි. මතකද ඊයේ උදේ දේශනාව? ඒක ලේසි නමුත් අමාරුයි. ඇයි අමාරුයි? තනියෙන්නේ මේ වැඩේ කරන්න තියෙන්නේ. ඒ නිසා ලේසි. අමාරුයි. තමන්ව 100ට 100ක් දාගන්න අමාරුයි. අන්නේකයි වැඩි. එහෙනම් තමන්ව 100ට 100ක් දා ගන්න පුළුවන් කෙනාට තමයි තින්දි මේ කටයුතු කරගන්න පුළුවන් හරියට. ඉතින් 100ට 100ක්ම බැරි වුණත් අඩුතරමේ පින්නේ 100ට 50කට එහා පැත්තෙන්වත් දාන්න. මොකද 100ට 51ක්වත් වැටුනේ නැත්නම් ඉස්සරහට යන ගමන නෙමෙයිනේ. නේද? අඩි 4ක් ඔබ ඇවිදිනවා නම් පින්නේ අඩුම තරමේ අඩි 3ක් ඔබ ඉස්සරහට යන්න එපැයි. අඩි 3ක් පස්සට අඩියක් ඉස්සරහට. කොහෙද දැන් මේ යන්නේ? හ්ම්? පස්සට. අඩි 2ක් ඉස්සරහට අඩි 2ක් පස්සට. දැන් කොහෙද මේ යන්නේ? එක තැන. අඩි 3ක් ඉස්සරහට අඩියක් පස්සට. දැන් කොහෙද යන්නේ? ඉස්සරහට. අඩි 4ක් පස්ස ඉස්සරහට නะ? අයනම් වේගෙන් ඉස්සරහට. ඒකයි 150කට එහා පැත්තෙන්වත් වින්නතුනේ. තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය මේ වෙනුවෙන් දාන කෙනාට විතරයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙනම් ඔබ වඩන හැම අபிසංකාරයකටම පින්දින අඩුසර්මේ කුසල සංකාර දෙකක්ම වැඩෙන්න ඕන. නැත්තම් 150කට එහා පැත්තේ වැඩෙන්නේ නැන්නේ ඒකට. දවසක් තුල ඔබ අபிසංකාර හතරක් වඩනවා නම් අරුමතරින් පින්දින කුසල සංකාර තුනක්වත් ඒකට හිලව් වෙන වඩන්න වෙනවා. නැත්තම් සංකාර හතරක් වඩනවා නම් අඩුතර මේකෙන් තුනක්වත් කුසල සංකාර වෙන්න ඕන. ඒකෙන් දෙකක් අபிසංකාර දෙකක් කුසල සංකාර. දැන් එකතැන ඉන්න. මොකද්ද මේ කුසල සංකාර වඩනවා කියලා කියන්නේ? ආ මොකද්ද අபிසංකාර වඩනවා කියන්නේ? අபிසංකාර වඩනවාද? ඈ? ආ වැඩෙනවා. මර කරන්නේ දැන් නේද වැඩෙනවා? මම කරන්නේ. නේ? දැන් හරිය ලේසි. මම දඩමීම කරගෙන තියෙන එක. මම දන්නේ නැහැ අපේ හන්දන අවිද්‍යාව දෙන මර කරන්නේ දැන් නේද? අවිද්‍යාවනේ මම වරගන්න දෙන අවිද්‍යාව. ඒ සමහර අය එහෙම දැන් කවුරැ වැරද්දක් කරාම එවුවම ඔබ ඔබතුමා ඇයි වැරද්ද කරේ? ඉතින් අවිද්‍යාව? මං කෙලස්. මං ගාව කෙලස් ඒක. ඇයි මිනිහා මරු? කෙලස්. ඇයි ගොරංගක? කෙලස්. ඇයි මොකද? කෙලස්. ඒක ඉතින් හද කාලකන් ඉන්නේ පින්තුනේ. නේද වැරද්දක් කරාම ඇයි කියලා වම්? කෙලස්. ඇයි? හැදෙන්න ඕන කෙනෙක්ද ඔය? නෑ නෑ. මේකයි පින්තුනේ. දුක සම්බන්ධයෙන් තියෙන සතුටුදායක මාරංචි මොකද්ද? හ්ම්? දුක මොකද්ද? හේතුක ඵලය. ඒක තමයි දුක සම්බන්ධයෙන් තියෙන එකම සතුටුදායක ආරංචිය. අනෙක් දුක සම්බන්ධයෙන් තියෙන ආරංචි සියල්ලම මොනදායකයිද? මොනදායකයිද? දුක්දායකයි. දුක් සම්බන්ධයෙන් සීල ආරංචි දුක්දායකයි. එකක් විතර තියෙන සතුටුදායකයි. ඒ තමයි දුක හේතුක ඵලය. එහෙනම් ඔන්න ඔය හේතු නැති කර කල් හිතින් තුනේ ඒ කාන්තෙන්ම දුකට උන් හිටි තැන් නැති වෙනවා. ඔබ කැමති උනන් නැති උනත් වෙන දුක දුරු වෙනවා. දුකට හේතුව නැති කරගත්තොත්. දුකට තියෙන හේතුව හොයලා ඒ හේතුව නැති කරාට පස්සේ ඔබ කැමති උනත් ඔබට දුක් විඳින්න පුළුවන්. අදිෂ්ඨානෙන් දුක් විඳින්න පුළුවන් ඊට පස්සේ. බෑ. සෝතාපන්න වුණාට පස්සේ අදිෂ්ඨාන කළ සතර පාය දෙන්න පුළුවන්. පුළුවන්. බෑ. අපි තුම බෝධි පූජාවක් තියෙනවා. මට හතර පාය දෙන්න ලැබේවා. පඳුරකුත් ගැට ගහලා ත්‍රිමා බෝධීන් වහන්සේ වටේ වැඩගුණ කළා. අදිෂ්ඨානයක් තියෙනවා මට හතර පායට යන්නමයි ඕනේ කියලා. දැන් සෝතාපන්නයි. යන්න පුළුවන්? බෑ පින්විතරේ. දැන් ආයෙ හතර පායට ඔබට වීසා ගහන්නේ නැහැ. එහෙනම් හේතු නැති කල්හි ඵලයක් උදා වෙන්නේ නැහැ පින්විතරේ. ඔබට කැමැති උනන් නැති උනත්. ඒකනේ මේකේ තියෙන මේ පරම ගම්භීර දහමේ තියෙන පින්විතරේ. අල්ලගන්න තියෙන වටිනාම තැන ඔන්න ඔතන. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. එච්චරයි. කරන්නේ කවුද කියන එක අදාළ නැහැ. කරන්නේ කියන තැනට ගිහින් සම්බුදු ශාසනය කොයිම තැනකවත් වටිනාකමක් දෙන්නේ නැහැ. දැන් අපි ඔබ දන්නවනේ අපි ගුණය ගැන නිතරම කතා කරනවා. මව් ගුණය ගැන කතා කරනවා. පිය ගුණය ගැන කතා කරනවා. මම විශ්වාස කරන පරිදි නම් මෙතන ඉන්න බොහෝ දෙනෙක් පින්දින හැමදාම අම්මර තාත්තට වැඳලා අරුතර්මේ දවසකට එක සැරයක් හරි අම්මර තාත්තට වඳින පිරිසක් වෙන්න ඕනේ. ඔබ මට පොරොන්දු වෙලා තියෙන්නේ මේ කරනවා කියලා. පොරොන්දු කඩ කරන්න එපා. ඒක කඩවුණු පොරොන්දු වෙයි. දැන් අම්මට වඳින ගාතාවේ ඔබේ ගාතාව කියන්නේද කියන්න බං. අපි නම ඔබගේ අම්මගේ නම සිරියාවති. දසමාසේ සිරියාවති උරේකත්ව පෝසේ සියුද්දි සිරියාවති. ඇයි ඒ සිරියාවති කියන නම ඒක ඇතුළට දාලා නැත්තේ? ඇයි දාලා නැත්තේ? ඈ ඔබ වන්දනා කරන්නේ මොහොකටද? මව ගුණයට. මිසක් අම්මට වඳින ගාතාවක් නැහැ පින්විතරේ. උද්ධිකාරෝ සිරිපාලාලින් ගිත්වාද? නෑ එහෙම ගාතාවක් නෑ එහෙම ගාතාවක් නැත්තේ තාත්තට වඳින ගාතාවක් නෑ මේ බුදු හාමුදුරන්ට වඳින ගාතාවක් නෑ බුදු ගුණයට වඳින ගාතාවක් තියෙන ඔබ දන්නවනේ වන්දනාව කියන එකේ තේරුම තමන්ගාව පින්වතුනේ ඒ සම්බන්ධයෙන් නොදැනුවත්කමක් තියෙනවනම් හෙවත් අන්ධ බවක් තියෙනවනම් ආන් ඒ නොදැනුවත්කම දුරු කරගෙන ඒ ගුණය තමන් තුළ පිහිටුවා ගන්න ගන්න අදිෂ්ඨානයට තමයි පිළි වන්දනාව කියලා කියන්නේ එනකින් සිරිපාලට වඳින ගාතාව තියෙන විදිහක් නැහැ නේ ඔබට කවදාකවත් සිරිපාල වෙන්න බෑ ඔබට කවදාකවත් සිරියාවති වෙන්න බෑ හැබැයි මව් ගුණේ පිය ගුණේ ඔබ තුළ පිහිටව ගන්න බැරිද බැරිද පුළුවන් එහෙනම් සංඝ ගුණේ ඔබ තුළ පිහිටව ගන්න බැරිද පුළුවන් දැන් සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන ගාතාවේ සාරිපුත්‍රයන් වහන්සේගේ නම තියෙනවද කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නම තියෙනවද නැහැ තියෙනවද ඒක කෙනෙක්ගේවත් නමක් නැහැ ඔකේ හැබැයි ත්‍රිකාලිකව වැඩ සිටියා වූ ආර්ය මහා සංඝ රත්නයේගේ ගුණට වඳින ගාතාව තමයි ඒ එනම මේ ගුණ පින්වතුනි ඉතින් ඒ වගේ පින්වතුනි මේ ලෝකේ තථාගතක ශාසනය තුල මේ පුද්ගලය පැනවීමක් කරන්නේ නැහැ පින්වතුනි පැනවුවොත් ඒ දුකයි පණවන්නේ ඒ කියන්නේ විඳින්නාට මොකක් පණවමු කියලාද දුක පණවමු නැන් ඉන්දියන දෙන්න එපා. ඊයේ දේශනාවේ ඔබට ප්‍රවිෂ්ඨය කරන් දෙන්නයි මේ හදන්නේ. එනිසා හොඳ අවධානයෙන් අහගන්න. අත අපරාධ. සමහරට අද හවසට උන්වහන්සේ දේශනාව කරොත් වෙනතුනේ ඒක ටිකක් තව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මම බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. වට පරිසරය. එනවා විදිහ සම්බුදු ශාසනයක් තුල මේ පුද්ගලයෙක් පැනවීමක් ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. මොකද එහෙම පණවන්න පුද්ගලයෙක් නැති නිසා. පැනෙවොනම් පැනෙවෙ පිණිස දුක. මේ ලෝකේ යම් දෙයක් උදා කරනවා නම් උදා කරගන්නවා නම් ඒ උදා කරගන්නේ දුකමයි. උදා කරගන්න නැති දෙයක් දුකක් නෙමෙයි. යමක් උදා කර ගන්නවා නම් ඒක දුකක්මයි. ඔක දෙපැත්තටම හරි. යමක් උදා කරගත්තොත් ඒක දුකක්මයි. දුකක් නම් ඒ උදා කරගත යුතුමයි. එහෙනම් ස්වභාවයෙන් පවතින්නේ නැහැ පින්වතුනි ඒක. අපි කියන්නේ ස්වභාවික නැචරලි පවතින්නේ දුක හැරෙන්න දුකට පරිබාහිර දෙයක් තින්නේ නැචරලි පවතින්නේ නැහැ. සමයි. දුක විතරයි හදා ගන්න ඕන දෙයකට තියෙන්නේ. හදා ගන්න නැති දෙයක් නම් ඒක දුක නෙමෙයි. එහෙනම් යමක් හදනවා නම් පින්වතුනි ඔබ විසින් ඒක ඒකාන්තෙම දුකක්. එහෙනම් යමක් සංකරණය කරනවා නම් සංකරණය කරනවා කියලා කියන්නේ හේතු එකතු කරගෙන යමක් හදනවා. යමක් සංකරණය කරනවා නම් පින්වතුනි ඒක ඒකාන්තෙම දුකක්මයි. ඒක අනේකාන්තෙම අනිච්චමයි. ඒකයි කිව්වේ අනිච්චාවත සංඛාරා කියලා. එහෙනම් හේතු එකතු කර කර පින්තන යමක් හදනවා නම් ඒ හදන්නේ දුකක්මයි මිසක් වෙන එකක් නොව. දුකයි තව මොකක්වත් හදන්නේ නැහැ. දුක විතරමයි හදන්නේ. එහෙනම් හදන එක නැවැත්වුවොත් පින්තන ඔය මොකක් හදන එකද ඔය නවත්තලා තියෙන්නේ? දුක හදන එක නවත්තලා තියෙන්නේ. හැදුවොත් හැදුවේ දුකක්මයි. හදන එක නැවැත්වුවා නම් නැවැත්වුවේ දුක හදන එකමයි. එහෙනම් මේ ලෝකේ යමක් උදා වුණා නම් පින්වතුනි ඒ උදා වුනේ දුකක්මයි. දුකක් නම් උදා කරගත යුතුමයි. මිසක් වෙන විදිහක් නැහැ දුක හිටින්න. දුක උදා කර ගන්න ඕනමයි. මේ හැම එකෙම ඔබට පැහැදිලි වෙන ඕන පින්වතුනි මේ හේතුඵල ධර්ම. ඒක පින්වතුනි පරම සුන්දර ධර්මයි. පුදුම ශ්‍රේෂ්ඨ ධර්මයක් පින්වතුනි මේ හේතුඵල ධර්ම. මොකද හේතුඵල ධහම නැති තාක් පින්විතනේ මේ ලෝක සත්‍ය අනාතයි. පෙළෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. දුක් විඳිනවා. කරන්න දෙයක් නැහැ. තේරුමක් නැහැ කියලා තේරෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. අනාත නැද්ද? ඔබට තද බල ඔළුව කැක්කුම හැදිලා. ඔළුව කැක්කුමට දෙන බෙහෙත් ගැන ඔබ දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මතකද බින්නේ ඉස්සර ඔය නිර්වින්දන බෙහෙත් හොයාගන්න කලින් මිනිසුන් සත්කම් කරේ කොහොමද? සිහියෙන් ඉඳගෙන. ලෙඩා සිහියෙන් ඉන්න ගමන් තමයි තියෙන්නේ මිනිසුන් සත්කම් කරේ. දත් ගැලෙව්වේ ආදිවාසීන්. පස්සේ තමයි තියෙන්නේ නිර්වින්දන බෙහෙත් හොයාගත්තේ. ඇනෙස්තෙටික්ස්. එයා හොයාගන්න කලින් මිනිස්සු සිහියෙන් ඉද්දි තමයි මේ අතපය කැපුවා, දත් ගැලෙව්වා, ඔබ හිතලා බලන්න තියෙන්නේ. ඔබේ කකුලක් ඔය අතුපතු ගාන ගමන් ගිහිල්ලා කොහේ හරි කොනක වැදුනොත් එහෙම කොච්චර වේදනයිද? දැන් එන හිතලා බලන්න. ඔබ සිහියෙන් ඉන්න වෙලාවට ඔබේ දතක් ගලවනවා. අඬුවක් දාලා අදිනවා. කොහොම වේදනාවක් ඇද්ද? නැත්තම් යුද්ධෙට ගිහිල්ලා පින් මේ සෝදාදුවේ කකුලක් ඇතුළට මොකක් හරි පතරමක් හරි මොකක් හරි ගිහිල්ලා බුලට් ටැග් ගිහිල්ලා. දැන් ඒක ඔපරේෂන් එකක් කරලා ඒක අයින් කරනවා. ඒ මනුස්සයාට බුලට් එක ගියාට වඩා වේදනාවක් නැති වෙන්නේ දැන් කරන ඔපරේෂන් එකෙන්. හැබැයි කරන්න දෙයක් නැහැ. මොකද ඒකට හේතුව උත්තරයක් දන්නේ නැහැ. අනාතද නැද්ද? හැබැයි බුලට් එක ඇතුළේ තියලා හරියනවද? නැහැ. ගන්නත් ඕනේ. හැබැයි වේදනාව විඳින්න නැතු වෙන ක්‍රමයක් දන්නෙත් නැහැ. අන්න ඒක අනාතයි කියලා කියන්නේ. එහෙනම් පින්නේ හේතුඵල ධම අවබෝධ නොකරගත්ත කෙනා ඒ කාන්තේ මනාතේක. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ මම් පස්සති කියලා. ඇයි සෝ ධම්මං පස්සති කිව්වේ? ඊට පස්සේ සෝ ධම්මං පස්සති මම් පස්සති. ඒ සමානයි බී බී සමානයි සී නම් ඒ සමානයි මොකටද? සී වලට. එහෙනම් පටිච්ච සමුප්පාදේ දැක්කනම් හෙතෙම මම දැක්කා. මම කියලා කිව්වේ මේ ගෞතමයන් වහන්සේවද? නෑ පින්වතුනි, බුද්ධ දැක්කා. මොකද දුක දැක්කනම් පින්වතුනි පටිච්ච සමුප්පාදයෙන් හැදෙන්නේ දුකයි, තව මොනයිද? දුකයි. අයි බෝනස්. buy one get one free එක. එහෙම නෝ. එහෙම කන්නේ. පටිච්චසමුප්පාදයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ මේ ලෝකෙට දේවල් උදා වෙන හැටි. ඕනම දෙයක් පටිච්චසමුප්පන්නයි. යමක් උදා වුණා නම් ඒ පටිච්චසමුප්පන්නයි. පටිච්චසමුප්පන්න ක්‍රමවේද හැරෙන මේ ලෝකෙට කිසිම දෙයක් උදා වෙන විදිහක් නැහැ. දැන් මනුස්ස දරුවෙක් නම් ආවේ කොහෙන්මද? ආයි කොහෙන්මද? මෞකසකින්මයි. මෞකසකින් ආවනම් ඒක මොකෙක්මද? දරුවෙක්මයි. මනුස්ස දරුවෙක්මයි. නැත්නම් මනුස්ස මෞකසකින් ආවනම් ඒ මනුස්ස දරුවෙක්මයි. මනුස්ස දරුවෙක් නම් ආවේ කොහෙන්මද? මනුස්ස මෞකසකින්මයි. විද්‍යාවෙන් නම් දැන් එක එක දේවල් කරනවා ඇති, ටෙස්ට් ටියුබ් ආදී වශයෙන් බේබිස්. ඒ කියන්නේ මම කියන්නේ සරලව ගමුකෝ. ආන් ඒ වගේ පින්වතුනි මේ ලෝකෙට යමක් උදා වුණා නම් ඒ උදා වුණේ පටිච්චසමුප්පන්නමයි. පටිච්චසමුප්පන්නවමයි. පටිච්චසමුප්පන්නව යමක් උදා වුණා නම් ඒ උදා වුනේ දුක්ක්මයි. ආන් ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඔබ පටිච්චසමුපාදේ දැක්කනම් එහෙනම් ඔබ දැක්කා මේ ලෝකෙට දුක උදා වෙන හැටි. මේ ලෝකෙට දුක උදා වෙන හැටි දැකපු ඔබට දුකට පිළියම නම් මෙතුවක්කල් හොය හොය හිටියේ. දැන් ඔබට වැටහෙනවා මේ භවයේ උදුරලා දාන එක හැරෙන්න වෙන උත්තරයක් නැහැ කියලා. ආන් ඒකයි උන්වහන්සේ දේශනා කරේ යම පටිච්චසමුප්පාදේ දැක්කනම් හෙතෙම මම දැක්කා කියලා. බුද්ධ ධම්ම සංඝ හැරෙන්න වෙන උත්තරයක් නැති බව තේරෙනවා. ඔබට අපි මං හිතන්නේ ගිය සතියේක පැහැදිලි කරා තියෙනවා මේ බව උදුරල දාන වැඩපිළිවෙල බුද්ධ. ඉස්සරම දේශනාවලත් ඔක කතා වුණානේ. ඉතින් බව උදුරල දාන්න නම් පින්වතුනි භවයේ හැදෙන හැටි හොයාගෙන ඉන්න ඉපයි ඉස්සෙල්ලා. ඇයි ඒ? හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධිතේ. ගින්නක් නිවල දාන්න ඕන මොකද්ද හොයාගන්න ඕන ඉස්සෙල්ලම? මොකද්ද හොයාගන්න ඕන? ගින්න හටගන්නේ කොහොමද කියලා හොයාගන්න ඕන. හටගන්න හොදී හොයාගෙන නැතුව නිවන්න පුළුවන්ද ගින්න? බෑ. මේ ලෝකෙ හැම කිසිම දෙයක් නැහැ නේ පින්වතුනි. ඔබට නවත්තන්න බෑ පටන් ගත්ත විදිහ හොයාගන්න නැතුව. එහෙනම් හේතු හොයාගන්න නැතුව පින්වතුනි කිසිම ඵලයක් උදා කරවන්න බෑ. ඒ වගේම හේතු හොයාගන්න නැතුව කිසිම ඵලයක් උදා වෙනක නවත්තන්නත් බෑ. එහෙනම් යම් දවසක දැක්කා නම් පටිච්චසමුප්පන්නවයි මේ දුක උදා වෙන්නේ කියලා. ආනෙදාර තේරුම් ගත්තා මේ භවය තමයි දුක කියලා තේරුම් ගත්තා නම් භව හැදෙනක මොකද භවයෙන් පස්සේ හැදෙනවනේ ಜಾති. මේ දුක් ಜಾති ඔක්කොම ඔය භවයකින් එළියට පයින් ඔක්කොම පිළි දුක් ಜಾති. දුක් ಜಾති පයින්. මොකද ඔක්කොම ජරාවට මරණයට යනවා. අවිද්‍යාවෙන් නම් පටන් ගත්තේ. කුසල සංකාර ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි සංකාරයෙන් නම් පටන් ගත්තේ අවිද්‍යාවෙන් නම් පටන් ගත්තේ ඉතින් එළියට පයින් ඔක්කොම මොන જાතිද? දුක් જાති. දැන් මේ මල බලන જાති මොන જાතිද? දුක් જાති. එහෙනම් බවහදන වැඩපිළිවෙල ඒකාන්තෙම තේරුමක් නැති හරයක් නැති. අට්ටියති හරායති jigucchati වෙච්ච වැඩපිළිවෙලක් කියලා තේරුම් ගත්තට පස්සේ දැන් බලනවා මම කොහොමද ඒක නවත්ත ගන්න කියලා. දැන් බලනවා භවයට හේතුව මොකද්ද? උපාදාන. දැන් උදේ පාන්දරම ටිකක් ගැඹුරු සාකච්ඡාවක් මේ යන්නේ. සාමාන්‍යයෙන් අපි හිත මොලොක් කරන එක නේද උදේට? දවල්ට දේශනාව දාන්න. කුමුරු සකස් කරන එක තමයි සාමාන්‍යයෙන් උදේ දේශනාවල් කරන්නේ. තේරලා නැද්ද? ඒ ක්‍රමයේ පින්වතුනි. මොකද කළු ගලකට කොච්චර වතුර වැක් කරත් දරන්න බෑනේ. එහෙනම් ඉස්සෙල්ලා ස්පොන්ජ් එකක් වෙන්න ඕනේ. ස්පොන්ජ් එකට තමයි අපි වතුර වැක් කරන්නේ. ස්පොන්ජ් එකට වතුර ළඟින් තිබ්බත් උරා ගන්නවනේ. ළඟින් වතුර ටිකක් දැම්මම ස්පොන්ජ් එක ළඟින් තියලා බලන්න. ටික ළඟේ වතුර ටික උරාගෙන. නව අද සමහර ටිකක් ගැඹුරු දේශනාවක් කියයි හවසට. ඔබ සිල් දෙනාගේ පුණ්‍ය ශක්තිය අනුව තමයි ඉතින් ඒක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. නමුත් මම මේ උත්සාහ කරන ඔබට ඒකට අවශ්‍ය කරන වට පරිසරය හදලා දෙන්න. සාමින් වහන්සේලා කීප නමකුත් ඉල්ලීමක් කරා. ඊයේ කතා කරපු ටික පොඩ්ඩක් ආපෞසරයක් අපි කතා කරමුද කියලා. ඒ ඔක්කොම මම කතා කරන්න යන්නේ නෑ වේලාවේ. නමුත් වට පරිසරය හදලා ගමු. මේක හැමෝටම තේරෙනවා පින්වතුනි. මේ කියන ටික හැමෝටම තේරෙනවා. නෝ bari hatte dawasada me kohomath okkoma okkoma tika therena ena ada therenna kiyala kiyanne heta therum ganna baa kiyana ekada na na bari deyak kochchara kal nokara hitiyamada puluwan wen mara dawas walin kiyanne na na dawas walin dawas bari deyak kochchara kal nokara hitiyamada puluwan wen dawas 1700 කවදාකවත් බෑ. එහෙනම් අද මේ කියන එක තේරුම් ගන්න බැරි නම් කොච්චර කල් තේරුම් ගන්න නැතුව ඉන්න හැදුවමද තේරුම් යන්නේ? ඈ? කවදාකවත් නෑ. ඒක ජීවිතේ විදිහ ඕනම දෙයකට එහෙමයි. කරන්න පුළුවන් තරම කරන්. එතකොට අද බැරි තරම හෙට පුළුවන් වෙනවා. හෙට පුළුවන් වෙන තරම අද පුළුවන් වෙන්නේ නැහැ පින්වතුනි. මොකද ඒකට හේතුව තාම ඔබට අද පුළුවන් වෙන්න ඕන තරම පුළුවන් වෙලා නැහැ. ආන් ඒකයි හෙට පුළුවන් වෙන්න තියෙන තරම අද තාම කරගන්න බැරි වෙලා තියෙන්නේ. එහෙනම් අද පුළුවන් වෙන්න ඕන තරම අද පුළුවන් කරගන්න. එතකොට හෙට පුළුවන් වෙන්න ඕන තරම හෙට පුළුවන් වෙයි. දැන් මෙතන ඉඳන් අර ශාලාවේ කෙළවරට යන්න ඕන නම් ඔබ ඉන්නේ මෙතන. ඊළඟ මොකද කරන්න තියෙන්නේ? ආන් අර දොරගවට ඊළඟ අඩිය තියන්න නේ තියෙන්නේ. ඈ මොකද කරන්න ඕනේ? මේ ඊළඟ අඩිය තියන්නේ. ඒක පුළුවන්? ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඊළඟ අඩිය තියන්නේ. ඊට පස්සේ? ඊළඟ අඩිය තියන්නේ. දැන් ඔක දිගටම කරගෙන ගියහම ඔබ කොහොමද එතන ඉන්නව පින්වතුනි? ඒකයි කිසිම වෙලාවක පින්වතුනි ඔබ හිතාගන්න එපා මට බෑ කියලා. මට බෑ නෙමෙයි. තාම බෑ. තවම බෑ කියලා කියන්නේ කවදාවත් බෑද? නෑ සම්පූර්ණ දෙකක් නේ. තවම බෑ සහ කවදාවත් බෑ. ඒ සම්පූර්ණ දෙකක්. එහෙනම් මේ කියන හැම දෙයක්ම පින්වතුනි ඔබ හිතනවාද මම මේ ලෝකෙට එනකොට මේ ටික ඔක්කොම අවබෝධ කරගන්න ආවා කියලා? ඉතින් මට තේරුම් නම් ඔබට තේරුම් ගන්න බැරිද? පුළුවන්. තමන්ගේ ජීවිතයේ අත්දැකීම් වලට දාලා බලන්නයි තියෙන්නේ පින්වතුනි. ඉතින් අත්දැකීම් වලට දාලා බලන්න ඇහිලමදි අහන්න ඕනේ. ඇහෙන එක පුළුවන් කන් දෙකට කරන්න. ආහන එක කවුද කරන්නේ? ඒ කරන්නේ හිත. එහෙනම් කන් දෙක හරහා ගියාට හිතේ දොර වැහිලා නම් තට්ටු කර කර ඉඳී යන්න බෑ තුළු. ඒ නිසා නැගිටින්න. හරි. එනම් පිටින් මේ ලෝකෙට පහළ වෙච්ච සුන්දරම න්‍යාය තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡත. පටිච්ච සමුප්පන්නව පින්විතනේ මේ ලෝකෙට තථාගතයන් වහන්සේ දේශනා කරේ දුක හටගන්න ක්‍රම වේද. ඒක මහා භාග්යයක් පින්විතනේ. මොකද එතකොට අපිට පුළුවන් දුක හටගත්ත හේතු ටික හොයලා හේතු නැති කළා දාන්න. එහෙනම් මේ භව හැදෙනක ප්‍රශ්නේ කියලා තේරුම් ගත්තට පස්සේ භවෙන් නම් ජාතිය හැදෙනවා, ජාතිය ජරාවට මරණය යනවා. එහෙනම් භව හැදෙනක ප්‍රශ්නේ කියලා තේරුම් ගත්තට පස්සේ ඉන්නේ දැන් ඔන්න හොයාගෙන යනවා භවය හැදුනේ කියලා. භවය හැදුන උපාදානය නිසා. උපාදාන උනේ මක් නිසාද? තණ්හාව නිසා. තණ්හා උනේ මක් නිසාද? වේදනාව නිසා. වේදනාව උනේ මක් නිසාද? ස්පර්ශය නැත්තම් සංස්පර්ශය නිසා. ඒක උනේ මක් නිසාද? සලආයතන නිසා. සලආයතන ප්‍රධාන කරගෙන ඒකයි පත්‍යය කියලා කිව්වේ. ඒක තමයි ප්‍රධාන උනේ. ප්‍රත්‍ය කරගෙන. එතකොට සලආයතන උනේ මක් නිසාද? මක් නිසාද? නාම රූප නිසා. නාම රූප උනේ මක් නිසාද? විඥාන නිසා. විඥාන උනේ මක් නිසාද? සංඛාර නිසා. අபி සංඛාර නිසා. අபி සංඛාර උනේ මක් නිසාද? අවිද්‍යාව නිසා. දර දැන් ඔබ ආවපෙන් උතුනේ මේ අර පහළට අඳින එකේ මුලට. සමයි. අංක 7 ඉලක්කම අඳින. මතකද? මේ පැත්තෙන් අඳින මේ පැත්තෙන් අඳින එකේ. ඒක දැන් මුලට ආවා. එහෙනම් මේ මෙතනට වැටෙනවා පින්න අනිත් පැත්තෙන් එන ඒවා ඔක්කොම ටික. පාන් ෆැක්ටරි ගැන කිව්වා. පාන් අයින් කරන්න අයින් කරන්න අලුතෙන් පාන් ගෙනත් දානවා එතනට. දසතාව කිව්වා රබර් මොනවද කියන්නේ? හ? රොටි මැටි. රබර් රොටි මැටි. දැම්ම ගමන් එළියට එනවා රොටිය. එතකොට දැන් බලන්න පටිච්චසමුප්පාදයේ ආපස්සට යද්දි පින්දිනේ වැටෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව තණ්හාව තමයි ප්‍රශ්නේ කියලා. මොකද අවිද්‍යාව තිබ්බොත් ඒකාන්තයෙන්ම තණ්හාව එතන උපදිනවා. තණ්හාව ඉපදුනොත් ඒකාන්තයෙන්ම ඉතින් භව හැදෙනවා. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරගන්න මිසක් කවදාකවත් භව හැදෙන එක නවත්තන්න බෑ. දැක්කද පරිච්ඡසම්පාදයේ දැක්කා, දහම දැක්කා. ඉස්සෙල්ලම භවය උදුරලා දාන්න ඕන බව දැක්කා, බුදුන් දැක්කා. භවය උදුරලා දාන්න නම් භවය හැදෙන හේතු ටික බලාගෙන ගියා. අන්න දහම දැක්කා. පරිසම්පාදේ දැක්කනේ. පරිසම්පාදේ මුල තියෙන අවිද්‍යාවයි තණ්හාවයි. අන්න සං දැක්කා. එහෙනම් සං ගසා දැම්මහම වැඩේ කෙලවරයි කියලා දැක්කා. අන්න ඒකයි බුද්ධ ධම්ම සංඝ කිව්වේ. එහෙමනම් පින්වතුනි බුද්ධ ධම්ම සංඝ දැක්ක කෙනා අනාතයෙන් මිදුණද නැද්ද? අනාතත්වයෙන් මිදුණා. මොකද දැන් යාර ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. ප්‍රශ්නෙට උත්තරයක් නැති කෙනා පිළිදී අනාතයි. පෙළෙන කෙනාට පෙළීමේම නවත්ත ගන්න කොහොමද කියලා දන්නේ නැත්නම් ඒක නා අනාතයි. දුක් විඳින කෙනාට දුක් විඳින එක නවත්ත ගන්න කොහොමද කියලා දන්නේ නැත්නම් ඒක නා අනාතයි පිටුතුනි. බලන්නද මිනිස්සු සතුට උදෙසා නැත්නම් මේ දුකෙන් නිදහසන කරන දේවල් එකක්වත් හරිද කියලා පිටුතුනි. කෙනෙක්ට කේක් කන්න ඕන කියලා හිතෙනවා. එයාට දැන් කේක් නැති නිසා දුකයි. ඒ මනුස්සයා මොකද කරන්නේ? මොකද කරන්නේ? ගිහලා කේක් කනවා. ඔය අනාහතෙක්ද නෙමෙයිද? සම්පූර්ණයෙන් අනාහතෙන්න පිටින්. කේක් කන්න තියෙන ඕනාවට කේක් කාලා හරියනවද? මේ බණ අහන්න කලින් නම් ඔබ මේ ටික අපිටම ඔබ පළවෙනි දවසේ මේ ආවේ. එහෙන් පිරිසකුත් ඉන්නවනේ. දැන් ඒ පින්වත් පිරිස පොඩ්ඩක් මේ කියන කතාව අහලා බලන්න. කේක් කන්න ඕන කෙනාට gedara කේක් නැහැ. එයාට දුකයි. අපි කියනවා කේක් කන එක නෙමෙයි ප්‍රශ්නට උත්තරේ කියලා. නේ හතර බීරි කතාවක් වගේ නේද ඔය කියන්නේ? ඉතින් එහත් දෙයනේ කේක් කන්න ඕන නම් කේක් නැත්නම් මොකද කරන් තියෙන්නේ? මේ කීලා කේක් කරන් ඇවිල්ලා කේක් කන්. එහෙනම්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඕක නෙමෙයි උත්තරේ කියලා. ඕක උත්තරේ කියලා හිතන් ඉන්න කෙනා කවුද? අනාතෙක්. වැඩ වැරද්ද ගත්ත කෙනෙක්. එයා බුදුන් දැකලා නැහැ. එයා දහම් දැකලා නැහැ. එයා සංගුණ දැකලා නැහැ. එයා බුද්ධ ධම්ම සංඝ සරණ ගිහිලා නැහැ පින්විතනේ. මොකද එයා දැකලා නැහැ පින්විතනේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. අවිද්‍යාවයි තණ්හාවයි දුක කෙනක් දෙන්නේ කියලා දැකලා නැහැ. කොච්චර කේක් කැහමද තණ්හාව දුර වෙන්නේ? හ්ම්? කොච්චර කෑවත් දුර වෙන්නේ නැහැ. තණ්හාව නම් දුකට හේතුව. කේක් කන තරමට තණ්හාව දුර වෙනවා නම් විතරයි නේද පින්විතනේ කේක් කන එක කේක් කන්න ඕමනාවට තියෙන උත්තරේ වෙන්නේ? කේක් කන්න ඕමනාවට තියෙන උත්තරේ කේක් කන එක වෙන්නේ. කේක් කන්න කන්න තණ්හාව දුර වෙනවා නම් විතරයි නේද? එහෙම වෙනවද? නැහනේ. හැබැයි තණ්හා ජායති සෝකෝ. තණ්හා ජායති භයං. තණ්හාව නිසාමයි මේ දුක හටගන්නේ. තණ්හාව නිසා දුක හටගන්නවා. කේක් කන්න තණ්හාව දුරු වෙනවා නම් එහෙනම් කොච්චර කේක් කෑවත් කමක් නැහැ. හැබැයි කොච්චර කේක් කෑවත් තණ්හාව දුරු වෙන්නේ නැත්නම් කේක් කන එක කේක් කන්න ඕමනාවට උත්තරේ කියලා හිතන් ඉන්නවා නම් අනාතයද නැද්ද? අනාතයි. එන හොඳට අවබෝධ කරගන්න බලන්න පින්වතුනි. මේ දුක කියන එක හේතුක ඵලය. කොහොමද තණ්හාව නිසා දුක හටගන්නේ? මොක් නිසාද තණ්හාව හටගන්නේ? ඕන් ওই දෙක දැකගත්තා නම් පින්වතුනි, සංඝ කියන ගුණයට ඔබ ඇතුළත් වෙන්න පටන් ගන්නවා. ඔබත් සුපටිපන්න වෙන්න පටන් ගන්නවා පින්වතුනි. සුපටිපන්න කියලා කියන්නේ ගුණය. යම් ප්‍රතිපදාවකට පිළිපන් වුණා නම් අන්න ඒකට කියව පටිපන්න කියලා. නිවන් දකින ප්‍රතිපදාවට පිළිපන් වුණා නම් අන්න ඒකට කියව සුපටිපන්න කියලා. නිවනට පිළිපන් උනේ පින්වතුනි ආරෂ්ඨාංග මාර්ගයට පිළිපන් කෙනා විතරයි. වෙන ක්‍රමයක් නැහැ නිවනට යන්න. ආරෂ්ඨාංග මාර්ගයට පිළිපන්න වෙන්නෙම සම්මා දිට්ඨිය. ඒ කියන්නේ අවිද්‍යාව තණ්හාව දුරු කරගත යුතුයි කියන දෘෂ්ටිය හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට පිළිපන්නේ. එහෙනම් සංඝ වෙන්න බෑ පින්වතුනි කෙනෙක් දුකට හේතුව තණ්හාව කියලා දන්නේ නැත්තම්. එහෙනම් ඒක නා වස් කීයක් වුණත් ඇඟේ සිවුරක් දාගෙන හිටියත් ඒ සිවුර කඩ කීයක් වුණත් පින්වතුනි කොයිතරම් කැලේ ගිහිල්ලා භාවනා කරත් කොයිතරම් අනාරේ දහන ලැබලා තිබ්බත් තණ්හාවයි දුක ගෙනත් දෙන්නේ. තණ්හාව ආවේ අවිද්‍යාව නිසා කියලා දන්නේ නැත්නම් සංගද නැහැ. සංග වෙන්න බෑ. පරමාර්ථ සංග නම් වෙන්න බෑ කොහොමද? සම්මුති සංග වෙන්න ඇති. නමුත් පරමාර්ථ සංග නම් වෙන්න බෑ. ඔබට ඔක්කොරම කලින් කරගෙන ඕනේ සම්මුති සංඝ වෙන්නද පරමාර්ථ සංඝ වෙන්නද? මොකද නිවන් දකින්නේ කොයි සංඝද? පරමාර්ථ සංඝ. එහෙනම් හුදෙක් නිවන් අවබෝධයේ පිණිසයි නම් පින්දින ඔබේ අදිෂ්ඨාන වෙන්න ඕනේ හුදෙක් පරමාර්ථ සංඝ වීම පිණිසයි කියලා. එහෙනම් පැවිදි වෙන්න ඉල්ලන්න එපා ඇවිල්ලා. ඉල්ලන්නේ මොකද්ද? පරමාර්ථ සංඝ වෙන්න. ඔය හිතේ තියෙන විදි ටික පහ කරගත්ත නම් පින්දින ආන්න එකයි වටින්නේ. ඇගේ මොන දේ දරාගෙන හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඊයේ දේශනාවේ මුලින්ම කතා වෙච්ච කොටසක් තමයි කවුද කියලා අහන්න නැතුව කොහොමද කියලා අහන්නේ කියලා. මොකද වෙන්නේ කවුද කියන ප්‍රශ්නෙට උත්තරයක් එනවනම් ඔය දුක. මොකද කවුද කියලා කියන්නේ මම කියන උත්තරේ හොයාගෙන නම්. ඉතින් මම කියලා කියන්නේ විඳින්නෙක් දැන් බිහි වුණා නම් එහෙනම් ඒකාන්තේ මෙතන දුක විඳින්නාටනේ දුක පනවන්නේ. මම කියන එක කියන්නේ කවුද කියන ප්‍රශ්නෙට ඔබ උත්තරයක් හොයනවා නම් පින්වතුනි ඔබ යන්නේ දුක නැති කරන පාරේ නෙමෙයි ඔය. ඔය යන්නේ දුක හදන පාරේ. දුක නැසන පාරේ යන්න නම් කවුද කියන ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ. මෙන්න මෙහෙම උදාහරණයක් ගන්න. දැන් අපි හිතමු ඔබ ගෙදරකට ගිහිල්ලා කෑම වෙලක් කනවා යාළුවෝ ගෙදර ගිහිල්ලා. අපි හිතමු නියම කුඩුමක් හදලා තියෙනවා. හරිද? චෝක් පොඩිමක් හදලා තියෙනවා. එම් පුඩින් තියනා නේද? චෝක් පොඩි. තියනනේ. ඇයි ගිහරි කෑවේ? චෝක් පොඩි. හරි. දැන් ඔබ සාමාන්‍යයෙන් අහනවා නේද? අපි දැන් නම් අහන්නේ නැති සමාධි. ඉස්සරහ වහන්නේ. මේ කවුද මේක හැදුවේ? අහනනේ කවුද මේක හැදුවේ? මට ඔබ කියන්න දෙන්න, ඔබ ඔය ප්‍රශ්නේ අහන්නේ ඒ හදපු කෙනා ගෙදර එක්කන් යන්නද? අර ඔබ හොඳම යාළුවා ගෙදර යනවා කෑමට. ඒ යාළුවගේ නෝන තමයි පුඩිම හදලා තියෙන්නේ. දැන් ඔබ කවුද කියලා අහන්නේ නෝනව ගෙදර එක්කන් යන්නද? මොකටද අහන්නේ? හදන හැටි අහගන්න. ඒ කියන්නේ හැදුවේ කොහොමද කියලා අහගන්න නේද? මොකද ඔබ ගාව විශ්වාසයක් තියෙනව නේද පින්වතුනි? ඒ කියන රෙසිපි එක ෆොලෝ කරොත් ඔබටත් ඒ ප්‍රතිඵලෙම ගන්න පුළුවන් කියලා. ඉතින් බලන්න ඔබ හේතුඵල දහම් පිළිගන්න පිළිසක්. පුඩිම හැදුවේ කවුද කියලා අහන්නේ අහනවා. හරි, නානවා. ඒ අහන්නේ හදන විදිහ ගන්න. මිසක් මනුස්සයව කරේ තියන්නේ ගෙදර එක්කන් යන නෙමෙයි. ඔබට හදන්න ඕමනාවක් තියෙනවා නේද? ඉතින් හදන්න ඕමනාවක් නැත්නම් ඉතින් ආ බොහොම හොඳයි. නියමයි. මේක නේ ෂෝක් පුඩිම. එහෙම පොඩක් සමහරට ඔබ එක ඇප්‍රීෂিয়েට් කරයි. අගීමට ලක් කරයි. නමුත් ඔබටත් ඒක හදන්න ඕන නම් ඔබ මනුස්සයව ගෙදර එක්කන් යන්නේ නැහැ. ඒ කෙනාගෙන් අහනවා කොහොමද මේක හැදුවේ? දැන් ඔබ පොතක් අරගෙන ලියා ගන්නවා. මෙන්න මෙහෙම පිටි ගන්න, සීනි ගන්න, මෙහෙම එකට මික්ස් කරන්න, මේකට බිත්තර දාන්න, ඊට පස්සේ අරව දාන්න, මෙව දාන්න, අවන් එකේ මෙච්චරලා තියන්න, ඉතරලා දාන්න, ගොඩක් ගොඩක් තියාගෙන තියන්න එපා, එළියට ගන්න ඕනේ, ගින්දර අඩු වැඩි කරන්න ඕනේ. මේ මොකද මේ ලියාගෙන යන්නේ? හදන්නේ කවුද කියලාද මේ ලියන්නේ? සිස්ටම් එක ලියාගෙන යන්නේ. හදන්නේ කොහොමද කියන එකයි මේ ලියන්න තියෙන්නේ. මොකද ඔබට දැන් මේක ලියාගෙන මොකද ඔබ කරන්නේ ඉතින්? ගෙදර ගිහලා මොකක් කරන්නද? හදන්න. ඒකට හදපු කෙනාවත් එක්කන් යන්න ඕනේ නේද? එන හසු විදිය තියෙනවා නම් ඇති නේද? ඒකනේ. හසු විදිය තියෙනවා නම් ඇති. මොකද ඔබ දන්නවා පින්තුනි ඒකින ක්‍රමයේ අනුගමනය කරොත් ඔබටත් පුළුවන් ඒ ප්‍රතිඵලයම ලබන්න. අන්න හේතුම් පටිච්ච සම්භූතං. ඒ වගේම හේතු ටික හරියට ගලපගත්තේ නැත්නම් ඒකන බහන් අකි සිංහඳ කීයද? සීනි චුට්ටක් දානකො චුට්ටක් කියන්නේ කොච්චරද? චුට්ටක් අර ඉතින් වගේ හැමිමට දාන්න. නෑ අකි මට හරියටම කියන්නකො කොච්චරද කියලා. ඇයි මේ? හේතුම් පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුද්ධති වෙනවා. ආ දැන් අපි හිතමු කේක් එකක් මොකක් කරලා පුඩිම හදලා කුඩිම දැන් අවන් එකේ දැම්මා. එළියට ගදි රොස් වෙලා. දැන් ආයෙ කෝල් එක ගන්නව නේද ඒකනත්? ආකේ මේ හරි ගියේ නැහැ නේ වැඩි. මොකෝ ප්‍රශ්නේ? එළියට ගදි රොස් වෙලා. දැන් මොකද බහන්නේ? මොකද අහන්නේ දැන්? ක්‍රමේ වැරද්ද නේද මේ අහන්නේ? ඒ කියන්නේ කොහොමද කියන එකේ නේද පිටින් වැරද්ද තිබ්බේ? ආයේ කොහොමද කියන එකේ වැරද්ද හදාගත්තා නම් ඔබට පුළුවන් ආපවසරයක් ඒ පුඩිම හදන්න වරද්දක් නැතු. ඒක ඔබට මේ නුහුරු දෙයක් නෙමෙයි පින්වතුනි. එකම දේ ඔබ දුකට ඕක දැම්මේ නැහැ මෙච්චර කල්. පොඩි මහදන එකට දැම්මා. පොඩි කාලේ පරිප්පු හැදුවේ කවුද ගෙදර? කවුද ඇදේ? අම්මා. අද හදන්නේ තාමමනේ. ඉතින් කෙනා වැදගත් නේ. මේ පරිප්පු හදන දන්නේ අම්මනේ. ද? නෑ. පරිප්පු හැදෙන්නේ අම්මට විතරද? පරිප්පු හැදෙන්නේ අම්මට විතරද? නෑ. හදන ක්‍රමයේ පිළිපදින ඕන කෙනෙක්ට පරිප්පු හැදෙනවා. එහෙනම් පුඩිම හදන ක්‍රමයට අනුගත වෙච්ච ඕන කෙනෙක්ට පුඩිම හැදෙනවා. එහෙනම් මේ දුක නිරුද්ධ කරන නැත්නම් දුක හටගන්න ක්‍රමයට අනුගත වෙන ඕනම කෙනෙක්ට දුක හටගන්නවා. තවත් උදාහරණයක් ගන්න. මේක හොඳට තේරුම් ගන්න. මොකද ඊයේ දේශනාවේ පස්සේ බොහෝ දෙනෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයක්. ස්වාමිනී දැන් ඔය හැදෙනවා කිව්වට මට ඒක තාම හරියට පැහැදිලි නෑ නේ. මට දැනෙනවානේ හදන කෙනෙක් ඉන්නවා කියලා. කොහොමද ඔය දෙක බේරගන්නේ? හොඳට තේරුම් ගන්න. ඔබට මේ ටික තේරුණා නම් ඔබට ගොඩාක් ප්‍රශ්නට උත්තර හම්බ වෙනවා. ඒතර අය කවදාකවත් කියන්නේ මනුස්සකෙක් ඔබ ගැටෙන්නේ යන්නේ නෑ. ඔබ ලබන ජයග්‍රහණය ලොකුම ජයග්‍රහණයක එකක. කවදාක කෙනෙක් එක ගැටෙන්නේ නැහැ. මොකද ඔබට තේරෙනවා බින්දින මේ තනිකර තියෙන මේ සිස්ටම් එකේ දෝෂයක්. පුද්ගලයාගේ දෝෂයක් නෙමෙයි. ඔබ අසනීප වුණාම මොකද කරන්නේ? බේත් ගන්න. බේත් ගන්න කොහෙද යන්නේ? දොස්තර මහත්තයාට යන්න. ඔබේ නමින් තියෙනව නේද ඩිස්පෙන්සරිය? සිරිපාල ක්ලිනික් නැත්තම් සෝමපාල ක්ලිනික් පියදාස ක්ලිනික් තියෙනව නේද? ඔබට ඔබ යන්නේ ඒකට විතරයි නේද? එහෙනම් ඕන මෙහෙකට යන්න පුළුවන්. මොකද ඒකට හේතුව පින්නේ ඒ වෙද මහත්තයා ඉන්නේ ඔබට පිළියම් කරන්න නෙමෙයි. වෙද මහත්තයා ඉන්නේ ඔබේ ලෙඩේට පිළියම් කරන්න. ඒ කියන්නේ ඔබේ කය ක්‍රියාත්මක වෙන ඕන සිස්ටම් එකක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඕන් ওই ක්‍රියාවලියේ කොයි හරි තැනක දෝෂයක් තිබ්බොත් වෙද මහත්තයා දන්නවා ආන් ඒ දෝෂය හොයාගෙන දෝෂය නිවැරදි කරන්න. ඒ දෝෂය නිවැරදි කරාට පස්සේ දැන් හරි. ඒ දෝෂේ කාගෙන්ද කියන එක අදාළද? නෑ. දැන් ඔබම දන්නවා සමහර රටවල ලංකාවේම නැහැ සමහර රටවල වෛද්‍යවරු හරි කාර්යබහුලයි. කොච්චර කාර්යබහුලයිද කියලා කියනවා නම් ඒ ලෙඩාගේ නමවත් අහන්න වෙලාවක් නැහැ. ලෙඩාගේ නමවත් අහන්න වෙලාවක් නැහැ. එයාගේ chart එකත් අරගෙන එයා යනවා ward එකට. ඇඳෙන් ඇඳට යනවා. ලංකාවේම නැහැ. ඇඳෙන් ඇඳට යනවා. සමහරලාට ලෙඩාගේ මූණවත් බලන්නේ නැහැ. ලෙඩාගේ මූණවත් බලන්නේ chart එක දිහා බලාගෙන ලෙඩාගේ මූණවත් බලන්නේ නැතුව නමවත් අහන්න නැතුව හනවා. මොකක් ලෙඩේ? දැන් කටහඬක් ඇහෙනවා. කවුද කියන්නේ කියලාවත් දන්නේ නැහැ. මොකද්ද ලෙඩේ? ආ සිංහල නෙමෙයි අහන්නේ. අයි ලංකාවේ නෙමෙයි. මොකද්ද ලෙඩේ? මම ඉතින් සිංහලෙන් මේ කියන්නේ සිංහලෙන් නෙමෙයි අහන්නේ. එතකොට එයා ලෙඩේ කියනවා. ආ ඒ ලෙඩේ නම් මෙන්න මේ බෙහෙත. දැන් නම මොකක්ද? දන්නේ නැහැ. එයා කවුද? දන්නේ නැහැ. කොහෙන්ද දන්නේ? වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඒ කියන්නේ කවුද කියන එක? වැඩක් නැහැ තේ එතන. ලෙඩක් තියෙනවා නම් ලෙඩක් තියෙන්නේ කෙනාට නෙමෙයි. ලෙඩක් තියෙනවා නම් ලෙඩක් තියෙන්නේ ක්‍රියාවලිය. එහෙනම් ක්‍රියාවලියේ දෝෂ නිවැරදි කරාම දැන් නිරෝගී. රෝගී කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාවලියේ දෝෂය. මේ process එකේ පිටින් error එකක් තියෙනවා. ඔබ ෆාමසිට ගියාම ඔබේ නමින් තියෙනවද වෙනම කවුන්ටරයක්? වෙනම කබඩයක් තියෙනවද? ඔබට පුළුවන් ෆාමසි එක ඇතුළට ගිහිල්ලා මේ මහත්මයා මගේ ආච්චි අම්මයි බෙහෙත් ටික දෙන්නකෝ. එහෙම කියන්න පුළුවන්? බෑ. මොකද ඔබේ ආච්චි අම්මගේ නම තියෙන ලාච්චුවක් නැහැ නේ ෆාමසියේ. හැබැයි තියෙනවා බඩේ අමාරුට කියලා ලාච්චුවක් තියෙනවා. කොන්දේ අමාරුට කියලා ලාච්චුවක් තියෙනවා. දද වලට කියලා ලාච්චුවක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවලියේ දෝෂ වලට තියෙනවා ලාච්චු වෙන් කළා. හැබැයි පුද්ගලයට වෙන් කළා ලාච්චු නැහැ පින්විතනේ. ඒ නිසා ඒ ලෙඩේ තියෙන ඕනම කෙනෙක් ගියොත් බෙහෙත් දෙනවද නැද්ද? බෙහෙත් දෙනවා. හොඳ වෙලාවට පින්දුනේ ක්‍රියාවලිය දෝෂෙ තියෙන්නේ. නැත්තම් කෙනාගෙන් කෙනාට පින්දුනේ වෙන වෙනම ෆාමසි හදන්න වෙනවා. තවත් උදාහරණ ගමු. අපි උදාහරණ අරගෙන පින්දුනේ මේක තේරුම් ගමු. මේ එවන් උපසංහාරති. ඔබ ඒකයි මේකයි ඊට පස්සේ සසඳ ගන්න ඕනේ. තවත් අපි කතා කරපු උදාහරණයක් ඊයේ අපේ වාහනේ හරි අන වාහනේ ටිකක් වැඩිපුර දුම් දානවා. දැන් සාමාන්‍යයෙන් දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවනේ දුම් බටේ. ඊට වඩා ටිකක් වැඩිපුර කළු දුමත් එක දුම් දානවා. ඔව් මොකද කරන්නේ? ගැරේජ් එකට අරන් යනවා. ගැරේජ් එකට අරන් ගියාට පස්සේ ඒ ගැරේජ් එකේ ඉන්න බාසුන් නැහැ මොකද කරන්නේ? ස්ටාර්ට් කළා. මොකද බලන්නේ? මොකද බලන්නේ? ඇයි කියලා නේද බලන්න. අහන ප්‍රශ්නේ ඔබ ගිහලා අහන ප්‍රශ්නේ මොකද්ද? බසුනේ මේ වාහනේ දුම් දානවා ටිකක් වැඩිපුර කවුද? අනා මේ ටිකක් වැඩිපුර දුම් දාන බසුනේ කවුද මේ දුම් දාන්නේ? මොකද බහන්නේ? ඇයි? ඇයි කියන ප්‍රශ්නෙට නමක් දෙන්න පුළුවන්ද? ඇයි කියන ප්‍රශ්නේ හොත් නමක් කියන්න පුළුවන්ද ওই ප්‍රශ්නෙට උත්තරේ විදියට? බෑ. දැන් ඔබ මේ ඇවිල්ලා ඉන්නෝ නේද? ඇයි? ඇයි? තිරිපාල. මොකද ප්‍රශ්න තේරුම් ගන්න නැන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ. මං ඇහුවේ කවුද આવી කියලාද? නැහැ පින්වතුනි. දැන් ධර්මය බැග යටින් ගහලා තියෙන මොකද්ද? ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ නේද? ඇයි? හුදෙක් නිවන් ආબોධය පිණිසයි. එහෙනම් පිටින් වාහනේ දුංගාව කියලා. නැත්නම් අපිට වාහනේ සද්දයක් එනවා. ලොකු සද්දයක් එනවා වාහනේ. දැන් බොනට් එක කැල්ල බලන්නේ මොකද්ද? කවුද කියලාද? මොකද්ද බලන්නේ? ඇයි ඒ කියලා මොකද ඇයි මේ සද්දයක් එන්නේ කියලා වාහනේ සද්දයක් ආවද ඔබ පොල්ලක් අරගෙන වාහනේ තඩි බලලා හරියනවද ඇයි එහෙම කරන්නේ නැත්තේ හැබැයි සමහර මිනිස්සු ඉන්න ගොඩක් තරහ ගියොත් එහෙම දැන් වාහනේ ගහනවා තව සමහර YouTube එකේ එහෙම වීඩියෝස් දැකලා තියෙනවා නැහැ මිනිස්සුන්ට හොඳටම තරහ ආවිපු අවස්ථාවිනේ කම්පියුටරේ වැඩ කර කර ඉන්නවා නැත්නම් print එකේ print out එකක් දානවා දැන් print out එක දාලා බලනවා print එක ගාවර ගිහලා print එක ඇවිල්ලා නැහැ. ආය යනවා computer එක ආය print එක දානවා. ආය ගිහලා බලනවා ඒත් print out එක ඇවිල්ලා නැහැ. ආය තුන්වෙනි පාරක් බලනවා print out එක ගලනවා. ඊට පස්සේ මොකද කරන්නේ? print එක අරගෙන ජනෙලෙන් එලිපිස ගන්නවා. එහෙම නැත්නම් ඉන්නේ computer එකගෙන පොලොවේ ගහනවා. දැන් හරියද මේ මනුස්සයා කරපු වැඩේ? නෑ බලන්න පින්න ඒ computer එකටත් එයා පුද්ගලයෙක් ආරෝපණය කරපු හැටි. ඒ කියන්නේ මූ තමයි මට මේ දේ කරන්නේ. කවුද මුගේ කම්පියුටරේ දැකගන්න අන්ධ වුණාට පස්සේ රාගෙන් වේවා ද්වේෂයෙන් වේවා මෝහයෙන් වේවා අපි දින අන්ධ වුණාට පස්සේ අන්ධ වෙන්න පින්වතුනි මේ පුද්ගලය ආරෝපණය වෙන්න පටන් ගන්නවා දේවල් වලට මතක නැද බාදලේ කරපු කාරේ ගෑන් ළමයිගේ ලේන්ස් වරගෙන කොට්ටයට තියාගත්ත නැත්නම් අර කෙස් ගහක් අරගෙන පොත ඇතුලේ දාගත්ත මතක නැද ඇයියේ දැකලා තියෙනවා අන්ධ වුණාට පස්සේ ඒකට පුද්ගලික ආරෝපණය කරනවා දැන් වැරදිලාවත් අපි දන්නේ මේ ලේන්ස් වේ මොන හරි ඉඳුල් ටිකක් හරි වැටෙනවා මොන හිටියක් ගෑවෙනවා දැන් අපි බඩපපුව දාලා යනවනේ ඒකට හේතුව පින දැනගෙන පුද්ගලික ආරෝපණය කරගෙන හේතුඵල ධහම දකින්න කෙනා රූපින් දෙන ඔය කියන ප්‍රශ්නේ ගොඩාක් දුරට අයින් වෙනවා. අයින් වී කියන කියලා සම්පූර්ණයෙන් ප්‍රශ්න විසඳෙනවා. දැන් එනවා බලන්න වාහනෙන් සද්දයක් ආව කියලා කවදාකද පොල්ලක් කරගෙන වාහනේ තරි බාන්න යන්නේ නැන්නේ. කරන්නේ මොකද්ද? වාහනේ සද්දේනේ ඇයි කියලා හොයලා බලනවා. ඇයි කියන ප්‍රශ්නෙට කවදාක කෙනෙක්ගේ නමක්වත් වස්තුවක නමක්වත් උත්තර දෙන්න උත්තරයක් විදිහට දෙන්න බෑ. දෙන්න වෙන්නෙම ක්‍රියාවලියක්. දැන් අන්නේ ක්‍රියාවලිය දෝෂයක් තියෙනවා නම් ක්‍රියාවලිය දෝෂේ නිවැරදි කරගෙන ඉස්සරහට යනවා මිසක් පුද්ගලයා කවුද කියන එක අදාළ නැහැ. දැන් මේ ෆෑන් එක කරකිනවා. අපි තුම ෆෑන් එක කරකින එක නවතිනවා. මොකද බහන ප්‍රශ්නේ? කවුද කියලා අහනවනේ. ඒ කවුද කියලා අහන්නේ මොඩේව. ඊළඟ තමයි ෆෝන් එක අරගෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කවුද කියලා අහහා අම්මලා තාත්තලට බව බයින්නේ. දැන් කවුද කියන කේ අර වැදගත්. කොහොමද කියන කේ අදාළ නැහැ කෙනාට. නා ඔබට මේ අත්දැකීම ඇති පිටින්ද? අපි හිතමු ඔබ ගෙදර ෆෑන් එක දානවා ස්විච් මොකක් ලයිට් එකක් දානවා. ඔබ කියලා දානවා ස්විච් එක. නැත්නම් දරුවා කියලා අපේ පුතා කියලා දානවා ස්විච් එක. ඔන් වෙන්නේ නැහැ. මේක දාන්න කික්මන්ට. ඒත් ඔන් වෙන්නේ නැහැ. මොකද ගන්න දාන්න ස්විච් එක ඉක්මනට? තාත්තට හරි දහඩියයි. ඒත් ඔන් වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අයින් වෙනවා. දැන් මොකද ඔබ කරන්න කියන්නේ? ඔබ දානවා. දැන් ඔයාලට ඒත් ඔන් වෙන්නේ නැත්තම්. දැන් කොහොමද ඔබට හිතෙන්නේ? දැන් අර ඉස්සෙල්ලා තිබ්බ අර නිකන් අර තඩි මානේ කියන විදිහට එතන ගියේ මේ උඹ දන්නෙත් නෑ ස්විච් එකක්වත් දාගන්න හැටි අයින් යා මම උඹට පෙන්නන්නේ අර ඒක තනිකර බහිනවනේ දාය හුලංගි බැලුම වගේ අර පුතා නිසා ඉතින් සමා වෙන්න කියලා කියන්නේ හිතෙන්නේ නැහැ ඉතින් පුතාට සමා වෙන්න කියන්නේ පුතා පොඩීනේ මං ලොකුයි ඒ නිසා පුතාට සමා වෙන්න කියලා කියන්නේ හිතෙන්නේ නැහැ නමුත් හිත ඇතුලෙන් දැන් හරි ගිල්ටි නේද හිත ඇතුලෙන් ඔබට දැන් වද දෙනවා. ඇයි මේ මම බොරු චෝදනාවක් මම මේ කරලා තියෙන්නේ. මේකද බින්න ඔබ හිතාගත්තා ඒ පොඩි එකා දැම්ම නිසා යොන්නුන්නේ නැත්තේ කියලා. ඔබ ওই ප්‍රශ්නේ ඇහුවේ කවුද කියන ප්‍රශ්නේ. ඒකයි කවුද වෙනස් කරලා බැලුවේ වැඩේ හරියයිද කියලා. ඒක වයින් කළා කවද දැම්මේ? තමන්ව දැම්මා. දැන් හරියන්නේ නැපේ. මොකද වෙන්නේ ඔබේ මම? ඔබේ මමට ස්විච් එක දැම්මම මොකද වෙන්නේ? ඔන් වෙනවා. අර පෙට්ටියෙන් එන්නේ මම. මෙහෙන් අමෙද්දි ආහාරෙන් මම එන්නේ පෙට්ටියෙන්. ආන්ගේ මමට නම් ස්විච් එක දැම්ම ගමන් ඔන් වෙනවා. හැබැයි දැන් ඔන් වෙන්නේ නැත්තේ මම දාන නිසා නෙමෙයි පුතා දාන නිසා. මොකද මේ මම අර මමත් එක්ක දැන් ගැටෙනවා. ඒ නිසා මොකද පුතේ අයින් යන පැත්තට. දැන් මේ මම ගිහලා දානවා ස්විච් එක. හැබැයි දැනුත් ඔන් වෙන්නේ නැත්තම් දැන් උමර තේරුම් යනවා. ආ මේ මම සම්බන්ධ එකක් නෙමෙයි මෙතන මේ. ලයිට් එක ඔන් වෙන්නේ නැත්තේ. නැත්නම් ෆෑන් එක ඔන් වෙන්නේ නැත්තේ. මේ ක්‍රියාවලිය මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ කියන පොඩ්ඩක් කියලා බලන්න වයර් එක ගැලවිලාද කියලා. ට්‍රිප් එක ඕෆ් වෙලාද කියලා පොඩ්ඩක් බලන්න. අන්න දැන් එකපාරට බලනවා මිදින ක්‍රියාවලියට බහැලා. මෙච්චරලා මොකක් ගැන හිතන් හිටියේ? මේ පුද්ගලයාගේ ප්‍රශ්නේ කියලා. ඔන්න ඔය කියන කාරණා අපි හොඳට තේරුම් ගන්න. තම තමන් දිහා හැල්ලා බලන්න පින්වතුනි මොහොතක්. දැන් සද්දයක් ආවද කියන ඔබට හැල්ලා බලන්න හිතෙනවා. පින්වතුනි ඔය ඔබට හිතෙන එකක්. මිසක් ඔබ හිතන එකක් නෙමෙයි ඔය. පෙළුණොත් පින්වතුනි පෙළීමෙන් නිදහස් වෙනවා. පෙළීමෙන් නිදහස් වීම නිසා කටයුතු කාරණා සිද්ධ වෙනවා එතනින් එහාට. ආය ඔබ හිතලා නිදහස් වෙන්න නොවෙන්න එහෙම එකක් නැහැ පින්වතුනි. පෙළීමක් ඇති වුණොත් අபிසංකාරයක් සිද්ධ වෙනවමයි. තණ්හාව හටගත්තොත් පෙළීමක් ඇති වෙනවමයි, උදා වෙනවමයි. පෙළීමක් ඇති වුණොත් අபிසංකාරයක් සිද්ධ වෙනවමයි. එහෙනම් අර පැත්තේ සද්දයක් આવත් පින්වතුනි ඔබ ගාව අවිද්‍යාව තියෙන තාක්කල් අபிසංකාරය සිද්ධ වෙනවමයි. හිතෙනවමයි පින්වතුනි හැල්ල බලන්න. ඒ හැටි ඔබ හිතලා කරනව නෙමෙයි. ඒ කියන්නේ හිතලා කරනව නෙමෙයි කියලා මම අදහස් කරන්නේ කර්මයක් තමයි එතන සිද්ධ වෙන්නේ. නමුත් හේතු තියෙන නිසා ඒ කර්මය සිද්ධ වෙන්න ඕනේ දැන්. හේතු තියෙනවනේ. මොකද හේතු සැකසුණොත් පින්වතුනි කර්මය කියලා කියන්නේ ඵලයක්. එහෙනම් හේතු ටිකක් සැකසුණොත් පින්වතුනි ඒ කාන්තෙන් මේ කර්මය සිද්ධ වෙනවා. හේතු සැකසුණ නැත්නම් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි පින් අරිහතුන් වහන්සේලාගෙන් කර්ම සිද්ධ වෙන්නේ නැත්තේ. උන්වහන්සේලා කර්ම වෙන්න තියෙන හේතු ටික අයින් කළා තියෙනවා. මොකද නැත්නම් උන්වහන්සේලාත් පින්නේ කර්ම ඉස්සර ආසරණයි. තත් අරිහතුන් වහන්සේලාත් කර්මයක් වෙන්න නිමිතයි නම් ඒක වෙන එක නවත්තන්න බෑ. උන්වහන්සේලා මොකද කරේ? කර්ම වෙන්න තියෙන හේතු ටික හොයාගත්තා. හේතු ටික අයින් කරා. දැන් කර්මයක් වෙයිද? දැන් ආයි කර්මයක් වෙන්නේ නැහැ. මොකද කර්මයක් වෙන්න හේතු තියෙනවා නම් අරිහතුන් වහන්සේටවත් කර්ම වෙන එක නවත්තන්න බෑ. කොටිම බුදුහාමුදුරන්ටවත් කර්මයක් වෙන්න හේතු තියෙනවා නම් උන්වහන්සේටත් කර්ම කරන එක නවත්තන්න බෑ. ඒකයි ඵලවලට පිළියම් කරන්න යන්නේ නැත්තේ. ඉතින් ඵල නවත්තන්න බෑ හේතු තියෙනකොට. එහෙනම් ඒ හේතුවට මේ ඵලයට අපි කැමති නැත්තම් කරන්න තියෙන්නේ හේතු අයින් කරගන්න එක. හේතු අයින් කරාට පස්සේ දැන් කැමැතිද අකමැතිද කියන එකක් අදාළ නැහැ පින්වතුනි. හේතු නැත්තම් ඵලය නැහැ. එන හේතු තියෙනවා නම් කැමතිද අකමැතිද කියන අදාළ නැහැ. ඵලය තියෙනවමයි. ඵලයක් උදා වෙනවමයි. එහෙනම් හේතු නැත්තම් ඒත් ඵලයට කැමතිද අකමැතිද කියන අදාළ නැහැ. ඵලයක් උදා වෙන්නේ නැහැමයි. ඔබ කර්මයකින් තමයි පිටු උපදින්නේ ආයේ. ඔය ත්‍ුතිසිත එනකොට අවසානයේට ප්‍රතිසන්දියක් ගෙනත් දෙන්න පින්නේ කර්මයකින්. කර්මයක් නිසා විපාකෙට පින්න ඔබ කොහේ හරි යන ගිහිල්ලා උපදිනවා. ඔබ ඉපදෙන්න කැමති නැත්තම් උපදින්න තු වෙන්න බෑ. උපද්දවන් හේතු තියෙනවා නම් ආන්ගේ හේතු දෙක නේද කරගන්න ඕනේ. මොකද කර්මයක විපාකයක් විදිහට වෙන ඔබ උපදිනවා. ඉපදෙන්න කැමති නැත්තම් ඒ කියන්නේ ඉපදීම කියලා කියන විපාකයක්. කොයි හැරෙතනක ඉපදෙනවා කියලා කියන්නේ විපාකයක්. ඒ විපාකී සිද්ධ වෙන්නේ ප්‍රතිසන්දි වෙන නිසා. ඒ කර්මයට හේතු තියෙන තාක්කල් ඔබ කැමති වුණා අකමැති වුණා ඔබ උපදිනවා. එහෙනම් උපදින්න අය කැමති නැත්තම් කරන්න තියෙන උපදින්න හේතු හොයලා හේතු ටිකයින් කරගන්නවා. අන්න එතකොට ආය උපදින්නේ නැහැ. අරිහතුන් වහන්සේවත් වින්නතනි උපදින්න තියෙන හේතු නැති කරලා තිබෙ නැත්තම් අරිහතුන් වහන්සේත් ආය උපදිනවා. ඉතින් ඒක නට අපි අරිහතුන් වහන්සේ කියලා කියන්නේ. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ උපදින්න තියෙන හේතු ඔක්කොම දුරු කරගත්ත කෙනාට. මෙතක් උපදින එක නවත්වපු කෙනා නෙමෙයි පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න මේ හේතු සහ ඵල කියන දෙකේ වෙනස. මේක ලොකු සියුම් දෙයක් පින්වතුනි නමුත් තේරුම් ගත ලොකු ජයග්‍රහණයක්. ඔබට නම් දෙකම එකක් වගේ තේරෙයි. නමුත් දෙක එකක් නෙමෙයි. නැත්නම් හේතු ඵල කියලා දෙකක් ගැන කතා කරන්න ඕනේ නැහැ. නැත්නම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා කියන්න ඕනේ නැහැ. හේතුම් පටිච්චමින සම්භූත වුනේ ඵල. හේතු භංගා නිරුද්ධති වුනේත් ඵල. එනවා හේතුම් පටිච්ච ඵල සම්භූතං හේතු භංගා ඵල නිරුද්ධති. ඒක තමයි ඔය කියන්නේ. ඵල කියන වචන දෙක අයින් කළා. හේතු එකතු වෙච්ච දනපින සම්භූත වෙනවා. එතකොට හේතු නිරුද්ධ වෙච්ච තැන නිරුද්ධ වෙනවා. නැවත උදා වෙන්න තියෙන හේතු දැන් නැහැ. ඒ නිසා නිරුදා වුණා. එනම් දින අරිහතුන් වහන්සේ කියලා කියන්නේ උපදින එක නවත්තගත කෙනාට නෙමෙයි. මොකක් නැති කරගත්තේ නැහැ. උපදින්න තියෙන හේතු නැති කරගත්ත කෙනාට. ඒකයි උන්වහන්සේ කෙලස් පරිනිර්වාණය කියන තැනදීම පින්වතුනි උපදින්න තියෙන හේතු ටික නැති කරා. සෝපතිශේෂ නිර්වාණයයි අනුපතිශේෂ නිර්වාණයයි. සෝපතිශේෂ නිර්වාණයදී පින්වතුනි උපදින්න තියෙන හේතු නැති කරගත් නිසා දැන් උන්වහන්සේ කොයි වෙලාවෙ උන්වහන්සේගේ ජීවිතේ නැති වුණත් ආයි කවදාකවත් උපදිනවද? නැහැ. ඒකට හේතු උන්වහන්සේ උපදින එක නවත්තු නිසා නෙමෙයි. උපදින්න තියෙන හේතු ටික නැතිව නිසායි. එහෙනම් මේ දුකට කැමති නැත්නම් ඔබ දුක නසන්න යන්න එපා. දුකට තියෙන හේතු ටික නසන්න. මොකද ඔබට දුකේ ඉඳගෙන දුක නසන්න බෑ. දුක උඩ ඉඳගෙන දුක නසන්න පුළුවන්ද? බෑ. හැබැයි දුකේ උඩ ඉඳගෙන හිටියත් වෙනතුනේ දුක ඇති වෙන්න තියෙන හේතු නම් නසන්න පුළුවන්. අතිශයම වැදගත් කරුණක් පින්වතුනි මේක තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ ඔන්න ඔය කියන ධර්ම දේශනා කරන්න. හේතු හොයලා හේතු නිරුද්ධ කරන්න. අන්න එතකොට ඵල නිරුද්ධ වෙනවා. දැන් ඔබම දේශ කියන නේද පින්වතුනි දවල් දේශනාව පටන් ගන්න කලින් දීරස විගත මෝහස ගාත ටික කියලා ඉවරලා. දීරස මොකද්ද කියන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වණ. දැන් ඔබට තේරෙනවද ඇයි එහෙම කියන්නේ කියලා. දැන් ඔය ඒවා කියද්දි මින් දැන් ඔබ මෙතුවක්කල් නිකන් අර ගුරුහාඳුර කියන නිසා ගාථා වගේ කිව්වට දැන් ඒවා අර්ථ සහිතව කියන්නේ. දැන් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ කියන්නේ බින් මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ මේ කියන්නේ. භවයේ උදුරලා දැමීම හැරෙන්න මේ සංසාරේ සැරිසරන වැඩපිළිවෙල නවත්තන්න වෙන විදිහක් නැහැ පින්වතුනි. ඉතින් ඕක දින එකම ක්‍රමය. ඒක දැන් කවුද කියන එක අදාළද? ඒක නේ කියන්නේ ඉතිපි සෝ භගවා කියන තැන බින්ද කවදාකවත් ගෞතම කියන නම කියවුන්නේ නැහැ. හැබැයි ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි ඒ අනන්ත ප්‍රමාණ ගුණ සම්භාරය තමන් තුල පිහිටව ගත්ත උත්මයක. මේකයි ගුණ කියන ඒවා අපිට දකින්න බෑ කෙනෙක් තුල පිහිටුන්නේ නැත්තම්. දැන් කරුණාවන්තකම කියන්නේ මොකද්ද? මොකද්ද කරුණාවන්තකම කියන්නේ? ගුණය. මම පෙන්නන්න කරුණාවන්තකම කොහෙද තියෙන්නේ කියලා. මෙතනද මෙතනද? මේ හරි වගේ මෙතන. නමුත් ඔබ දකින්න නේද කරුණාවන්ත පුද්ගලයෝ. ඒක වෙන්නේ කරුණාවන්ත කියන ගුණය කම කියන ගුණය පිළිබඳ ඔබට දකින්න විද්‍යාමාන වෙන්නේ කෙනෙක් තුලින්. හැබැයි ඔබ හිතාගත්තොත් එහෙම කරුණා ඒ කෙනා කරුණාවන්තයි කියලා. ඒ කියන්නේ කරුණාවන්තකම කියලා කියන්නේ එයා කියලා. දැන් වැරදිද නැද්ද? වැරදි. එහෙනම් සිද්ධාර්ථ කියන උත්තමය අපින් උතුනේ මොකද කරේ? තමන් තුල බුදු ගුණ පිහිටව ගත්තා. ධම් ගුණ පිහිටව ගත්තා. සංඝ ගුණ පිහිටව ගත්තා. ඒ නිසා ඔබට බුදුහාමුදුරුවෝ දකිද්දි පින්වතනේ උන්වහන්සේගේ ක්‍රියාකලාපය තුළ උන්වහන්සේ වචන හසුරන විදිහට උන්වහන්සේ අනික් අයට යහපත කරලා දෙන විදිහට ඔබට පේනවා ඒ ಗುಣ විද්‍යාමාන වෙවි. ඒක කොටිම සරලව කියනවා නම් බින්නේ හරියට ඒ ගුණය කියලා කියන අමනුස්සෙක් වගේ. හිත හිතලවන් කරුණාවන්තකම කියන කෙනෙක් කියලා අමනුස්සෙක් කියලා. කරුණාවන්ත කියලා අමනුස්සෙක් ඉන්නවා. මොකද අමනුස්සයා නම? කරුණාව. හරි? කරුණාව කියලා අමනුස්සෙක් ඉන්නවා. දැන් ඒ අමනුස්සයා ඔබට ආවේශ වුණා. ඔබේ ස්වභාවය මොකද එතනින්ද? කරුණාවන්තයි. අපි ඒ අමනුස්සයව අයින් කළා. ඔබට ආවේශ කරනවා නපුරු කියලා අමනුස්සෙක් ඉන්නවා. දැන් ඔබේ ස්වභාවය මොකද? දැන් නපුරුයි. ආයෙත් දකින්න ඕනේ පින්වතුනේ මේ ඔබ නෙමෙයි. තේරෙනවද? ඒ හේතු ටිකක් ඔය තියෙන. නැත්නම් මේ ගුණේ. අමේ ಗುಣ සහ මේ හේතු හේතුඵල කියන දෙක මම මේ ඈඳලා ඔබට මේ පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ. ඒක දැන් ඔබ කියනවා නම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා. පින්දුන ඔය කියන්නේ ප්‍රශ්නේ දැක්කට පස්සේ අමෙතුවක් කල මං අනාථ වෙලා හිටියේ ඇයි ඒ පෙළුණා පිළිමෙන් නිදහස් වෙන්න ගියා. අනාථද නැද්ද? කෙනෙක් පෙළුණා. එයා පිළිමෙන් නිදහස් වෙන්න ගියා. අනාථද නැද්ද? අනාථයි. වැරදි උත්තරෙන්නේ ඔය කරන්නේ? පෙළුණා නම් මොකද කරන්න ඕන? පෙලීම නිරුද්ධ කරගන්නයි ඕනේ. පෙලීමෙන් නිදහස් වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. එහෙනම් පෙලිච්ච කෙනෙක් පින්දුනේ පෙලීමෙන් නිදහස් වෙන්න නම් ඒ කාන්තේම අනාතයි. යම් දවසක යාර වැටුණා නම් මේක නෙමෙයි උත්තරේ. බුද්ධ තමයි උත්තරේ කියලා. දැන් අන්නේ කෙනා පින්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියනවා. ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං. ඊට පස්සේ ඔබ කියනවා නේද පින්නේ බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා. දැන් මෙච්චර කල් ඔබ කරේ පින්වතුනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එක්කෙන ඔබ මේ සසිරි සැරිසරුවේ සමයි. ඔන්නෝ පහ එක තමයි මේ සසිරි සැරිසරුවේ. ඕනම ගමනක් යන මොකක් ඕනද? ගමනක් යන මොකක්ද ඕනේ? ගමනක් යන මොකක්ද ඕනේ? වාහනයක් ඕනේ. නේද රියක් ඕනේ? රියෝනේ රිය වාහනේ රිය. එහෙනම් ඔන්න ඔය පහ මොකද කරගත්තේ? වාහනයක් කරගත්තා. නෑ රියක් කරගත්තා. ඔන්න ඔය පහ රියක් කරගෙන තමයි ඉන්නේ මෙතුවක් කාලෙක සසර ගියේ. හැබැයි දැන් වැටහුණා මොකද මෙච්චර කාලෙ මේ පහ රියක් කරගෙන සසර ගියේ. ඒ පහ ගැන මොකද ඔබේ තිබ්බ අදහස? ආස්වාදයි සපයි සාරයි කියලා. පෙලීම පේන්න පටන් ගනි. පෙලීම දැනෙන්න පටන් ගද්දි නෙමෙයි. පෙලීම පේන්න පටන් ගද්දි තේරෙනවා. ආස්වාදයි කියලා හිතන් හිටියත් ඇත්තටම මේක පෙළන සුළුයි. දුක දැනෙන්න පටන් ගද්දි නෙමෙයි දුක පේන්න පටන් ගද්දි අපට වැටහෙනවා. සපයි කියලා හිතන් හිටියට මේක සපයි නෙමෙයි දුක් දැන සුළුයි. එහෙනම් සාරයි කියලා හිතන් හිටියට පින් දැන් ඔබට තේරෙනවා මේක සාරයි නෙමෙයි අසාරයි. අන්න දැන් පහ සම්බන්ධයෙන් පින් උතුණි මෙතුවක් කල ඔබ රියක් කරගෙන ඕක මේ සසර ගියා. දැන් ඔබට තේරෙනවා මේ රිය මම දැන් නවත්ත ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක අන්තයට අරන් යන්න ඕනේ. අන්ත ඒවත් නවත්ත ගන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය පහ මෙතුවක් කල රියක් කරගෙන සසරේ ආවා. දැන් ඒ පහේ යන රිය නවත්ත ගන්න ඕනේ. දැන් මෙතනින් එහාට මගේ ජීවිතේම තියෙන්නේ ඔන්න ඔය පහ රියක් කරගෙන යන වැඩපිළිවෙල නවත්ත ගන්න. අන්න ඒකයි කිව්වේ. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා. එහෙනම් මේ පහ රියක් කරගෙන මෙතුවක් කල මේ සසර යන වැඩපිළිවෙල නවත්ත ගන්න නම් ඉතින් බුද්ධ හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ නේද? මොනවද තියෙන්නේ වෙන ක්‍රම? ඔච්චරයි තියෙන්නේ. එහෙනම් භවයේ උදුල්ල දානව හැරෙන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. මොකද භවයේ හැදෙන තාක් කල් පින්දුනේ දැන් පහේ ಜಾති තමයි හැදෙන්නේ. පහේ ಜಾති හැදෙන තාක් කල් ජරාට මරණය දැද්දී ඒකාන්තෙම දුකක්මයි හටගන්නේ. ඔන්න ඔය ටික වැටහුණා. ඒක වැටහුණේ පින්නේ දහම දැකලා. දහම දැක්ක කියලා කියන්නේ පටිච්චසමුපාදේ දැක්කා. එහෙනම් දැන් පටිච්චසමුපාදේ රිවර්ස් කරන්නයි දැන් ඕනෙලා තියෙන්නේ. අන්න ඊට පස්සේ කිව්වා ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. මේ පහ රියක් කරගෙන මෙතුවක් කල් ගියපු ගමන නවත්තලා දාන්න ඕනේ දැන්. ඉතින් මට කියන්න තියෙන්නේ බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කොහොමද කෙනෙක් සක්කාය දිට්ඨිය පහණය වෙලා නැත්තම්? මොකද ඔය පහ ගැන නේද සත් කියලා මෙතුවකල් හිතන් හිටියේ. මෙත්තර කාලයක අදහස තිබෙන්නේ මෙයාද දහම අවබෝධනකම් අදහස තිබ්බේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කායවල හරි සත් සත් කියලා කියන්නේ ආස්වාද සැපයි සාරයි එන ආස්වාදයි සැපයි සාරයි කියලා කියන්නේ සත් අත් කර ගන්නවා කියලා කියන්නේ අවිද්‍යාව නිසා මොකක්ද වෙන්නේ තණ්හාව වෙනවා අපි මොකද කරන්නේ අල්ල ගන්නවා එහෙනම් සත් කියලා අත් කරගත්තහම වැඩ වර්ධිනවා කියන්නේ. එහෙනම් වැටහුණා නම් පින්විතනේ මේ සත් කියලා අත් කරගන්න වැඩ පිළ සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඒක නෙමේ සතුරු දසා කරන්න ඕනේ. ආමට මෙහෙම කියනවා. දැන් ඔබ සතුට හොයන පිරිසක් නිසා නේද පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ච. නැත්නම් අසාර. ඔබ සතුට හොයන පිරිසක් නිසායි පින්දින රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අසාර. මට කියන්න ඔබ මේ ලෝකෙටම ආවේ පෙලීම හොයන්න. ඔබට ඕනේ පෙලි පෙලිම ඉන්න. නෑ රූප අසාරයිද? නෑ රූප තරම් සාර දෙයක් නෑ තවත්. ඇයි අල්ලගත ගා මොකද වෙන්නේ? පෙලෙනවා. දැන් සාරයිද නැද්ද? ඇයි ඕනද? හම්බෙනවනේ. ඔබ මේ ලෝකෙට ආවේ දුක හොයාගෙන නම්. දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තරම් සාර දෙයක් තවත් තියෙද? නෑ. ඒක තමයි එහෙනම් මේ ලෝකෙ තියෙන බින්නේ සාරම දේ. මොකක් හොයන පිරිසද? ඔබ දුක හොයනවා නම් ඔබ පෙලීම නම් හොයන්නේ. ඔබ පෙලීමට හරි කැමති නම් ඔබ දුකට හරිම කැමති නම් පේන රූප වේදනා සංඥා සංකා විඥාන තරම් ඔබට ඒ දේ යහතින් දෙන්න පුළුවන්. යහමින් දෙන්න පුළුවන් තවත් දෙයක් මම නම් දකින්නේ නැහැ. හැබැයි සතුට නම් ඔබ හොයන්නේ. නිදහස නම් ඔබ හොයන්නේ. එහෙමනම් රූප වේදනා සංඥා සංකා විඥාන තරම් ඔබේ සතුට නිදහස නැති කරන දෙයක් තවත් මේ ලෝකේ නැහැ. යම් දවසක ඔබට ඕක වැටහුණා නම් පින්දින ආන් එදාට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන සත් කියලා දරන් හිටපු අදහස ඔබෙන් දුර වෙලා යනවා සදාටම. දෘෂ්ටි පහ වෙලා යනවා. දැන් මේ දෘෂ්ටි පහ වෙලා ගියාට පස්සේ එතනින් එහාට පින්දින ඔබ කවදාකවත් ඒ පහ තමන්ගේ ළඟ තියාගෙන මං කොහොම හරි මේකත් එක්කම සසරේ සැරිසරනවා කියන වැඩපිළිවෙල ආන් ඒ තිබ්බ අදහස සම්පූර්ණයෙන් ඔබෙන් අයින් වෙනවා. එතනින් හරි දින ඔබට ඕනේ නැහැ ඒක පහ රියක් කරගෙන මේ සසලේ සැරිසරන්න. දැන් ඔබට ඕනේ ඒ ගමන නවත්ත ගන්න. ආන් එතකොට ඇතින් ඔබේ මුවින් පිට වෙන්නේ කිසිම වෙහෙසකින් තොරවම බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා. මේ මගේ ජීවිත පරදුවා පින්වතනේ මම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ රියක් කරගෙන යන වැඩපිළිවෙල ඒ කාන්තෙම නවත්තනවාමයි. මොකද කවුරු කියපු නිසාද? නැහැ පින්වතනේ. සතුට හොයන මට ඒක තුල සතුට නැති බව වැටහුණා. මේකයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච කෙනාට විතරයි පින්වතනේ ඕක අර්ථ සහිතව කියන්න පුළුවන්. නැත්නම් වචන ටික විතරයි කියන්නේ. එහෙනම් සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ඒත් ඔය අර්ථයෙන් තමයි මෙතන ඕකෙත් ගැබ් වෙලා තියෙන්නේ. ඒකදනේ මේ දහමට ප්‍රවිෂ්ඨ වෙන්න පටන් ගන්නේ සෝතාපන්නය. එතකන් එයාට නිකන් මේ ෆේරි ටෙල් එකක් වගේ. නියම් ප්‍රබන්ධයක් වගේ මේ හරි ලස්සනයි තින් කතාව. හරි තර්කානුකූලයි. හැබැයි සෝතාපන්නයන්ට තමයි පිටින් එයා මේ දහම අත්විඳින්න පටන් ගන්න. ඒ කෙනාට තමයි පිටින් මේ දහම අහන්න තවත් අහන්න ඕනේ කියලා හිතෙන. මොකද මෙන්න මේ දහමම තමයි මානසිකාර ඔබ දැන් සෝතාපන්න වෙන අහගත යම් දහමක් තියෙනවනම් අපි තුම ඔබ සෝතාපන්න වෙන යම් දහමක් අහගත්තා වඩන්න ඕනේ මොන දහමද? ඊටටියා වෙනස් එකක් නේද? ඒකම නේද වඩන්න ඕනේ. ඉතින් එහෙනම් ඒකනම් වඩන්න ඕනේ. අපි මොකක් ගැනද කතා කරන්න ඕනේ එහෙනම්? ඉතින් ඒකමනේ. ඔබට සෝතාපන්න වෙන අපි එක දහමක් කියනවා. අපි වඩන්න වෙන දහමක් කියනවා. මොකක්ද ඒ කුණහරුපේ? එහෙනම් යමෙක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගත්තේ පින්නේ මේකයි කතා කරාම නම්. ඉතින් එතනින් එහාට මාර්ගඵල උපසම්පදා කරන්න මොකක් ගැනද කතා කරන්නේ? මේකයිද? මේ මේකද එහෙනම්? ඒකයි සුණාත ඉස්සලා අහගන්න. ඊට පස්සේ ධාරේද? මේක හොඳට දරා ගන්න. දැන් හැසිරෙන්න. මොකේද හැසිරෙන්න කිව්වේ? දරාගත් එකේ හැසිරෙන්න. දරාගත්තේ මොකද්ද? අහගත් එක. එහෙනම් අහගත් එක දරා ගන්න, දරාගත් එක හැසිරෙන. එහෙනම් දැන් හැසිරෙන්නේ මොකේද? අහගත් එකේ. එහෙනම් අහගෙන නම් ඔබ සෝතාපන්න උනේ පිටින් එතනින් එහාට අපි කතා කරන්න ඕනේ මොකද්ද? ඒකමයි කතා කරන්න ඕනේ. දැන් ඔබට තේරෙනවද ඇයි අපි එකම දේ කතා පට්ට ගන්න කියලා? මෙසක් එක එක දේවල් කියලා වැඩක් නැහැ පින්වතුනි. මෙතනින් සියලු දෙනාම පින්වතුනි අපිටම සෝතාපන්න ඵලෙ පිහිටලා ඉන්නේ. ඒත් පින්වතුනි අපි කතා කරන්නේ ධම්ම න්‍යායමයි. අපිට දැන් ධම්ම න්‍යාය හොඳට අවබෝධලා තියෙන සෝතාපන්නයි. ඒත් කතා කරන්නේ මොකක්මද? ඒත් එච්චරමයි. පින්වතුනි කොටින්ම අරිහතුන් වහන්සේටත් බුදුහාමුදුරුවෝ මොකද මනසිකාරය කරන්න කිව්වේ? අනිච්ච දුක නැත්ත. මොකද ඒකට හේතුව පින්වතුනි නිච්ච සුඛාත් වලින් තමයි වැඩේ වැරදුනේ. ඉතින් නිච්ච සුඛාත් වලින් නම් වැඩේ වැරදුනේ, අනිච්ච දුක නැත් වලින් තමයි වැඩේ හරියන්නේ. ඒකේ රිවර්ස් එක ගහන්න ඕනේ. එතකොට එහෙනම් ඔන්න මේ දේශනාවේ පැහැදිලි වුණා පින්වතුනි යම් කාරණාවක්. ඒ තමයි මේ කරන්නේ හොයන්න යන්න එපා. ඒක දැන් ඒ ගුණේ ගැන කතා කළාත් මම ඔබට කියවි දෙන මෙතන කෙනෙක් නෙමෙයි මේ ඉන්නේ. හොඳට මේක ඔබ අත්විඳින්න පින්වතුනි, තේරුම් ගන්න උත්සාහ ගන්න. ඔබට මේ මමෙක් ඉන්නවා කියලා හැඟෙනවා මිසක් මමෙක් නෑ උතන. හැබැයි හැඟෙනවා. මොකද වේදනාව කියන එක එකතු වෙච්ච ගමන් පින්වතුනි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුල දැන් විඳින්න පුළුවන්. මොකද විඳින්න නම් ඒකාන්තයෙන් වේදනාව එපා. නබර දවසක අපි දේශනාවක මතක් කරා, කතා කරා මතකද? මේකෙන් මම ඔබට වේදනාව දෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ඇඟට ගහලා නෙමෙයි. මේක මේ එක එක වස්තුවක් මෙතන තියෙනවා. අපි තුමු තව වටත්තක් මෙතන තියෙනවා. මම දැන් මේ පෑන් දෙක ගන්නකෝ. හරිද? එකම જાති පෑන් දෙකක් මේ තියෙනවා. එකක් අයින් කරා. දැන් මම මෙතන තියෙන එක පෑනයි. හරිද? මට කියන්නේ මේ පෑන පාවිච්චි කරලා මම ඔබට වේදනාව දෙන්නේ කොහොමද? මට ක්‍රමයක් කියන්න බෑ. මේ පෑන පාවිච්චි කරලා මට දැන් ඔබට වේදනාව දෙන්න ඕන. ඔබ ඇවිල්ලා මගෙන් ඉල්ලනවා හාමිනේ මට වේදනාව දෙන්න. මම මේ කියන්නේ මේකෙන් දමල ගහලා නෙමෙයි, ඔබේ හිතට. ගතර නෙමෙයි, හිතට වේදනාව දෙන්නේ කොහොමද පෑන පාවිච්චි කරලා? කොහොමද? කොහොමද? රූප වේදනා සංඥා සංකාර වින්න ඒ වේදනාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. දෙන්න බෑ පින්වතුනි. මේකේ කොහෙද වේදනාව තියෙන්නේ? මේ තියෙන්නේ පෑනක් නේ. පෑනේ වේදනාව තියෙනවද? නෑ. ඔබ ඇවිල්ලා මගෙන් වේදනාව ඉල්ලුවොත් පින්වතුනි, මට ඒ කාන්තෙන්ම මේන් තව එකක් දෙන්න වෙනවා. මේන් දෙකක් හොයාගන්න වෙනවා. ඔබට දිනන්න ඕන නම් ක්‍රිකට්. හරි? අපි ඔබේ ප්‍රීතම ක්‍රීඩාව ක්‍රිකට්. ඔබට දිනන්න ඕන. මට කියන්නේ දිනන්න පුළුවන් ක්‍රමය. දැන් අපි දුමු ඔබ අපි ඒ ටීම් එකක් හදනවා. හරිද? එක ටීම් එකයි හදන්නේ. ක්‍රිකට් ටීම් එක කීදෙනෙක් ඉන්නවද? 10ද? 11ද? 11. 11 දෙනෙක්ගේ ටීම් එකක් හදනවා. මට කියන්න මේ 11 දෙනාගේ ටීම් එක දිනන්න පුළුවන් කොහොමද කියලා. ඕ නෑ නෑ එක ටීම් එකයි ඉන්නේ. මේගොල්ලෝ දිනන්නේ කොහොමද? මේගොල්ලෝ දිනන්න ඕනේ හැබැයි. ඈ? දිනන්න බැරිද? මේ මොකක්ද එහෙනම් කරන්න ඕනේ? තව එකක් හදන්න ඕනේ. ආ හරි මේගොල්ලෝ පරදින්න ඕනේ. දැන් මට කියන්න බං. තව ටීම් යන්නේ ඈ? ඈ? ඒත් බෑනේ. එහෙනම් දිනුම පරිදිම දෙකම එන්න නම් දෙන්නෙක් ඉන්න ඕනේ නේද? ආන්න හරි. ඔබට වේදනාව ඕනෙත් නම් පින් උතනේ අනිවාර්යෙන් දෙකක් ඕනේ. එකකින් වේදනාව හදන්න බෑ. මොකද මේකේ වේදනාව නැහැ. නැති වේදනාවක් ඔබට දෙන්න බෑ. හැබැයි ඔබයිල වේදනාව විල්ලුවාම මට දෙන්න පුළුවන් ක්‍රමයක් නම් තියෙනවා. මෙන්න මේකයි ක්‍රමය. මම ඔබට කියනවා මෙන්න මං ගාව තියෙන පෑන. මේ වගේ තව පෑනක් තියෙනවා මේ ශාලාවේ කොහෙ හරි. කියලා හොයන්න. ඕන දැන් ඔබ හොයනවා. හොයන වෙලාවේ දැන් ඔබට තියෙනවා පෙළීම. හේතුව ඔබේ හිතේ එකක් තියෙනවා. අපි ඒ පොඩක් පැත්තෙන් තියමුකෝ. ඒක ටිකක් සංකීර්ණයි. ඒ නිසා මේක පොඩක් පැත්තෙන් තියමු. ඔබ හොයාගෙන ගිහලා තියෙන හම්බෙන අනික් පෑන. අන්න අනෙක් එක හම්බුණා. දැන් මොකද වෙන්නේ? හොයාගත් එකයි හොයන්න කීප එකයි සැසඳෙනවා. අන්න සතුටක් දැනුණා නේ. හැබැයි ඔබ ඉස්සෙල්ලා මට සතුට දෙන්න. සතුටු නැහැ පෑනක් තියෙන ඕන දෙන්න. නෑ නෑ මට පෑනක් නෙමෙයි ඕනේ මට ඕනේ සතුට. හොඳට මතක් කරලා බලන්න දෙනවා පොඩි කාලේ ඔය ගෙදරදී පුංචි වුණා සතුට කරේ කොහොමද කියලා. ඔබේ පොඩි එකා ඔබ සතුට කරේ කොහොමද කියලා හොඳට මෙන්න ඔය තනිකර පරිස්සම්පාදේ ඔබ දරුවට පොඩි කාලේ අපරාධේ උට කියලා දෙන්න තිබේ කාලේ. ඔබ ප්‍රැක්ටිකලි වෙන්නේ පෙන්නවා දරුවට මේ වේදනාව කියන එක මොනතරම් අසාරයිද කියලා. ඔබට වැඩක් කරන්න ඕන ලාට මොකද කරේ පොඩි කාලේ? පුතේ මේ 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 අම්මිට මෙන්න මේ මේක හොයන් යන්න පුතේ. නැත්නම් ඔබ සමහරට ඒක හංගගෙන කියනවා. පුතේ රිමෝට් එක හොයාගෙන එන්න. රිමෝට් එක ඔබේ අතේ ඉන්න පිටිපස්සේ හංගගෙන ඉන්න. පුතා කියලා රිමෝට් එක හොයන් එන්න. හොඳ පුතන් රිමෝට් එක හොයන් එන්න. දැන් මොකද මේ කරන්නේ? මම බිසි කරා. දැන් ඔබට ඔබේ වැඩක් කරගන්න පුළුවන්. මේ පොඩි එක අඬනවා දැන්. දැන් ඔබට ඕනේ පොඩි කව හතුරු කරන්න. දැන් මිනිහා කියලා ගේ හැමතැනම හොයල හොයල රිමෝට් එක හොයන් යනවා. නැතනම් රිමෝට් එක හොයනවා. දැන් තාම නැහැ. ඉතින් ටිකක් කළා දැන් මේක අඬන්න පටන් ගන්නවා නැහැ කියලා. දැන් ටිකින් සල් ආය රිමෝට් එක තියෙනවා මේසෙ උඩින්. දැන් ආයෙවද ආනේ මෙන්න රිමෝට් එක. දැන් මෙච්චර කල් තිබෙන ඇද්ද සතුටක් ආව නේද මේ රිමෝට් එක දැකලා. කොහොමද ඒක වුනේ? පෙලිමින් නිදහස් වෙලා. පෙලිමින් නිදහස් වෙන්න නම් පින්වතුනේ ඇත්ත දෙකක් තියෙන්න ඕනේ. ඔබ ගාව තව එකක් තියෙන්න ඕනේ. ওই දෙක තමයි දැන් සසඳන්න හදන්නේ. ඒකයි දෙකක් නැතුව පින්දින කවදාවත් සැසඳීමක් වෙන්න බෑනේ. ඒකනේ මැච් එකක් දිනන්න බෑ කණ්ඩායම් දෙකක් නැත්තම්. පරදින්නත් බෑ දෙකක් නැත්තම්. දිනුම පරදුම දෙකම සිද්ධ වෙනවා නම් දෙකක් ඕනේ. ඔන්නෝයේ වේදනාව නැතුව පින්දින මම හදන්න බෑ. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න. අයි පරිසම්පාදේ වේදනාව කියලා කැලලක් තියෙන්නේ කියලා. ඔබට දින ආදරෙත් නෙමෙයි. අවංකම් බැලුවොත් පින්දින පරිසම්පාදේ නිකන් වේදනාව කියලා නිකන් හරි වේස්ට් වගේ ඔබට දැනෙන්නේ නැද්ද? වේදනාවක් ආව සැපාවක් දුකට ගියා දුකාවක් දුකට ගියා උපේක්ෂාවක් දුකට ගියා මේ තුනම දුකයි නම් මොකටද ඔය වේදනාවක අයින් කළ දාන්නකෝ ඔය කෑම අපි නෝ ඔය පරිසම්පාදයේ කියන ක්‍රියාවල අපි ටිකක් කාර්යක්ෂම කරනවා ඊට වඩා හරි ඒකේ effectiveness අපි වැඩි කරනවා වේදනාව කියලා අයින් කළ බලන්න එතනින් හර දුවයිද කියලා එතනින් හර දුවන්න බෑ පින්නේ මොකද මම හදන්න වේදනාව තියෙන්න ඕනේ මොකද විඳින්නෙක් ඉන්න එපැයි මේ විඳින්න හදන්නනේ හැම වෙලාවෙම මේ උත්සාහ කරන්නේ විඳින්න නම් වේදනාව ඕනේ වේදනාව ගන්න බෑ සංසන්දනයක් නැතුව හරියට දිනුමක් නැහැ මැච් එකක් ගහන්න නැතුව මැච් එකක් ගහන්නම් කණ්ඩායම් දෙකක් ඕනේ එහෙනම් දිනුම කොට සතුට හෝ වේවා පෙරදුම කොට දුක හෝ වේවා ඔය දෙකෙන් එකක් හදන්න නම් පිටින් ඒකාන්තෙම වේදනාවන් පිටින් කොටීම කියනවා නම් පටිච්චසමුපාදය පිටින් හරිම අකාරුණිකයි ඔබට සැප දුනක්ද දුගෙන දුන්නත් දුකගෙන දුන්නත් කියන එක පරිසම්පාදය දාලා නැහැ. අපි නම් පරිසම්පාදය කියන software එක ඔබතුලට ඇතුළත් කරපු කෙනෙක් ඉන්නවා කියලා. හරි ඒක නට ඕනේ ඔබතුලින් හැම වෙලම මම හදවන්න විතරයි ඕනේ කියලා. පිළිනි සැපද දුකද හරහාද මම හැදෙන කෙනෙක් යාර අදාළ නැහැ. කොයින් හරි කමක් නැහැ. වේදනාවක් උප්පද්දව ගන්නයි ඕනේ. නමුත් වේදනාවක් හටගන්න ස්පර්ශ නැතුව. මොකද පස්සපච්චය වේදනාව. ඒ කියන්නේ සංසන්දනයක් සිද්ධ වෙන්න ඕනේ සංසන්දනේ වෙන්න ඕනේ මොකක් හරි දාලා දෙනවා ඒක ගැලපුණොත් ඔබට සතුටුයි ඉතින් ඒක කොයින්සිඩන්ස් ඒක අහම්බෙන් සිදුවීමක් නොගැලපුණොත් දුකයි ඒකත් අහම්බෙන් සිදුවීමක් මිසක් ඔබට මේ සැප උප්පවද්දවන්න නෙමෙයි පිටින් ඔයක නිර්මාණය වෙලා තියෙන්නේ ඔබට දුක උප්පවද්දවන්නත් නෙමෙයි ඔක නිර්මාණය වෙලා තියෙන්නේ වේදනාව උප්පවද්දවන්න මොකද වේදනාව නැතුව මම හදන්න බෑ ඒකයි මොකද විඳින්නා කියන දන්න මම හැදිලා තියෙන්නේ. එහෙනම් වේදනාව නැතුව මම හදන්න බෑ. අවිද්‍යාවෙන් ගත්තනම් මේ ලෝකේ මොකක් හෝ දෙයක් ආශාවදයි සැපයි සාරයි කියලා. දැන් ඒ දේ විඳින්න ඕනේ. ඒ භවයටපත් වෙන්න ඕනේ. ඒක තුලින් මම හදන්න ඕනේ. මම හදන්න බෑ වේදනාව නැතුව. සංසන්දනේ නැතුවක කරන්න බෑ. එහෙනම් මේ දුක හදන්න බෑ. ඒකයි සැප වුණත් දුකයි නේද? දුක නම ජරාවට මරණ නැති කොහොමද දුකයි? ඒ බලන්නේ එහෙනම් ඔබට තේරෙන්නේ මේ බොරුවක් මේ කරන්න කියලා? නේද? තනිකර මේ කොලේ වහනක කරන්න කියලා ඔබට තේරෙන්නේ නැද්ද? සැප හරි සැප වේදනාව. දැන් කොහෙටද යන්නේ? දුකට. ඉතින් මොකටද ඔය සැප දුන්නේ? හරි නේද? ඔළුව අත ගාලා ටොක්ක්ක් අිනවා ගඩන්නේ නේද ඒක නේද? ඒ ඔබටම හිතෙන්නේ නැද්ද මේ තනිකර රැවටිල්ල මේ වංචාවක් මේ කරන්න කියලා? ඒ කියන්නේ කෙලින්ම ඔබ පෝරකයට යවන්නේ. පෝරකයට යවනකොට කෙනෙක් ඔබේ ඔළුවත ගාලා යවනවා. තව කෙනෙක් ටොක්ක කැන්ලා යවනවා. දෙකෙන්ම කොහෙටද යන්නේ? පෝරකයට. පෝරකේ යන මනුස්සයෙන් යවුතෙම එන මම ඔළුවත ගන්නද? තේරුම් ගන්න නැහැ නේද මේ අහන ප්‍රශ්නේ. මේ පෝරකයට මේ යන්නේ. මේ තනිකර මෙයාගේ මරණයට මේ යන්නේ. ඒකයි මේ කියන්නේ මේ තනිකර අවිද්‍යාව ඔබට කරපු හරියක් වින්දිනේ තේරුම් ගන්න උත්සාහ කරන මේ තනිකර විනාශ කරලා තියෙන සත්‍යය. අවිද්‍යාව ඔබ කාලා තියෙන පිණි තනිකර. බාන මේ දෘෂ්ටියක් මනුස්සයට කරපු හරියක්. බැලුවම නම් හරි අහිංසකයි දෘෂ්ටියක්. නේද වස්තුවක් නම් කමක් නැහැ. ඇඟට පතර තලන්න පුළුවන්. මේ දෘෂ්ටියක් වින්දිනේ දෘෂ්ටියක් කියලා කියන්නේ අල්ලන්නවත් බැරි දෙයක්. අල්ලන්න බෑ බලන්න බෑ දෘෂ්ටියක්. දෘෂ්ටියක් විනාශ කරපු හැටි පින්වතුනි හිතක්. එහෙනම් අවිද්‍යාව තණ්හාව තියෙන තැන පින්නේ දුක හට ගන්නවා. ඒ අවිද්‍යාව තණ්හාව තියෙන කාටද කියන එක අදාළව අහන්න අහලා වැඩක් නැහැ මේ ප්‍රශ්නේ. තවත් උදාහරණයක් ගත්තා. ගමු අපි දමු දැන් ඔබ ගෙදර අපි දැන් printer එකක් පාවිච්චි කරනවා කියලා. printers දෙකක් තියෙනවා හැමෝම. computer එකයි කියලා දෙනවා printer එක. දැන් ඔබ මොකක් හරි document එකක් type කරලා print command එක දෙනවා. ඒක click කරාම හරිනම් printer එකෙන් print out එක එන්න ඕන. ඔබ කියලා බලනවා printer එකෙන් print out එක ඇවිල්ලාද කියලා. ඒ print out එක එනකොට පින්වතුනි, ඒ print out එක අපි හිතමු තැන් තැන් වල ඒ කියන්නේ තනිකර වාක්‍ය එහෙම එහෙ වෙලා තියෙනවා. ඩොකියුමන්ට් එකේ තියෙන විදිහට නෙමෙයි print out එකේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ print එක අරගෙන පොළවේ ගහනවද? එහෙනම් computer එක අරගෙන පොළවේ ගහනවද? මොකද කරන්නේ එහෙනම්? මොකද කරන්නේ? ඇයි එහෙම වුනේ කියලා බලනවා. ඇයි එහෙම වුනේ කියලා බලලා ඒ ක්‍රමේ නේද දැන් නිවැරදි කරන්න යන්නේ. ඉතින් ඔබට පෙනෙන්නේ computer එක ඔක් කරන්න පුළුවන් නම් ඇයි තව මනුස්සයෙක් එක්ක ඔබට පෞද්ගලිකව ප්‍රශ්නයක් ඇති කරගන්නේ? බාන ඔබ කම්පියුටරෙන් පොලේ ගහුවේ නැන්. හැබැයි මිනිස්සු එක්ක ඔබට බැනගෙන යනවා. දැන් ඒ මිනිස්සු අරන් පොලේ ගහන්න ඔබට හිතෙනව නේද? මං කොච්චර වැරදිද කියලා? දැන් වාහනේ සද්දයක් ආවා කියලා ඔබට හිතුන්නේ නැහැ පොල්ලක් කරන් වාහනේ දරි බාන්න. හැබැයි මිනිස්සු එක්ක ඔබට බැනන ඔබට හිතෙනව නේද? මේ පොල්ලක් කරන් දරි බාන්න. බාන කොච්චර වැරදිද කියලා? මොකද ඔබ හිත පිළිගන්න සූදානම් අරක මැෂින් එකක්. මේ ක්‍රියාවලිය දෝෂයක් තියෙන. මිසක් මේ වාහනේ මාව රිද්දන්න කරනව නෙමෙයි. වාහන බෝ රිද්දන්න එහෙම කරනව නෙමෙයි. මේ වාහනේ සද්දයක් දාන්න නෑ මා ඉතිපි මුං හොඳ වැඩක් කරන්න කියලා වාහනේම කරන්නේ නෑනේ. හැබැයි ඔබට හිතෙනව නේද පින්වදන ඔබට කවුරැලා බනින්දි මේ කෙනා ඔබව රිද්දන්න හදනවා කියලා. පින්වදන කෙනා ඔබව රිද්දනව නෙමෙයි ඔය. ඒ මොහොතේ අවිද්‍යාව තණ්හාව නිසා හටගත් ස්වභාවයක් ඔය පෙන්නුම් කරන්නේ. පින්වදන කෙනෙක්ගේ නම් වරදක් තියෙන්නේ මේ ලෝකෙට බුදුරු පහළ වෙන්නේ නෑ. මොකක් නිවැරදි කරන්නද? බුදුවරු ඔයගෙන පහල වෙන්නේ මොකටද? මේ ක්‍රියාවලියක් නිවැරදි කරලා දෙන්න. මේ process එකේ fault එකක් තියෙනේ, fault එක identify කරලා. ආන් ඒ fault එක නිවැරදි කරන්න එතකොට හරි කියලා පෙන්වලා දෙන්නේ බුදුවරු මේ ලෝකෙට පහල වෙන්නේ. කෙනෙක්ගේ නම් ප්‍රශ්න තියෙන පින්දනේ බුදුවරුගෙන් ගැති වැඩක් නෑ අපිට. එහෙනම් කෙලින් මේ මනුස්සය බෙල්ල ගහලා දාන්නයි තියෙන්නේ. දැන් ප්‍රශ්න ඉවරයි. දැන් ඔබ අරියත් වෙන්නේ කොහොමද? යම් දවසක ක්‍රමේ නිවැරදි වෙලා ඔබ හිතන විදිහ නිවැරදි වුණා පින්වතුනි. මිසක් ඔබේ වෙනසක් වුණේ නැහැ. ඔබ හිතන විදිහ නිවැරදි වුණා. දැන් හිතන විදිහ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් තමයි ඔබ දුවන්නේ. අවිද්‍යාව නිසා තණ්හා වෙනවා. ඒ නිසා පෙළෙනවා. දැන් පෙළීමේ නිදහස වෙන තමයි අපිට මේ කියන කරන හිතන දේවල් සිද්ධ වෙන්නේ. ආන් ඒ නිසා අபிසංකාර වලින් එක ලෝකයට යහපතක් වෙනව නැත්නම් අයහපතක් වෙනව. රායහපතක් වෙන දේවල් අපි කියනවා නරක වැඩ කියලා. එහෙනම් මේ නරක වැඩක් වෙන එක නම් පින්දුන ඔබට කරදරයි නං. මේ නරක වැඩ වෙන එක නවත්තන්න දෙන එකම ක්‍රමය මට කියන්න බලන්න එහෙනම්. කොච්චර සයිස් පොල්ලක්ද ගන්න ඕනේ අතට? දෙකේ දෙකේ පොල්ලක්ද නැත්නම් කීයේ කීයේ එකක්ද ගන්න ඕනේ අතට? කෙනෙක් ආවිසංකාර කරනවා. මේ මනස හොරකම් කරනවා අපි තුමු. හොරකම කියලා කියන්නේ මොකක්ද? මොනස අபிසංකාරයෙන්? අපුන්නේ අபிසංකාරය. ඒ කියන්නේ ලෝක සත්‍යයට අවඩක් වෙන අபிසංකාරයක්. අபிසංකාරය වුණේ ඇයි? පෙලිච්ච නිසා. පෙලීමෙන් නිදහස් වෙන්න. පෙලීමෙන් නිදහස් වෙන්න සිද්ධ වුණේ පෙලිච්ච නිසා. පෙළුනේ ඇයි? තණ්හා වෙච්ච නිසා. තණ්හා උනේ ඇයි? අවිද්‍යාව නිසා. දැන් දැක්කද පින්වතුනි මේ ප්‍රොසෙස් එකක් මෙතන තියෙන්නේ කියලා. මේ ක්‍රියාවලියක් මේ තියෙන අවිද්‍යාව නිසා තණ්හා වුණා, තණ්හා නිසා පෙළුණා, පෙළුච්ච නිසා පෙලීමෙන් නිදහස් වෙන්න අபிසංකාර වුණා. ඒ අபிසංකාරයෙන් ලෝක සත්‍යයට වැඩක් වුණා. කවුද? අදහලා නැහැ නේ ප්‍රශ්නේ. දැන් ඔය කියන ක්‍රියාවලිය ඔබ තුල සිද්ධ වුණත් මම තුල සිද්ධ වුණත් දෙන්නට මේකම ප්‍රතිඵල නිමෙත්තෙන් දෙන්න පොල්ලක් අතර ගන්න හැවල එකකට දැකද මං කියුවේ දෙන්නේ මේක ඔබට තේරුම් ගන්න මිනිස්සු එක්ක ගැටෙන්නේ නැහැ කියලා එතනින් පස්සේ තනි කරපින්නේ පේන්නේම අවිද්‍යාව තෘෂ්ණා. මොකද අවිද්‍යාව තෘෂ්ණා තමයි මේ සොෆ්ට්වෙයාර් එක තනි කර බග් කරලා තියෙන්නේ. මේ සොෆ්ට්වෙයාර් එක තනි කර අවුල් ගිහිල්ලා තියෙන්නේ මේ අවිද්‍යාව තෘෂ්ණා නිසා. හරියට කෝඩ් එකේ error එකක් වගේ. මේ ක්‍රියාවලිය දෝෂයක් මේ තියෙන්නේ. ක්‍රියාවලියේ දෝෂය නිවැරදි කරන්න පින්වතුනි අපි ඉස්සෙල්ලා වැරද්ද හොයාගන්න ඕනේ. ආන්ගේ වැරදි කොටස අයින් කරගත්තා නම් දැන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ පුද්ගල වශයෙන් පනවන එක තේරුමක් නැති වැඩක්. ඔබ පුද්ගල වශයෙන් පනවන්න ගියොත් ඉන්නේ කවදාකවත් ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඔබ පුද්ගලෙක් වශයෙන් පනවන්න යම් තැනක බින්දිනේ ඒකට හේතුව ඔබ තුලත් පුද්ගලෙක් පැනවිලා. එන ඔබ කටල්ල කියනවා නම් මූමට බැන්න කියලා. මෙන්න ඔබ තුලත් මූ බිහිලා. ඒකයි හේතුව. බින්දිනේ අරිහතුන් වහන්සේට කවුරු කෙනෙක් ඇවිල්ලා බණිද්දි අරිහතුන් වහන්සේ බයින් නැති වෙන අනිත් පැත්තට හේතු දෙකක් තියෙනවා. එක බැනුමක් විතරයි සිද්ධ වෙන්නේ මිසක් මට බැන්න කියලා එකක් නැහැ. ඒ වගේම බැනුමක් විතරයි සිද්ධ වෙන්නේ ඌ බැන්න කියලා එකකුත් නැහැ. දෙපැත්තෙම මම නැහැ. හැබැයි බැනපු කෙනාට හිතෙනවා මමෙක් ඉන්නවා කියලා. අරිහතුන් වහන්සේ දන්නෝ එතන මමෙක් නැහැ කියලා. අරිහතුන් වහන්සේ දන්නවා එතන තියෙන ක්‍රියාවලිය දෝෂයක් විතරයි කියලා. ඒ නිසා උන්වහන්සේ මොකද කරන්නේ? ක්‍රියාවලිය දෝෂේ නිවැරදි කිරීම උදෙසා උන්වහන්සේ අනුශාසනා කරනවා. ඔහොම කරන්න එපා. දැකද ඔහොම කරන්න එපා. ඒ කියන්නේ කරපු දේ වැරදි ආයෙ කරන්න එපා. දැන් කෙනාට නෙමෙයි වෙනස් වෙන්න කිව්වේ. කරපු දේ වැරදි. ඒ නිසා ඒ දේ කරන්න එපාය. දැකද ක්‍රියාවලිය නිවැරදි කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඔල්ලෝසුක කට්ට කරගෙන නැතුණ මොකද කරන්නේ අපි? අරගෙන පොළවේ ගහනවා? නෑ බැටරිය මාරු කරනවා. ඇයි ඒ? ක්‍රියාවලිය දෝෂේ තියෙන්නේ. මොකද ඒ ක්‍රියාවලිය නිවැරදිව දුවන්න නම් පින්වතුනි නිරන්තරයෙන් විදුලියක් යවන්න ඕනේ ඒ සර්කිට් එක තුලින්. ඉතින් එහෙනම් ඒ සර්කිට් එක තුලින් විදුලිය යන ක්‍රියාවලියේ ඒ කොටස නැවතුනොත් එහෙම දැන් එතනින් හරියට මේ ක්‍රියාවලිය හරියට දුවන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ආපවසරයක ඒ ක්‍රියාවලිය නිවැරදි කරන්න ඕනේ. දැක ඒකමද ඔබ හිතලා බලන්නකො මේ ලෝකේ තියෙන දේවල් වලට ඔබ හැම වෙලාවෙම හරියට උත්තර හෙව්වා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ දුක හට ගත ගමන් ඔබට විසුවටනවා. ලෝකේ තියෙන ප්‍රශ්න විසඳන්න යද්දී ඔබ හරියට උත්තර හොයනවා. මොකද ඔබ දකිනවා මෙන්න මේ හේතු නිසා මේක සිද්ධ වුණේ නැහැ. දැන් වාහනේ දොර අරිද්දී සද්දයක් එනවා. මොකද කරන්නේ? තමාරිය තෙල් ටිකක් දායි ග්‍රීස් ටිකක් දායි. ඇයි ඒ? නුඹ දකින්න ක්‍රියාවලිය ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මොකද කරන්නේ? මෙන් තෙල් ටිකක් දානවා. එතෙන් ග්‍රීස් ටිකක් දානවා. ඉතින් දැන් හරියට ප්‍රශ්නේ. මිසක් දොර අරගෙන පොලේ යහුවද? වාහනේ තරි බෑවද? නෑ. නමුත් දුක හට ගද්දි පිටින් ඔබ ওই කියන ක්‍රියාවලිය දාගන්නේ නෑ නේද? මනුස්සයෙක් ඔබට බනින්දි. එතකොට ওই ක්‍රියාවලිය දාන්නේ නැහැ නේද? මේ ක්‍රියාවලිය දෝෂේ තියෙන්නේ කියලා. අන්න පින්දිනේ ඔබ බලන්න ක්‍රියාවලිය තමයි දෝෂේ තියෙන්නේ. ගාතව තිනොබිනේ ධම්මපදේ අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ කියලා. ඔය හැම එකකින් පින්දිනේ ප්‍රශ්නේ වචනයක් ගන්න කියවෙනවායි. අක්කොච්චි මං ඒක තමයි ප්‍රශ්නේ. මට ගැහුවේ. නේද නැහැ ප්‍රශ්නේ තියෙන්නේ. අකොටි මං ඒකනේ මට තමයි ගැහුවේ. ඒක නේද ප්‍රශ්නේ. මම නැති කරගත්තා නම් හරි ප්‍රශ්නේ. ආවදි මං අජිනි මං අහාසි මේ මට ගැහුවේ. මටයි බැන්නේ. මටයි උපහාස කරේ. අපහාස කරේ. එහෙනම් ගැහුවා බැන්න අපහාස කරා කියන එක නෙමෙයි පිළි ප්‍රශ්නේ. මේ මට නෙමෙයි කරේ. කවුද මට කරේ? මු අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. එයන් දක්ෂ වෙන්න ඕනේ පින්න අපි හැමෝම අපි ලෝකයේ ප්‍රශ්න විසඳන්නේ නැද්දී ක්‍රියාවලිය දැකලා ක්‍රියාවලිය නිවැරදි කරන්න හදනවා වගේ අපි තුලත් මේ දුක හටගන්න එකෙත් ක්‍රියාවලිය දැකලා ක්‍රියාවලිය නිවැරදි කරගන්න. දැන් සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් ඔබේ අතීතයේ වෙච්ච වැරද්දක් ගැන ඔබට අමන්නේ කලකිරෙන්න පුළුවන්. මම මෙහෙම කරා නම් මගේ අතින් මෙන්න මෙහෙම දෙයක් වුණා නම් මට නම් පුදු මේක හරි හිතට පීඩාකාරී වෙච්ච දේ. පිටින්නේ කලකිරුණාට කමක් නැහැ. කලකිරෙන දේ නවිද්‍යාව තණ්හාව ගැන. මොකද ඔබ ගැන කලකිරුණොත් එහෙම දැන් වැරදි දෙකයි. කරපු වැරද්දයි දැන් ඔය කරන වැරද්දයි. මොකද ඕක නම් වැරද්ද. ඒ කියන්නේ ඔබ නම් වැරද්ද කරේ. ඉතින් එහෙනම් ඔබේ බෙල්ල ගහලා දාන එක තමයි උත්තරේ. ඔබේ අතින් වැච්ච වැරද්දක් ආයේ නොවෙන්න මොකද කරන්නේ? ඒ වැරද්ද වෙන්නේ හේතු හොයලා හේතු නැති කරගන්න ඕනේ. දැක්කද ක්‍රියාවලිය නේද ඔබ නිවැරදි කරන්නේ? එහෙනම් ක්‍රියාවලියේ දෝෂෙ තිබ්බා මිසක් වින්නතනේ ඔබ නෙමේ වැරදි. ක්‍රියාවලියයි වැරදි. පින ආර්ය මෛත්‍රී වැඩද ඔබ මේක හොඳට තේරුම් ගත්තා නම් අපිට හොඳට පැහැදිලි වෙනවා. පින මේ අපි මේ මොකටද මේ ආර්ය මෛත්‍රී වඩන්නේ කියලා. මේ කෙනෙක්ට අරමුණු කරන්න බෑ කියන එක ඔබට වැටහෙන්න පටන් ගන්නවා. මේ හැමතැනම පිටින් තියෙන විදිහ කකුල් දෙකක් උඩ ඇවිදින රාග දේශ මොහ. මේ හැමතැනම තියෙන. මෙතන උතන හැමතැනම. කකුල් දෙකක් උඩ ඇවිදින අවිද්‍යාව තණ්හා. එන අවිද්‍යාව තණ්හා නිසා පිටින් ඔබ මොන දේ කරයි කියලා අපි දන්නේ නැහැ. මොකද ඒ මොහොතේ අවිද්‍යාව නිසා ඒ මොහොතේ තණ්හා වුණා. ඒ මොහොතේ තණ්හා නිසා ඒ මොහොතේ පෙළුණා. මොකකට පෙළුණාද දන්නේ නැහැ. මොකද මොකට තණ්හා වුණාද දන්නේ නැහැ. එතන එහෙනම් ඒ පැලීමේ නිදහසෙන් මොකක් හෝ අபிසංකාරයක් සිද්ධ වුණා. දැන් ඒ අபிසංකාරය පිළිදී මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද මොකට තණ්හා වුණාද කියලා දන්නේ නැහැ. මොකක් සම්බන්ධයෙන් අවිද්‍යාව පහළුණාද දන්නේ නැහැ. ඇයි මේ ලෝකෙ බින් අනන්ත අප්‍රමාණ දේවල් තියෙන ඔබට අවිද්‍යාව ගත වෙන්න පුළුවන්. ආස්වාදය කියලා ගන්න පුළුවන් අනන්ත අප්‍රමාණ දේවල් තියෙනවා. දැන් ඊයේ මතකද ගුණාන්තරන් වහන්සේ දේශනාය පැහැදිලි කරා? දැන් ඔබට නියක් ටිකක් පිළිකුල් වගේ හිතෙන දෙයක්. මේ ලෝකෙ මිනිස්සු සමහර කන දේවල් ගැන කියුවේ ඔබ හිතලා බලන්න පිළි යම් දවසක දරුවෙක් විසුෂ්ටිගත වෙනවා. හරිද? මේ ලෝකයේ තියෙන රසවත් ආහාරය තමන් මේ ලෝකෙට වදාපු අම්මගේ බොක්ක තමයි මේ ලෝකෙ තියෙන රසවත් ආහාරය. නැත්නම් මේ ලෝකෙ තියෙන පෝෂදායි ආහාරය එක කියලා එයා දෘෂ්ටිගත වෙනවා. වෙන්න බැරිද? පුළුවන්. මම කොහොමද වැඩි කෙනාගේද වැරද්ද? දෘෂ්ටියද වැරද්ද? දෘෂ්ටිය වැරද්ද. මොකද ওই දෘෂ්ටිය කාගාවට කොයි හිතටද ඇතුල් වුනේ? ওই හිත ඒ උදසා පෙළනවා. දැන් ඔන්න ඔය කියන දෘෂ්ටිය ඇතුල් වුණා නම් පින්දනේ ඒකාන්තේ මානන්තී පාප කර්මයකින් නේද ওই වැඩේ කෙලවර වෙන්නේ? ওই පිළිමින් නිදහස් වෙන්නේ? දැන් බලන්න එහෙනම් දෘෂ්ටි කියලා කියන්නේ කොයි තරම් බරපතල දේවල්ද කියලා පින්දනේ? ඒ කියන්නේ මනුස්සයා කියලා කියන්නේ මේ දෘෂ්ටිගත කරවන්න පුළුවන් කෙන සිතක් නේ තියෙන්නේ. මනුස්ස හිතක් කියලා කියන්නේ නැත්නම් සුගති හිතක් කියලා කියන්නේ දෘෂ්ටිගත කරවන්න පුළුවන් හිතක්. සෝතාපන්න වෙනකන් ඒකයි වෙන්නේ. සෝතාපන්න ඵලයේ තියෙන වටිනාකම තියෙන්නේ ඔබව ඕන විදිහට දෘෂ්ටිගත කරවන්න පුළුවන්. ඒ කියන්නේ අර බඹරයක් ඕන පැත්තට කරකවන්න පුළුවන් කියලා කියන්නේ ඕන්නම් මේ පැත්තට කරකවන්න පුළුවන් ඕන්නම් අනිත් පැත්තට කරකවන්න පුළුවන්. සෝතාපන්න වුණා කියලා කියන්නේ එක පැත්ත විතරයි දැන් කරකවන්න පුළුවන්. අනිත් පැත්තට කරකවන්න හැදුවට කරකෙන්නේ නැහැ. කරකවන හැදුවට ටක් ගාල බිම වැටෙනවා. ආයෙ කරවන ආයෙ ටක් ගාල බිම වැටෙනවා. ආයෙ කරවන ආයෙ ටක් ගාල බිම වැටෙනවා. අනිත් පැත්තට කරව කරගෙනවා. අන්න ඒකයි සෝතාපන්න ඵලය. සෝතාපන්න වෙනකම් දින ඕන පැත්තකට කරකවන්න පුළුවන්. ඕන පැත්තට කරකවන්න පුළුවන් කියලා කියන දේ දැන් කරකවන කෙනා තේ නේද මොන පැත්තද කරකෙන කෙනා කියන තීරණය වෙන්නේ. පින්නේ සෝතාපන්න වෙච්ච නැති පෘථග්ජන මානසිකත්වයේ ඔන්න ඔය වගේ ඕන පැත්තකට දෘෂ්ටිගත කරවන්න පුළුවන්. බාන කොච්චර භයානකයිද කියලා. මොකද පින්නේ දෘෂ්ටියක් තමයි තනික රොබෝ සතර පයි පැද්දුවේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදය සැපයි සාරයි කියලා ගන්නේ නැතුව අවීති උපදින විදිහ මට පැහැදිලි කරලා දෙන්න බෑ. මට ඔබ කියන්න ඕනේ අවීතිය කියලා උපදින විදිහ. නැත්නම් බල්ලෙක් වෙන විදිහකම මට ඔබ කියලා දෙන්න. බල්ලෙක් වෙන විදිහ කියලා දෙන්න. හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන ආස්වාදය සැපයි සාරයි කියලා ගන්නේ නැතුව කියන්න බෑ. අය දන්නද? ඒකවත් දන්නේ නැද්ද? එහෙම ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් නැහැ. එහෙනම් යමෙක් බල්ලෙක් වුණා නම් ඒකේ මුල හොයාගෙන ගියොත් මොකක්ද තියෙන්නේ? ආස්වාදයි සපයි සාරයි. මොනවා ගැනද? රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. අවීතිගත වෙච්ච සත්වෙක් ඉන්නවා. මුල හොයාගෙන ගියොත් මොකක්ද තියෙන්නේ? ආය ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත පින්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් මට කියන්න දෙන්නේ රූප ආස්වාදයි සපයි සාරයි කියලා දෘෂ්ටිගත වීම තරම් ඔබට වින කැන්දන තවත් දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා. නෑ අන්න ඒක අපි දන්නේ සෝතාපන්න වෙන්න කියලා මේ මෙච්චර ඔබට උනන්දු කරවන්නේ පෙරත්ත කරන්නේ මොකද සෝතාපන්න වෙන කම්පින්දනේ ආශ්වාදයි සපයි සාරයි කියලා දෘෂ්ටිගත කරවන්න පුළුවන් අනන්ත ප්‍රමාණ දේවල් සම්බන්ධයෙන් මේ ලෝක ධාතුවේ තියෙන අනන්ත ප්‍රමාණ දේවල් සම්බන්ධයෙන් ඔබ වෙන්නේ වැලිකටයක් ගන්න දෘෂ්ටිගත කරවන්න පුළුවන් මේ ලෝකේ ආශ්වාදයි සපයි සාරයි කියලා මේ වැලිකටය ගැන වෙනම දෘෂ්ටිගත කරවන්න පුළුවන් ඊට හැපෙන දින වැලිකටය ගැන වෙනම දෘෂ්ටිගත කරවන්න පුළුවන් ඒකයි දෘෂ්ටිගත කරවන්න පුළුවන්කම පින්තනේ භාග්යක් සහ අභාග්යක් දෙකම දෘෂ්ටිගත කරවන්න පුළුවන් නිසා තමයි පින්තනේ ඔබ මේ සසරෙන් ගොඩ වෙන්න ඕනේ කියලා දෘෂ්ටිගත කරවන්නත් පුළුවන් හැබැයි දෘෂ්ටිගත කරවන්න පුළුවන් නිසා තමයි ඔබ අවිතියට යවන්නත් පුළුවන් දැන් බලන්න ඔබට ලැබිච්ච තෑග්ගයි ඔබට කැපපු විනයයි දෙකම එකයි පින්තනේ වින කටින්නත් පුළුවන් ඔබව ගොඩ දාන්නත් පුළුවන් ඔය දෘෂ්ටිගත කරන්න පුළුවන් වීම නිසා එනමින් දෘෂ්ටිගත කරවන්න පුළුවන්කම තියෙන තාක්කල් ඔබ තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්. ඒකයි ආයෙත් මම මේ කියන්නේ process එකේ වැරද්ද දකින්න. පින්නේ දෘෂ්ටිගත කරවන්න පුළුවන් වෙන එක කොයිතරම් බරපතල වැරද්දද කියලා බලන්න. එනමින් කෙනෙක් ඔබට බැන්න හෝ වේවා, ගැහුවා හෝ වේවා, නිନ୍ଦා අපහාස කරා හෝ වේවා හැම වෙලාවෙම දකින්න බලන්න. මේ අවිද්‍යාව නිසා තණ්හා වුණා, තණ්හා වෙච්ච නිසා පෙළුණා, පෙළීමෙන් නිදහස් වෙන්න දැන් මේ ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ. හරියට ඔබේ වාහනේ සද්දයක් එනවා ගඩ කඩ 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 ගාලා. ඉතින් ඒකට පොල්ලක් කරන වාහනේ තරි බෑවද? තරි බෑව නම් ඒ මනුස්සයා මානසික රෝගියෙක් නේද? මොකද ඔබ හොඳටම දන්නෝ මේ වාහනේ මාත් එක්ක තියෙන තරහ කර නෙමෙයි ඔය කරන්නේ. එහෙනම් ඉන්නේ මනුස්සයෙක් ඔබත් එක්ක තරහ ගන්නවා කියලා ඔබට හැටහෙනවා. මේ ඔබත් එක්ක තියෙන තරහ නෙමෙයි ඔය. හැබැයි සද්දයක් පිට වෙනවා. ඉතින් වාහනේનો සද්දයක් පිට උනේ. ඔබත් එක දින තරහටද? අපි තුන් වාහනේ සද්දයක් පිට වෙනවා. ඒ සද්ද නිකන් මෙන්න මේ වගේ. බල්ලු 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 බල්ලු. අනේම සද්දයක් වෙනවා වාහනේ. දැන් ඔබ කියලා වාහනෙට කියලා මොයකෝ මට බල්ලු කියන්නේ? එහෙම කරනවද? ඉතින් එහෙම කරන්නේ නැත්නම් වාහනේට ඇයි අල්ලපෙතර මනුස්සයල ඔබට බල්ලු 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 ගාලි පොල්ලක් කරන් යන්නේ? ඉතින් ඒ තීනෙත් මොකද්ද? ක්‍රියාවලිය දෝෂයක්. අමම කියන්න බෑ මේ ක්‍රියාවලිය කොතන දෝෂ තියෙන්නේ කියලා. මුලින්ම තමයි දෝෂ තියෙන්නේ. අවිද්‍යාව. අවිද්‍යාව වෙච්ච නිසා තණ්හා වුණා. තණ්හා වෙච්ච නිසා පෙළුණා. පෙළිච්ච නිසා දැන් පෙළීමේ නිදහස් වෙන්න ඕන. ආන්ගේ නිසා දැන් අපි සංකාරයක් වෙනවා. ඔන්න ඔක තමයි දෝෂය. එහෙනම් කොහොමද දෝෂ නිවැරදි කරන්න ඕන? මොකක් හරි නෑක් උදෙසානේ දැන් ආ සැපයි කියලා හිතාගෙන ඉඳින මේ දේ ලබා ගන්න දැන් මේ අපිට බල්ල බල්ල ගන්න. එහෙනම් ඒ දේ ආශ්‍රවදයි සැපයි සාරයි කියලා හිතන් හිටපු ඒ අවිද්‍යාසහගත අදහස වෙනස් වෙන්න ඕනේ. ඒක පෙළෙනසුළුයි දුක් දෙනසුළුයි අසාරයි කියලා තේරුණා නම් තවදුරටත් ඒක නිසා මෙයා තණ්හා කරයිද? තණ්හා වෙන්නේ නැත්තම් පෙළෙයිද? පෙළෙන්නේ නැත්තම් ඔන්න ඔය කියන අபிසංකාරයේ වෙයිද? නැහැ. දැන් ඔබ කෙනවද හැදුවේ? ක්‍රියාවලියද සුද්ධ කරේ? ක්‍රියාවලිය සුද්ධ කරේ. ඔය කියන ක්‍රියාවලිය මොන හිතේ වුණත් ප්‍රතිඵල ඒකයි නේද? ඒකයි කියන්නේ. ඔබ ප්‍රධානම ඔබ අනිවාර්යෙන් තේරුම් ගත යුතු කොටසක් තියෙනවා. ඔබ වැදගත්ම කොටසක් ඔය තියෙනවා. කෙනෙක් දකින්න නැතුව ක්‍රියාවලිය දකින්න බලන්න. කායනුපස්සනාව ආරම්භය උතන පින්වතුනි. ඔබට ඉදිරියට නැද්ද මේ අනුපස්සනා හතරක් ගැන තියෙන්නේ කියලා. මින් පහක් දාන්න තිබ්බනේ මොකද වෙන්නේ මුලින්ම හිතන මේ කය තමයි මම කියලා. මින් කය තමයි මම කියලා හිතෙද්දි මුලින්ම ඔන්න ඔය කයයි මම අතර තියෙන සම්බන්ධය කඩා ගන්න කාය අනුපස්සනාව තියෙනවා. ඊරස්මේ වේදනාව මම කියලා හිතගෙනව. නව දැන් ඔබට යන්තම් හරි දින්නේ තේරුම් ගන්න පටන් ගන්න මේ වේදනාව කියන එක හටගන්නේ මේ මම හැදෙන්න මිසක් ඔබට තියෙන ආදරයකට නෙමෙයි වේදනාව හටගන්නේ. සැප දුක් උපේක්ෂා කියන වේදනා ත්‍රිත්වයම පින්නතුනේ. හේතුවල ඵලයක්. කොහෙද මම පණවන්නේ? එහෙනම් ආස්වාදයේ සැපයි සාරයි කියලා පිනි යම් හිතක අදහසක් බහැගත්තා නම් දැන් වේදනාවත් එක්ක ওই දෙක එකතු වෙච්ච එකම මම හැදෙනවා. දැකන මම හැදෙන්නේ කොහොමද කියනක ඔබට පේන්න පටන් ගන්නවා. මෙතන වේදනාවයි චිත්තානු වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි වැඩිද්දි. ওই දෙකට පාවිච්චි ওই තුනටම පාවිච්චි කරනවා ධම්මානුපස්සනාව. මොකද ඉස්සෙල්ලාම සත්‍යය හිතනවා මේ මේක තමයි මම ඉන්නේ. ඊරසිනව නෑ නෑ හිතේ තමයි මම ඉන්නේ. මේ මම හොයන එකනේ කරන්නේ හැමෝම. මම කො ඒසලයි දෙන මේක තමයි මම ඉන්නේ කායන පසනාව ඒ කරලා දානවා ඉරසන එන හිතේ තමයි මම ඉන්නේ හිතේ මම ඉන්නා වගේ හැඟෙනවා මොකද විඳින නිසා විඳීමක් ඇති වෙනවනේ හිතේ විඳීමක් හටගත්තට පස්සේ මමක් ඉන්නා වගේ හැඟෙනවා එහෙනම් ඔන්න ඔය දෙක කඩලා දානවා වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කියන දෙකෙන් දෙක දෙකට කඩලා දානවා දැන් කොහොමද මම දැන් මමෙක් හැඟෙන්නේ ඒකට පාවිච්චි කරන දහම ධම්මානුපස්සනාව ඔන්න ඔය හතර එකතු වෙච්ච දන දැන් අවශ්‍ය කරන අනුපස්සනා ටික තියෙනවා පින්තුනේ. ඒකායන අයම්බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සම්පතික්කමයි දුක්ඛ දෝමනස සංඅත්තංගමයි. නිබ්බානස සච්ච කිරියාවයි. මේ සතර සතිපට්ඨානය. එහෙනම් හිතලා බලන්න. ඒකායන අයම්බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සම්පතික්කමයි මේ ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමණය නැත්නම් මේ ශෝක පරිද්දේව කියන දෙක පිළිබඳ සදහටම නවත්තලා දාන්න කරන්න තියෙන්නේ සතර සතිපට්ඨානය නම් සතර සතිපට්ඨානෙන් සිද්ධ වෙන මේ මම කියන හැඟීම සම්පූර්ණයෙන් ඉස්සලා කයෙන් අයින් වුණා ඊළඟට හිතේ තියෙනවා කියලා හිතාගත්තා හිතත් වෙන් වෙලා පේන පටන් ගත්ත මේ හිත් සමුදායයක් යනවා ඒකත් එක වේදනාවක් පටලවගෙන මේ මම හැඟෙනවා කියලා දැනෙන්නේ ওই ටික සිදෙන මේ තනිකර මේ මම දුර වෙන වැඩ පිළිවෙල තුල නම් ওই කියන ශෝක පරිදේව කියන දෙක දුර වෙලා යන්නේ එහෙනම් මම කියලා කියන්නේ මොකටද සතර සතිපට්ඨානේ වැඩිදි මම කියන එක දුර වෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨානේ තියෙන එක ශෝක පරිදේව දුරු කරගන්න කියලා ශෝක සතර සතිපට්ඨානේ වඩද්දි මම දුර වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ටික දුරු කරගන්න සතර සතිපට්ඨානේ වඩන්න කියලා. එහෙනම් මම කියන්නේ මොකටද? ඔය දුකටමයි. අපි භාවනාසනානේ කතා කරා අපි මේ මම කියලා කියන්නේ තනිකර දුකට කියලා. ඒක අපි මම අපි ලබන සතියක කතා කරමු. මොකද ඒකත් මෙතනට ඇඳගත්තොත් එහෙම ඔක්කොම පැටලෙනවා. මේ තනිකරදී මේ self කියලා කියන්නේ දුකට කියන තව වචනයක්. මම කියලා කියන්නේ දුකට කියන තව වචනයක්. හරියට හරියට මේ මම විඳින්නාට දුක පනෝමි කියලා බුදු පියාණන් දේශනා කරපු කාරණාව. හරියටම හරි. ඒ හරි වෙන්න එපා ඉතින්. මම කියන නිසා හරි වෙනවා. ආයි මම කියන දේ බුදු හාමුදුරුවෝ කියපේ හරි ඈ. ඒක විශ්වාස කරන්න නෑ බුදු හාමුදුරුවෝ කියපේ හරි. එනවා විදිහ හොඳට තේරුම් ගන්න. මට ඔබට පැහැදිලි කරලා දෙන්න ඕන කාරණා විශේෂයෙන් අද මේ දේශනාව. ඒක අපි එක එක පැතිකඩ ඇල්ලුවේ. ගුණ ගැන කතා කරා. මේ ගුණය අම්මට වඳින තාත්තට වඳින ගාතාවක් නෙමෙයි තියෙන්නේ. මව් ගුණයට පිය ගුණයට. මම මේ උත්සාහ කරන්න පිටනේ කෙනෙක් පනව ගන්න හදන්න එපා. ඒ කියන්නේ ඔබ තුල කෙනෙක් පැනවෙනවා තමයි මම නැති වෙන අරිහතුන් වහන්සේටනේ. එතකම් මම ඉන්නා වගේ හැඟෙනවා. නමුත් ඔබට දෘෂ්ටියෙන් දකින්න පුළුවන් වෙන්නේ මමෙක් නැති බව. හැඟීමාවට දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන්. හරි? සක්කාය දිට්ඨිය දුරු වෙනකොට පින්නතනේ මමෙක් ඉන්නවා කියන එක Tamanට හැඟුණට ඔය හැඟෙන්නේ බොරුවක් කියලා Tamanට තේරෙනවා. වැටුණාද කියන කාරණාව? Tamanට මමෙක් ඉන්නවා කියලා හැඟෙනවා. අරිහත් වෙනකන් හැඟෙනවා ඒක. හැබැයි මේ හැඟෙන්නේ බොරුවක් කියන එක Tamanට තේරුම් යනවා. සෝතාපන්න ඵලයේදී මොකද මෙතුවක් කල්පිනේ මම හැඟුනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදය සැපයි සාරයි කියලා ගත්තා. ඒ නිසා සුබයි කියලා ගත්තා. ඒ කියන්නේ බව හදන්න සුදුසුයි. බව හදන්න සුදුසුයි කියලා ගත්ත තැන ඉඳන් දැන් බව හද 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 යනවා. ඉතින් බව හදනවා කියලා කියන්නේ මම ජනිත කරන තැන තමයි බව. එහෙනම් ඔන්න ඔය විදිහටයි මේ මම ಜಾති වෙන්නේ කියලා දැකගත්තට පස්සේ දැන් ඒක තවදුරටත් සත් කියලා ගන්න බෑනේ. මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආශ්‍රවදේශ පයසාරා කියලා හිතන් හිටියද මොකෝ දැන් වැටහෙනවා මේවා පෙළනසුලුයි පෙළනසුලු දේවල් වලින් මම හදන කැමති කතිය අසුසන් බා නේද කියන්නේ එම් පෙළනසුලු දෙයකින් මම හැදුත් දින ඔබ පෙළනවා දුක් දෙනසලුක දෙයකින් මම හැදුත් ඔබ දුක විඳිනවා දැන් එන ඒවා විතරම නම් තියෙන්නේ ඒවයින් මම හදන්න ඕන අය අසුසන් කවුරුත් නැහැ ඒකන ඔබ නිදාගන්න යහනක් හදාගන්න ඕනේ. තියෙන්නේ කටුපඳුරු විතරයි. ඕකෙන් යහනක් හදාගන්න ඕනේ අතුස්සන්. කටුපඳුරු විතරයි තියෙන්නේ. යෝග තේරුණා නම් පිටින් ආ එතනින් හැට යහන් හදන්න යන්නේ නැහැ නේ කටුපඳුරු පාවිච්චි කළා. එහෙනම් තියෙන්නේ සෝතාපන්නයකට වැටහුණා නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආශ්‍රවදේ සැපයි සාරයි කියලා ඉස්සලමම හිතන් හිටියා. ඒ නිසා ඒවයින් මම හදන වැඩපිළිවෙල කර කර හිටියේ දැම්මට වැටෙනවා ඒවා පෙළනසුලුයි පෙළනසුලු දේවල් වලින් මම හදලා ඇති වැඩක් නැහැ නේ මම වැඩන එක නරකයි නෙමෙයි පිටනේ හදලා වැඩක් නැහැ මොකද දුක හොයාගෙනද මේ ඇවිල්ලා තියෙන්නේ නැහැ පෙළීම හොයාගෙනද ඇවිල්ලා තියෙන්නේ ඒත් නැහැ සතුටින් ඉන්න කැමති කෙනෙක් මේ එන සතුටින් ඉන්න නම් නම් බින්ද නේන සතුටගෙන දේවල් පාවිච්චි කරලා එපයි දෙයක් හදන්න. ඉතින් එහෙම දේවල් මේ ලෝකේ නැත්තම් දැන් එන හදන එකත් වැඩක් නැහැ නේ. ඒ කියන්නේ හදනවා නම් හදනවනේ සතුටගෙන දෙන දේවල් පාවිච්චි කරලා විතරයි. සතුටගෙන දෙන දේවල් නැත්තම් නම් හදලා වැඩක් නැහැ. එහෙනම් දැන් සංකරණය කළා වැඩක් නැහැ. මොකද සංකරණය කරන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් රූප කරන්නේ වේදනා කරන්නේ සංඥා කරන්නේ සංකාර කරන්නේ විඥාන කරන්නේ. ඔබ දැන් සංකරණය කියලා කියුවේ. මේ වතක් කියලා කියන්නේ වෘතයක්නේ. වෘතයක ස්වභාවය මොකද්ද? මධ්‍ය ලක්ෂයක් තියෙනවා, අරයක් තියෙනවා. ඒ කියන්නේ ඒ අරය කියලා කියන්නේ ඔය ලක්ෂය වටේ තියෙන පතය. ඒ කියන්නේ වෘතයක් කියලා කියන්නේ සෙන්ටිමීටර 5යි නම් අරය දැන් ඒ සෙන්ටිමීටර 5 තමයි දිගටම තියෙන වටේටම එහෙනම් ඒක ලක්ෂයක් වටා දීපු පතයකට කියන වෘතයක් කියලා. ඒක තමයි වත. ඒකයි වෘතය කියලා කිව්වේ. එහෙනම් රූප වත. එහෙනම් රූප මත හිටගෙන රූප මත ඉඳගෙන ඒක වටේ කැරකි කැරකි ඉන්නවා. වේදනා වටේ කැරකි කැරකි ඉන්නවා. සංඥා සංකාර විඥාන වටේ කැරකි කැරකි ඉන්නවා. අන්න ඒක කියන්නේ සංකාර වත. එන රූප වටේ කැරකි කැරකි හිටියත් වේදනා වටේ කැරකි කැරකි හිටියත් සංඥා සංකාර විඥාන වටේ කැරකි කැරකි හිටියත් ඔය කැරකෙන්නේ මොකක් වටේද? ආස්වාද දෙයක් වටේද? පෙළනසුළු දෙයක් වටේද? පෙළනසුළු දෙයක් වටේ. ඉතින් පෙළනසුළු දෙයක් වටේ කැරකෙනොත් පෙළනඳ නැද්ද? ඒක තමයි කියන්නේ අනිච්චයි කියලා. අනිච්චා වත සංකාරා. මේ සංකාර වෘතේ අනිච්චයි. උපාද වය ධම්මිනෝ සංකාරුත්‍ය අනිච්ච වෙන හේතුව මේ ලෝකේ තියෙන්නේ උදාවීම් වැයවීම් මිසක් උඹට ඕනෙවීම් නැතිවීම් නෙමෙයි උදාවීම් වැයවීම් එනා හේතු තිබුත් උදා වෙනවා හේතු නැතිවට වැය වෙනවා හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති ඉතින් උදාවීම් වැයවීම් නම් මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ එහෙනම් ඉතින් සංකාරවතකින් ඇති වෙන්නේ මොකද්ද දැන් රූපකරණය කළ වැඩක් නැහැ නේ පින්වතුනි මොකද මේ රූපකරණය කියලා කියන්නේ තමන්ගේ කැමැති පරිදි පිළිදෙණි රූප හැඩ ගන්න ඕන එක. තමන්ට ඕන ඕන විදිහට රූප පාවිච්චි කරගන්න එක. අන්න ඒක තමයි රූපකරණය කියලා කියන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කරන්නේ ඔය විදිහම තමයි. එළියෙන් එන විපාකේ ඇතුළෙන් තියෙන මට ඕන විදිහ. ඒ මට ඕන කරන්නේ මේ මමීකරණය. ඒ රූපකරණය. මමීකරණේ කොටස තමයි රූපකරණය. වේදනා කරන්නේ සංඥා කරන්නේ සංකාර කරන්නේ විඥාන කරන්නේ. දැන් කලමනාකරණය කියලා කියන්නේ කලයුතු දේ මනාලෙස කරන එකට කියනවා කලමනාකරණය කියලා. එන රූපකරණය කියලා කියන්නේ මේ රූප පාවිච්චි කරලා තමන්ට ඕන ඕන දේවල් හදාගන්න එක. සංකරණය. අවිද්‍යාවෙන් තණ්හාවෙන් තමන්ට ඕන ඕන විදිහට දේවල් පවත්තන එක. සංකරණය. ඉතින් ඔය වත ඒ කාන්තේ මනිච්චයිනේ. මොකද ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන උප්පාද වය ධම්මිනෝ නිසා. ඒ ධම්ම උදාවීම් වැයීම් කියන එකට හසු වෙලා තියෙන්නේ. හේතු තියෙනකොට උදා වෙනවා, හේතු නැතිකොට වැය වෙනවා. මිසක් උඹට ඕන වෙනවට උදා වෙනවා, උඹට ඕනලාට වැය වෙනවා නෙමෙයි. එහෙනම් උඹට ඕන එකක් දාගන්න එක පෙළෙන සුළුද නැද්ද? පෙළෙන සුළු. ආන්න කිව්ව අනිච්චාවත සංඛාරා කියලා. නමන්නේ නැති වෙන සියල්ල නැති වෙනවා කියලා කියන එකට වඩා කොච්චර ගැඹුරු අර්ථයක්ද ඔය තියෙන්නේ කියලා. එනම් මේ හිත ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙහෙම තිබිය යුතුයි කියලා හදාගන්නේ කොයිතරම් අනිච්චයිද? ඇයි? ඒ ධම්ම මොන ස්වභාවයෙන් යුක්තයිද? උදා වෙනව වැය වෙනව. උප්පාදවය ධම්මිනෝ. ආන් මේ ස්වභාවයෙන් යුක්තයි නම් යමක් කළ යුතු දේ නම් උපජ්ජිත්තා නිරුජ්ජන්ති. යමක් උදා වුණා නම් ඒ නිරුද්ධ කරගත යුතුයි. මොකද උදා වුණා නම් උදා වන්නේ මොකක්මද? දුකක්මයි. ඒතං ූප සමං සුඛෝ. එහෙනම් සුඛයටපත් වෙන නම් පින්වතුනේ අර කලින් කතා කරපු ස්වභාවය ූප සම වෙන්න ඕනේ. ඒකෙන් වෙන් වෙන්න ඕනේ. ඒ වල්බින් පුදුම ගැඹුරු අර්ථ තියෙනවා. මේ නිකන් උදා මේ ඇති වෙනව නැති වෙනව ගැන කතා කරාට විදිහ නේද? ඒකයි මරිච්ච මනස මලගෙදර පෝස්ටරේ අනිත්‍යව සංකාරා කියලා ගහනවා. ගහන කෙනා දන්නේ නැදින මොකද මේකේ තේරුම කියලා. නිකන් ගැහුවා ඉතින්. ඉතින් ඇත්තටම මේ අපහදන්නේ නෙමෙයි දෙ කරන්නේ මේ මරිච්ච මනුස්සයාට. මේක ඉන්න තාකල් මොකද මේ කරේ? තේරුමක් නැති වැඩක් මෙව කර කර හිටිය කියලා නේද සිංහලෙන් ගහනනම් කොහොම ගහන්න අනිත්‍යව සංකාරා මෝ හිටපු තාක්කල් මෙලෝ වැඩක් නැති දේවල් තමයි කර කර හිටියේ මම කියන්නේ ওই මනුස්සය මලගෙදර ගුණ කතනේට ඕක ඔබ කියයිද හැබැයි පෝස්ටරේ ගහනවනේ අනිත්‍යවත සංකාරා මොකද්ද කියන්නේ මෝ හිටපු කාලේ කරේ එලෝටත් වැඩක් නැති මෙලෝකටත් වැඩක් නැති මෙලෝ වැඩක් නැති කර කර හිටියේ මේ මනුස්සය හිටපු කාලේ ඇයි මෙයා කරපු හැම දෙයක්ම අනිත්‍යයි තේරුමක් නැති වැඩ කර කර හිටියේ ආ දැන් ඕක තමයි මලගෙදර පෝස්ටරේ ගහගෙන උනා සම්බ. මේ තනිකරව ඉන්සල්ට් එකක් ඔය ගහන්නේ. ඔය අපහාසයක් ඔය ගහන්නේ තනිකරම. කතාව හරි. කතාව හරි. අයියෝ මේ සෝතාපන්නේ කිවිතර අනිච්චාත සංඛාරා කියලා ගහන්න බැරි. පෘථග්ජනයෝ සියල්ලගෙම ගහන්න ඕනම තමයි අනිච්චාත සංඛාරා කියලා. මොකද පෘථග්ජනය දන්නේ එකම එක දෙයයි. පෙළුනොත් පෙළමින් නිදහස වෙනවා. එතරම් නේද? කුසල සංකාරයක් වැඩෙන්නේ නැහැ නේ පිටින් ඒ කෙනාගේ හිතේ. මොකද කුසල සංකාරයෙන් විතරයි පිළිම නිරුද්ධ කරගෙන මුදසා කටයුතු වෙන්නේ. අபிසංකාරයෙන් වෙන්නම පිළිම නිදහස වෙන්නේ. තේරුමක් ඇති වෙලද්ද? තේරුමක් නැති වෙලද්ද? එහෙම නැති හරි තමයි අනිත්‍යව සංකාරය. සිංහලෙන් කියනවා නම් මූ කරපු ධර්මයක් කරේ තේරුමක් නැති වෙලද්ද. ඉංග්‍රීසිලින් ගහනවා නම් his life was useless. නැත්නම් useless fellow. ඔන්නෝ ගදා ගහන ඉංග්‍රීසි ගහලා මොකද ඕන අය හතුස්ස අපි අම්මගේ මලකෙදර දවසේ පෝස්ටරේ ගහුවා නේද ගොබෝක අනිත්‍යවද සංකාරා කියලා ඒක නෝ කියේ මොකද අපේ අම්මා හිටපු කාලේ කරේ මෙලෝ වැඩක් නැති දේවල් හවුද නැන් ඔක තමයි මම කිව්වේ. මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දෙක තමයි අපේ අම්මා ගනුදෙනු කරේ. ඒ වල ස්වභාවය උදා වෙනව වැය වෙනව. අම්මට ඒක තේරුන්නේ නැහැ. ඒ නිසා මොකද කරේ? ඒවත් එක්ක අපි සංකාර කර කර හිටියා. එහෙනම් අම්මගේ ගොංකම නෙමෙයිද ඔය ගහලා තියෙන පෝස්ටරේ? අපින් බලන්න මේ මලාට පස්සේවත් යහතින් ඉන්න දෙන්නේ නැහැ. ඒ තපහස කරනවද? ඒ තපහස කරනවනේ පින්වතුනි. ඒකද ඔබ ඔබ බලන්න ඉතින් දවසක ඔබේ පෝස්ටරේටත් ඔය කෝයි ටික වැටේ. ඔබ අරිහත් වුණොත් නම් පින්වතුනි ඔක් ගහන්න අයිතියක් නැහැ කාටවත්. මොකද එතකොට කියන්න බෑ අනිත්‍යවත් සංඛාරා කියලා. හැබැයි කෙනෙක් හිතාගත්තොත් එහෙම ඔය තින මේ ඉපදෙන සියල්ලම ඇරලා යනවා. ඉතින් දැන් ඉතින් හරි. නම ඒක නෙමෙයි පින්වතුනි ඔකේ තියෙන පරම ගැඹීර අර්ථය. මේ කරුව හැම සංකාරයක්ම තේරුමක් නැති වැඩක්. ඔය දෙන්නේ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච ඉපදිච්ච සත්වෙක්ට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය. මූ කරපු ධර්ම කරේ තේරුමක් නැති වැඩ. ඔක තමයි පෝස්ටර් එක ගහගන්න ඕනේ අතුස්සන් බා. මරණ පෝස්ටර් එක ගහගන්න ඕනේ අනිත්‍යවත සංඛාරා කියලා. හැබැයි දැන් ගහන්න නැතු වෙන්න එපා ඉතින් දැන්. ඇයි ගමේ මිනිස්සු බලයි? අනේ මුන්ට මෙහෙමත් හැංගීමක් නැහැනේ. ගහන්න. හැබැයි ගහනකොට දැනගෙන ගහන්න. හැබැයි හරියටම මේ ලෝකේ 99% කරත් එහා පැත්තේ මිනිසුන්ට ඕක ගහන එක හරි. මොකද කරපු ධර්මයක් කරේ තේරුම් නැති දේවල්. මම කියන්න මිනිස්සෙක් සතුටින් ඉන්න පින්වතුනි. එයා සමුදෙන් සිකුරා දෙනකම් වැඩ කරනවා. හරිද? උදේ 8ට වැඩ පටන් ගන්නවා, හවස 5ට වැඩ කරනවා. එයා සතුටින් ඉන්න රස්සාවක් කරනවා. කරන වැඩේ තේරුමක් ඇති වැඩද තේරුම නැති වැඩද? මම මේ කියන්නේ සිව්පසය ගැන නෙමෙයි. ඒක අයින් කළා දානවා. මොකද ඒ ටික නම් අපි සඳා වැඩ ඉවර කරාම හම්බ කරගෙන ඉවරයි. සම්දෙන්දා සිකුරා දෙනකම් වැඩ කරනවා අපි එතනේ. ඒ කියන්නේ ගෙදර ටීවී එකක් තියෙන්න එපයි. තියෙන්න බෑ. මාසෙකට තරක් කොහෙන් නිවඩුව ගිහිල්ලා එන්න ඕන. එතකොට එක එක જાති පාට ඇඳුම් අඳින්න ඕන. ඔය ඔක්කොම මොනවාද? කායික පිළිමින් නිදහසන කරන දේවල්ද? නෑ නෑ නෑ. ඔය තනිකර මානසික පිළිමින් නිදහසන කරන දේවල්. තේරුමක් ඇති වැඩද? තේරුමක් නැති වැඩද? තේරුමක් නැති වැඩක්. මට කියන්න. සම්දෙන්දා සිකුරා දෙනකම් මිනිස්සෙක් ඔය වැඩේ කරන එකද? වීකෙන්ඩ් උත් මිනිස්සෙක් වැඩ කරනවා. මේ දෙන්නගෙන් වැඩිපුර තේරුමක් නැති වැඩ කරන කෙනා කවුද? වීකෙන්ඩ් එකත් වැඩ කරන මිනිස්සයා. තාමස් එකන ඕවර්ටයිම් උත් වැඩ කරනවා. මේ දෙකෝලංගෙන් වැඩිපුරම තේරුමක් නැති වැඩ කරන කෙනා කවුද? ඕවර්ටයිම් උත් වැඩ කරන මිනිස්සයා. හැබැයි ලෝක සත්‍ය කොහොමද ඔබ දකින්නේ? ලෝකයා දකින්නේ මම මේ බාන් කොච්චර මහන්සිලා වැඩ කරන මිනිස්සෙද? පුදුම ඕනකමක් තියෙන. පුදුම උනන්දුවක්. ඔය දැනකර ගන්නේ අபிසංකාර වතනේද පවත්තන්නේ තේරුමක් නැති වැඩක් නේද? එහෙනම් දැන් මට කියන්න. මිනිස් දෙන්නෙක් ඉන්නවා. හරිද? එක මිනිස්සෙක් සාමාන්‍ය රස්සාවක් කළා. හරි? සම්දෙනා සිකුරා දෙනකම් උදේ 8 ඉඳන් 5 වෙනකම් වැඩ කළා. මේ මිනිස්සයා සාමාන්‍ය මාසෙකට අපි හිතමු 30,000ක් විතර හොයා ගන්නවා. එයා ඒ ඕනට වඩා මහන්සි වෙන්නේ නැහැ. එහෙම කටයුතු කරනවා. තව මිනිස්සෙක් ඉන්නවා. බින්දනේ. එයා ගොඩක් මහන්සිනේ. එයා කම්පැනි එක ලොකු බොස් කෙනෙක්. නැත්තම් ලොකු නිලයක් දරගෙන මිනිස්සෙක්, මහත්තෙක්. නැත්තම් ලොකු බිස්නස් එකක අයිතිකාරයෙක්. ඒ මහත්තයා. එයා වැඩිපුර මහන්සිලා. එයාගේ ලොකු බිස්නස් තියෙනවා, වාහන, සේවකයෝ ආදි වශයෙන් ගොඩක් මහන්සිලා පින්තුනි මාසෙකට ලක්ෂ 10ක් හොයාගන්නවා. මේ දෙන්නගෙන් වැඩිපුර වැඩක් නැති දේවල් කරන කෙනා කවුද? කොයි කෙනා? ඔබටම තියෙනව නේද උත්තරේ? දැන් ඔබ එනම් බලන්න පින්තුනි මිනිස්සු දෙන්නෙක් ඉන්නවා ගෙවල් දෙකක. එක මිනිසෙක් එක තට්ටුවක ගයක් අනිත් මිනිහ තට්ටු තුනේ ගයක්. මේ දෙන්නගෙන් වැඩිපුර වැඩක් නැති දේවල් කරපු කෙනා කවුද? එහෙනම් අනිත්‍යව සංකාර කියලා බෝල්ඩ් ෆොන්ට් එකකින් ගහන්න ඕනේ කායි ගෙදරද? මම මේ තමන්ට හම්බෙච්ච පුණ්‍ය ශක්තිය නිස්කාරණේ ගත කරපු හැටි. ඔය පුණ්‍ය ශක්තිය නෙමෙයිද ඔය ගත කරේ? පින්ද. තත්තු තුනක ගයක් ගහගෙන හම්බෙන්නේ පිනතනේ. ඒ පුණ්‍ය ශක්තිය, පුණ්‍ය ශක්ති විපාක. පුණ්‍ය ශක්තිය තියෙන ගෙවල් තත්තු තුනේ ගයක් ගහන්නද? එහෙනම් මොකටද? නිවනට දාගන්න. පින්ද මේකයි ගුරු හාමුදුරුවෝ මහන්සිය ඔබට ඊයේ මතක් කරා. ආරාම වෙනුවෙන් ඔබ ඉඳි කටුවක දෙයක් තරන් හරි කරලා මේ අතුපතු ගාලා හරි කවදාකවත් දශමික දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. මේක හරියටම හරිය කියපු කතාව. ඒක ඔබට විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේලාත් එක්කයි ඒ කිව්වේ. මොනවාස අපිටත් ඒ තමයි මතක් කරේ. ඔබ වහන්සලා සාසනය වෙනුවෙන් දේවල් කරලා මාත්‍රයක දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙන නම් බලාපොරොත්තු වෙන නිවන විතරක්. ඒ ඔබටයි අපිටයි ඔක්කොටම කිව්වේ පින්න මේ දේ. මොකද ඒකට හේතුව ඔය රැස් කරගන්න පුණ්‍ය ශක්තිය තියෙන උතනේ ටැංකියක් ඇතුළට නම් ওই පුණ්‍ය ශක්තිය රැස් වෙන්නේ. හරිද? ওই ටැංකියෙන් එක අවුට්ලට් එකයි නම් තියෙන්නේ. ටැංකියක් දන්නවනේ ඉන්ලට් එකක් තියෙනවා අවුට්ලට් එකක් තියෙනවා. වතුර ඇතුළට එන එකයි වතුර එළියට එන එකයි. එක අවුට්ලට් එකයි නම් තියෙන්නේ පින්තුනේ. ටැංකියේ පීඩනය වැඩි වෙන්න අර අවුට්ලට් එකෙන් එළිය වතුරට එළියට එන වේගය වැඩි වෙනව නේද? ප්‍රෙෂර් එක වැඩි වෙන එකේ. අවුට්ලට් දෙකක් කරොත් එහෙම කෝ වෙන්නේ? දැන් වේගය අඩු වෙනව නේද? ඒ කියන්නේ දෙකේ එකතු වෙ වේගෙ හරි නමුත් එකකින් එන වේගෙ අඩු වෙනවා. දැන් තව එකක් ඇරියොත් එහෙම. තවත් අඩු වෙනවා. තව එකක් ඇරියොත් තව කරුණා. දැන් ඔබට පේනවද පින්වතුනි? ඔබ ඇතුළට පම්ප් කරගෙන පම්ප් කරගෙන පම්ප් කරගෙන එළියෙන් අවුට්ලට් දෙක තුනක් හදාගත්තොත් එහෙම. ඒ කියන්නේ මට නිවනත් ඕනේ. ඊට අමතරව හොඳ රසායනිකුත් ඕනේ. ඊට අමතරව හොඳ ගේකුත් ඕනේ. හොඳ නෝන කෙනෙකුත් කසත් බඳින්න ඕනේ. දැන් බලන්න පින්වතුනි ඔබ රැස් කරගන්න පුණ්‍ය ශක්තිය බෙදලා අරිනව නේද අවුට්ලට් ගොඩකින්? එහෙනම් පින්වතුනි එකකින් යන වේගය අඩු වෙනව නේද? තව අවුට්ලට් අරින්න පින්වතුනි අර එකකින් යන තියෙන ශක්තිය නැත්නම් එකකින් යන පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ ඒකේ වේගය ගොඩාක් අඩු වෙනවා. ඕම ඕකයි කිව්වේ. කරන කිසිම පිනකින් පින්වතුනි නිවන හැරෙන වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා අනික අවුට්ලට් ඔක්කොම වහගන්න. දැන් පින්වතුනි ඔබ බලන් ඉදි ශීඝ්‍රගාමි දුම්මේ වගේ නිවනට යනවා. මොකද ඔය කොහෙන් අර එන්න එපයි පුණ්‍ය ශක්තිය එළියට. පුණ්‍ය ශක්තිය කොහෙන් අර එළියට එන්න ඕනේ. එහෙනම් එළියට එන්න ඔබ ඇරලා තියෙන නිවන කියන ගේට්ටුව විතරයි නේ. ඒ වැල්ලුවක විතරයි නං ඇරලා තියෙන්නේ. දැන් ඒකෙන් යනවා කියන්නේ පුදුම පීඩනයකින් එළියට යනවා. පුදුම වේගකින් එළියට යනවා. තවත් අවුට්ලට්ස් අරින්න ගියොත් එහෙම දැන් ඒක ගාවින් බෙද බෙදි යන්නේ. එහෙනම් වේගෙන් ඉක්මනට තමන්ගේ කාරණාව කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකයි උන්වහන්සේ කාරණා මතක් කරේ. මේ ඔබට විතරක් නෙමෙයි ඒ කිව්වේ. ස්වාමීන් වහන්සේලාත් එක්කයි කිව්වේ. දැන් අපි ධර්ම දේශනා කරනවා. දැන් අපි තුන් මම බණ කියනවා කියලා මම බලාපොරොත්තු වෙන ඔබෙන් වන්දනාමාන පුද සත්කාර මේ වෙන මන්තරම් මොඩින් නැව තවත් නැ නේද? ඇයි සබ්බ දාන මොන දානං ජිනාතිද? ධම්ම දානං ජිනාති. එහෙනම් ධම්ම දාන දානයක් දෙන තරම් තවත් දානයක් නැහැ මේ පින්නේ මේ තුන් ලෝක ධාතුයි දෙන්න පුළුවන්. ඒ තරම් පින් රැස් වෙන දානයක්. ඉතින් ඒ දානේ තමයි මේ දෙන්නේ. ඉතින් ඒ දානේ දීලා ඉවරලා මම තව අවුට්ලට් එකක් කරගත්තොත් එහෙනම් මට වඳින්නත් ඕනේ ඔයගොල්ලෝ. හරි වඳි. දැන් මොකෙන්ද මේ කැපෙන්නේ? නිවනෙන් කැපෙන්නේ. මේ කියන්නේ නිවන බජට් වෙනවා. බජටින් කරනවා කියන එක දන්නවනේ. නිවාඩුවක් යනවා නම් බජට් කරනවා. කෑම වලට මෙච්චරයි, ඉඳුම් හිටුම් වලට මෙච්චරයි, යන්න එන තැන් වලට මෙච්චරයි. මේ නිවන ඔබ පින බජට් කරගන්න එපා එහෙම. ඔක්කොම දාගන්න එක තැනකට. ඒතර අපි මේ පුදුම පීඩනයකින් එළියට එන්නේ. පුදුම වේගකින් එළියට එන්නේ. එහෙනම් මේ දාණය දුන්නත් වෙන දානයක් දුන්නත් බුද්ධ පූජා පැවැත්වුවා පින්නේ ස්වාමීන් වහන්සේ නමකට වන්දනා කරා මොන පිනක් කරත් බතුපතු ගෑවත් වැසිකිලයක් ඇසිකිලයක් හේතුවත් ඒ කාන්තමින එකම එක දෙයක් බලාපොරොත්තු වෙන්නේ කිසිම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. කොටිම ඔබ මෙතෙන් දෙද්දී ඔබට සීට් එකක් තියයි කියලාත් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ඒ බලාපොරොත්තු තිබ්බ ගමන් පින්නතුනි තව අවුට්ලට් එකක් ඇරියා. දැන් ඔබේ බලාපොරොත්තුව මල්පල ගැන්වෙන පුටුවක් තියයි. මොකෙන්ද දැන් ඔය කැපුනේ? පිනේ. නිවනට යන පිනෙන් කැපුනේ. ඉතින් අපරාධ නැද්ද? නෝ බයිදනා මට ෆෑන් එකක් ගාව පුටුවක් හම්බුනොත් වඩා හොඳයි කියලා. දැන් මොකෙන්ද ඔය කැපෙන්නේ? නිවනට යන පිනෙන් ඔය කැපෙන්නේ. ෆෑන් එකෙන් පුටු හම්බෙද? කැපෙන්නේ පිනෙන්. අපි දුමු අන්තිමට යනට ආයෙත් දාන ටිකක් සාමාන්‍යයෙන් අඩු වෙනවා. මම දන්නේ නැහැ එහෙමද කියලා. අපි දුමු අඩු වෙනවා කියලා. දැන් අපි දාන එනවා මම මුලින් යන්න ඕනේ පොලිමට. මොකෙන්ද ඔය අඩු වෙන්නේ? පිනෙන් නිවනට යන්න තියෙන පිනෙන් ඔය අඩු වෙන්නේ. හාද? ඒකයි කියන්නේ පින් මාත්‍රයක දෙයක් බලාපොරොත්තු වෙන්න එපා නිවන හැරෙන්න. හුදෙක්ම නිවන් ආબોධයේ පිණසයි නම් ආයේක දෙකක් නැහැ. හුදෙක්ම නිවන් ආબોධයේ පිණසයි. හුදෙක්ම නිවන් ආબોධයේ පිණසයි වෙන කිසිම දෙයක් මාත්‍රයක තරම් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒකයි උන්වහන්සේ කියන ඔබ ඇවිල්ලා පිළිගන්න බලාපොරොත්තු වෙන්න එපා. අනේ අපිට අද ගුරු හාමුදුරුවෝ එක්ක විනාඩි 5ක් කතා කරන්න හම්බෙයිද? 10ක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. උන්වහන්සේ වෙනම මුණ ගැහෙන්නේ. උන්වහන්සේ අවස්ථාව දෙයි. අපර නැති වෙන්නේ මොකද්ද? නිවන් දකින්න දින පින නැති වෙන්නේ. පාඩුද නැද්ද? කොච්චර පාඩුද? ඔබට ඕනේ ගුරු හාමුදුරුවෝ ද නිවනද? මොකක්ද ඕනේ? නිවන. ඒගැබෙන්නේ ගුරු හාමුදුරුවම නාතයි ගුරු හාමුදුරුවන් වෙත්තාද? එහෙනම් නිවනම නාතයි නිවනම වෙත්තා. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ වටිනවා කියලා අල්ලගන්න. අල්ලගත්තොත් දුකයි. මොකක් විතරද? මොකක් විතරද? අල්ලගත්තොත් දුකයි. මොකක් විතරද? එහෙම එකක් නැහැ. අල්ලගත්තොත් දුකයි. ඕනම දෙයක් අල්ලගත්තොත් දුකයි. දහමත් අල්ලගත්තොත් දුකයි. බුදුහාඳුරුන් අල්ලගත්තොත් දුකයි. ආනන්ද හාමුදුරුවයි අතර ඇඬුවේ පිරිනවන් මංචකේක මොකද්ද? අල්ලගෙන නැහැ හිටියේ. දැක්කම අල්ලගත්තොත් දුකයි. කවුද අල්ලගත්තේ කියන කතාවල් නැහැ. අල්ලගත්තොත් දුකයි තියෙන තුනේ. එහෙනම් මේ ලෝකේ අල්ල ගන්න වටින දෙයක් නැහැ. මොකද මේ ලෝකේ සියලු දේවල් අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි. මොකද ඒක මේ ලෝකේ දෙයක් නම් පටිච්චසමුප්පන්නමයි උදා වුනේ. පරිසම්පන්නව යමක් උදා වුණා නම් ඒ දුකක්මයි. දුකක් උදා වුණා නම් පටිච්චසමුප්පන්නමයි උදා වුනේ. එහෙනම් අල්ල ගන්න වටින දෙයක් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. එහෙනම් සාරාංශ කරගෙන උදේ තියෙනවා කතා කරපු ටික. හොඳට අර කියපු කාරණාව තේරුම් අරගෙන අද දවල් දේශනාවට ශ්‍රවණය කරන්න ලෑස්ති වෙද්දි පින්වදනි කෙනෙක් හොයන්න යන්න එපා. ඔබට කෙනෙක් ඉන්නවා වගේ හැඟෙනවා. අරිහතුන් වහන්සේලා නොවන හැමෝටම දින කෙනෙක් ඉන්නවා වගේ හැඟෙනවා. මටත් හැඟෙනවා. නමුත් ඔබට මේ ධර්ම අවබෝධයේ වෙද්දි පින්නේ තේරුම් යන්න ඕනේ මේ කෙනෙක් ඉන්නවා වගේ හැඟෙනව මිසක් කෙනෙක් ඉන්නව නෙමෙයි. ඉන්නවා වගේ හැඟෙනවා. දැන් සමහරවිට ඔබ කාමරයක ඉන්නලාවක අපි හිතමු මොකක් හරි සද්දයක් එනවා. දැන් දොරක් ඇරෙනවා එනවා වගේ. ගිහලා බලද්දි හුළඟට. දැන් ඒක දැනගන්නකම් අපිට හිතුණ නේද කවුරු හරි ඉන්නවා කියලා. හැබැයි හිටියද? නෑ හැබැයි ඉන්නවා වගේ හැඟුණ නේද? හැඟුණා. ඒක ගිහලා ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ දන්නවා මම මේ හුළඟටනේ. මේ දොර කවුරුත් හිටියා නෙමෙයිනේ. හැබැයි නැත්නම් අපිට හිතට බයක් එනවා නේද? කවුරුත් ඇවිල්ලා දන්නේ නැහැ ගෙදර. ඒකයි හැඟෙනවා කියන එකයි ඇත්තටම ඉන්නවා කියන එකයි දෙකක්. එහෙනම් ඉතින් හොඳට දකින්න දුක හටගන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. අවිද්‍යාව තණ්හාව තියෙන තැන දුක හටගන්නවා කියන ක්‍රියාවලිය සිද්ධන ඔන්න ඔය ක්‍රියාවලියේ දෝෂය තියෙනවා. කවදාකවත් කෙනෙක් තුල වැරද්දක් හොයන්න යන්න එපා. ඒ කෙනා වැරදි නෙමෙයි. ඒ චිත්තසංතානය තුල වැරදි ක්‍රියාවලියක් දුවනවා. හරියට ඔබ වාහනය අරන් ගිහලා වාහනේ සද්දයක් එනවා කියලා වාහනේ තඩි බෑවේ නැන්නේ. නමුත් කෙනෙක් යාළ ඔබට බැන්නොත් ඔබ අනිත් පැත්තට වාහින්න හිතනවා. දැන් වාහනේ ඔබට බව බව ගියාකල ඔබ වාහනට බව බව ගියාවත් ඉතින් ඇයි එහෙනම් කෙනෙක් බව බව ගාදී ඔබ ගිහලා ඒ කෙනාට ආයි බව බව ගන්න හිතෙන්නේ? බාහන කොච්චර වැරදිද කියලා. ඒ වෙලාව අපි තග්ගලපු පුද්ගලයා ආරෝපණය කරගන්නවා. වැරදිද නැද්ද? සපුරා වැරදි, වෙන සම්පූර්ණයෙන් වැරදි. ඔබ ඒක කරන තරමට අපිට නම් පේන ඔබේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. හැම වෙලාවෙම දකින්න බලන්න අවිද්‍යාව තෘෂ්ණාවයි මේ වැරද්ද කරලා තියෙන්නේ. එතකොට ඔබ මෙත් වඩාද පින්නේ සංසාර දාහේ මිදෙත්වා කියලා මේ ප්‍රාර්ථනා කරන්නේ. මේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා මේ හිත දාහයටපත් වෙලා තියෙනවා. හිත කියලා කම් මේ ලෝකේ නැද්ද? ඒක තියෙනවා පින්නේ. හිත කියලා කම් මේ ලෝකේ තියෙනවා. හිත කියලා කොටසක් මේ ලෝකේ තියෙනවා. රූප කියලා කොටසක් මේ ලෝකේ තියෙනවා. චෛතසික කියලා කොටසක් මේ ලෝකේ තියෙනවා. මේ නිවන කියලා එකක් මේ ලෝකේ නැහැ. නමුත් නිවන කියලා එකක් තියෙනවා. ඒක මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒකයි පරමාර්ථ ධර්ම හතට බුදු පියාණන් දේශනා කළේ චිත්තසයිසික රූප නිබ්බාන කියලා. ඒව ටික තියෙනවා මේ ලෝකේ. නිවන ලෝකෙ දෙන කන්නේ මේක ලෝක උත්තරයි. එහෙනම් ඒව නැහැ කියලා කිව්වොත් ඒක වැරදි. හිතක් නැහැනේ. එහෙම කියලා ඒක වැරදි පින්වතුනි. හිත තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ ඒක තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්නේ දුක. දුක හටගන්න හේතු නිසායි. හේතු තියෙන තාක්කල් දුක හටගන්න එක නවත්තන්න බෑ. එහෙනම් හැම වෙලාවෙම හේතු හොයන්න, හේතු දුරු කරගන්න. හේතු දුරු කරගත්ත කල්හි ආයෙකට ඵලය ගැන වරි වෙන දෙයක් නැහැ. ඵලය දුරු කරන්න බෑ හේතු දුරු කරන්න නැතුව. එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි දින හේතු දුරු කරගන්න. වෙන කරන්න තව දේවල් දෙකක් එහෙම තියෙද? එක දෙයක් කරන්න පුළුවන් හේතු දුරු කරලා. වෙන ඔබට කරන්න දෙයක් ඕන නම් අපි තුන් තව කාලෙ ඉතුරුයි කියලා. එන්න හේතු දුරු කරගෙන යනවා තව කාලෙ ඉතුරුයි. වෙන කරන්න දෙයක් තියෙද? වෙන කරන්න දෙයක් නැහැ කාලෙ ඉතුරුනා කියලා. ඒ කාලෙත් මොකද කරන්න තියෙන්නේ? ඒත් හේතු දුරු කරගන්න. අනිත්‍ය දුක්ඛනත වැඩුවා. දැන් තව ටික කාලේ ඉදිරියට යනවා. දැන් මම මේ කාලේ මොකද කරන් කරන්නේ? ඒකේ තනිත්‍ය දුක්ඛනත. ඒක කාලේ ඉදිරියට නා. ඒ තනිත්‍ය දුක්ඛනත වැඩ. මොකද අනිත්‍ය දුක්ඛනත වැඩුණ නැති නිසා තමයි පින්වතුනි නිච්ච සුඛාත ඉදිරියට ලෝකේ පේන්නේ. හෝ හැංගෙන්නේ. ඒ හැංගෙන නිසා තමයි ලෝකෙට තණ්හාව එන්නේ. ඒ තණ්හාව නිසා තමයි පෙළෙන්නේ. ඒ පෙළෙන නිසා තමයි අபிසංකාර සිද්ධ වෙන්නේ. අර පෙළීමෙන් නිදහස් වෙන්නේ. ඔන්න ඔය කියන ක්‍රියාවලිය එහෙට මෙහෙට එහෙට මෙහෙට දකින්න. මම ඔබට ගිය සතිය ආරාධනා කරා මෙහෙන් ඇවිල්ලා මේ පංචිකාවත කෑල්ලක් ගන්න යන්න ගිහිල්ලා ආරිමෛත්‍රි වඩන්න කියලා. කළා බැලුවද? යානාවක් මෙන්න ආරිමෛත්‍රි වඩන හැටි මතකද අපි කතා කරා ගිය සතියේ? කෑල්ලක් ගත්තා ගිහිල්ලා වැඩුවා. මේ මන්නම් දවස ගානේ කරන දේ පිළිබඳව මේ කියන්නේ. ඔබ කරලා බලන්න. ආරිමෛත්‍රි හෝ ඔබට ගැළපෙන කර්මස්ථානයක් තියෙනුනේ. දැන් අද දේශනාවෙන් ඔබ යමක් අහගන්න ඕන. ඒ අහගත්ත දේ මානසිකාරය කරන ආරි මෛත්‍රිය තුලින් ආරි මෛත්‍රිය නම් ඔබට කර්මස්ථානයි. ඒකට බින්න අතිශයම සාර්ථකයි. මොකද එකම දෙයක් දිගින් දිගට දිගින් දිගට කරනකොට තමයි ඒක හොඳට පුළුවන් වෙන්නේ. බැරි දේ කොච්චර කල් නොකර හිටියමද පුළුවන් වෙන්නේ? කොච්චර කල් පුළුවන්ද? කොහොමත් බෑ. එහෙනම් මේ ඕනම කර්මස්ථානයක් හරි දිගින් දිගටම කරන්න. දිගින් දිගට කරනකොට ඔබට ඒ කර්මස්ථානේ හොඳට පත්තියන් වෙනවා. එකම කර්මස්ථානේ වඩන්. කර්මස්ථාන ගොඩාක් බදාගෙන කරන්න දෙයක් නැහැ පින්වතුනි. එකම කර්මස්ථානේ වඩන්. හැබැයි හොඳට බණ ටික අහගන්න. බනහන් අහන්න අහන්න ඔබේ ප්‍රඥාව වැඩෙනවා. ආන් ඒ අලුත් ප්‍රඥාව පාවිච්චි කරලා අර කර්මස්ථානෙම වඩන්න. එහෙනම් ඔබ වඩන්නේ කාම ලෝකනාතයන් නම් කාම ලෝකනාතම වඩන්න. හැබැයි හොඳට බණ ටික අහන්න. දැන් අද කතා කරනවා පරිසම්පාදේ පරිසම්පාදේ අහගන්න ගිහලා කාම ලෝකනාතේ වඩන්න. අද කතා කරන ඕනෑවීම නම් ඕනෑවීම අහගන්න. ගෙදර ගිහලා පරිසම් අනිත් කාම ලෝකනාතේ වඩන්න. අද කතා කරන අபிසංකාර ගැන නම් අபிසංකාර ගැන හොඳට අහගන්න. ගෙදර ගිහලා කාම ලෝකනාතේ වඩන්න. ඔබ වඩන්නේ ආර්ය මෛත්‍රිය නම් ඔක්කොම අහගන්න. ගෙදර ගිහලා ආර්ය මෛත්‍රිය වඩන්න. ඒක ගොඩාක් සාර්ථකයි දින ඒ ක්‍රමවේදෙ. මේක කළ බලන්න. එහෙනම් දැන් අද දාන වේලාවේදී නැවත ඔබ බලන්න පස් දැන් ස්වාමීන් වහන්සේලා වඩිනවා. ස්වාමීන් වහන්සේලා වඩිනවාද? නැත්තම් මේ ක්‍රියාවලියද මේ සිද්ධ වෙන්නේ? ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ. දැන් හිතෙන් ශක්තිය දෙනවා මේ කයට. කකුල උස්සන්න ඉස්සරහට තියන්න, ආයිලං කකුල උස්සන්න ඉස්සරහට තියන්න, ඊළං කකුල උස්සන්න ඉස්සරහට තියන්න. ඔය ක්‍රියාව සිද්ධ වෙනද නේද? නේද ස්වාමීන් වහන්සේ වඩිනවා නෙමෙයි. මේ වැඩෙනවා. වැඩම් වෙනවා. ඇවිදෙනවා. අර හිත තමයි මේ ශක්තිය දෙන්නේ. මොකද යාම අරමුණක් ගත්තට පස්සේ දැන් ඒක උදසා ක්‍රියාත්මක වෙනවා. නේද? එච්චරයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ වඩනවා කියලා ඔබට හැඟෙන විදිහක් නැහැ පින්වතුනි. මේක තනිකර ක්‍රියාවලියක් මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට පින්වතුනි අද දවසේ තුලදී ඔබ කරන ක්‍රියාකාරකම් ගැන හිතලා බලන්න. වැසිකිලි ක්‍රියාවත් එච්චරයි. වතුර ටිකක් බිව්වත්, කැම ටිකක් යාවත් එච්චරයි. මේ හුස්ම ගන්න එකත් ඒත් එච්චරයි. මේ හිතෙන් දෙන ශක්තියත් එක මේ ක්‍රියාවලිය සිද්ධ වෙන. එහෙනම් කවුද කරන්නේ කියන කතාව නැහැ. නේද? නැත්නම් එනවා ඔබ හුස්ම ගන්න විදිහයි මම හුස්ම ගන්න විදිහයි දෙකක් වෙන්නේ නැහැ. අපි දෙගොල්ලෝ මේක විදිහට හුස්ම ගන්න. ඇයියේ? මේ එකම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙනම් දුක හදන්නේ එකම ක්‍රියාවලියට. නැත්නම් බුදුහාමුදුරුවෝ සිද්ධ වෙනවා පින්නේ මේ ලෝකේ ඉන්න බිලියන අටක් ඉන්නවනේ මිනිස්සු. උන්වහන්සේට බිලියන අටක් ක්‍රම කියලා දෙන්න වෙනවා නිවන් දකින්න. නැව දෙක ක්‍රමයක් කියලා දෙන්නේ. සත්තානං විසුද්ධිය එකම ක්‍රමයයි. මොකද හැමෝටම දුක හත ගන්න එකම ක්‍රම වේදයකට. ආන් ඒ ක්‍රම වේදේ හොයාගෙන ඒකට පිළියම් කරගත්තා නම් දැන් දුක කෙලවරයි. හොඳයි. එන අපි උදැසන සාකච්ඡාව දෙනින් හමාර කරමු. පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලා. හොඳයි පින්දුර එහෙමනම් සිරු දනාම සිහිපත් කරගන්න. උදැසන පටන් මේ මොහොත දක්වා සිරු දනාම සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්ම දේශනා කරගෙන ත්‍රිවිධ රත්නයේ උදසා වන්දනා මාන ප්‍රස්ථාන කළා. ඒ වගේම බුදුමන සජ්ජහානා කළා. සිවණ පිරිසුදු සහ ආරක්ෂා සම්පත්‍තිය සලසා දීලා දානමාන කටයුතු සහබන්දලා සූදානම් කළා. එනගාගත් අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමුකටම එදා ඉඳන් අද දක්වා මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසටත්. ඒ වගේම මේ ආරාමයේ වැඩවාසය කරනවා ගුරු ස්වාමීන් වහන්සේ වරක්‍රම කණක සිළුමු ස්වාමීන් වහන්සේලාට තනගාරිකයන් සිරු දනාටත් ඔබත් සමග සුජීවත්ව ජීවත් වෙනවා අම්මා තාත්තා දුව දරුවෝ නම දරුවන් සහෝදර සහෝදරි ඥාති හිත මිත්‍ර ආදී සිරු දනාටත් පුංචි සඳී පටන් මේ මත දක්වාම ගුරු හරුකන් ලබා දුන්න යම්තා පිරිසක් සිටිනවා නම් ඒ සිරු දනාටත් ඒ වගේ මේ රට ආරක්ෂා කරන්නව රට පාලනය කරනව රට සංවර්ධනය කරනව යම්තා පිරිසක් සිටිනවා නම් ඒ සිරම සිරු දනාටත් මේ පුණ්‍ය කුසල ශක්තිය විහිදුවා පතුරා හරින් මේ පින වීදී පැතිර යාමේ හැට වැදවල දී තියෙන මොනම රෝග ආබාධයක් ඇතනම් ඒ සියල්ලම ගසා දූරින් භූත වැස් වේත්වා ඇස්වා කටවා හෝවා අවුල් දේවසක සංකාන වෙන කොට වෙන හිර බන්ධන සියල්ලම ගසා දූරින් භූත වේත්වා නිවන් මගට බාධා කරනව යම්තා කරදර උපද්‍රවයක් නම් ඒ සියලම්ක සාධූරයෙන් භූත වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලෙන් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින් සිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සම්බුද්ධ දේශනයේ ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාව රකබලා ගත්තා වූ සක්‍ර දේනතුමා ප්‍රධාන කොටගත් සදෙව් ලෝක වාසී සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා සෑම සිරි දෙනත් ඒ වගේම යක්ෂ සේනාධිපතිවරු ඇතුළු එයාගේ පරිවාර පිරිසත් ඒ වගේම පිටින ඔබට කරදරයක් හිරිහැරක් වෙච්ච වෙලාවක ඔබට පිහිටක් රැකවරණ ආරක්ෂාවක සලසා දෙන්නා වූ බේෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සිරි දෙනත් එයාගේ පරිවාර පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ සිරි දෙනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශ්‍රව ශක්ති වීදුව පතුරව හරින් මේ පින වීදී පැතිර යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂේ වර්ණේ සැපේ බලේ ප්‍රතිපාණ ඥානේ පීඩත්වා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා චිරාත් කාලයේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට රැක බලා ගනිත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි අනන්ත සංසාරය පුරාවට ඔබට අම්මා තාත්තුණු සහෝදර සහෝදරියන්ණු ඥාති හිත මිත්‍ය දුව දරු නම දරුණුණු යම් තා පිරිසක් ඇතනම් මේ සිවිදනත් මේ මොහොතේ සිහිපත් කරගෙන වැලි කැටක තරමකින් වතුර බිඳුවක තරමකින් හෝ වේවා ඔබේ හිත රිදුන වේලාවක හිත හදනට වචනයකින් හරි උදව්පදව් කරාව යම් තා පිරිසක් ඇතනම් මේ සිවිදනටත් මේ පුණ්‍ය කුසල ආශ්‍රද ශක්ති වීදුව පතුර හරින් ඒ පින වීදී පැතිරී යාමෙන් එයයි දුබකති අධ්‍යව ලිපිදලා ඉන්නවනම් එයින් අතමි දේවා සම්දිරි සුගති අධ්‍යවම් කරන ලබත්වා 90 කල්පයක් පුරාවට කරගත්තව නායකනු යම් යම්තාක් ඇතනම් ඒ සියල්ලෙම නිදහස් කරත්වා දස කුසලෙ මෙදෙත්වා දස කුසලෙ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් එන අවසාන වශයෙන් සීපත් කරගන්න පින් දින අදසන පටන් මේ මොහොත දක්වා ඒකර ගියාගත් අප්‍රමාණ පුණ්‍ය කුසල ආශ්‍රද ශක්තිය බල මහිමෙන් ඒ වගේම මේ පුණ්‍ය අනුමෝදන අතුරෙන් නැවත වාරයක වූ සීල දින උපද්දවා ගත්ව මහා පුණ්‍ය ශක්තිය බල මහිමෙන් මේ මිහි මඬල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කර දෙල අදිෂ්ඨාන කරන් ඒ පහළවන්ව අරිහතුන් වහන්සේලා අතරට අරිහත් මෙහෙණින් වහන්සේලා අතරට ඔබව සියලු දෙනාට මේක දුන්නට වාසනාව ලැබිලා මේ මනුසත් භවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිට වෙනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරගන් ඔබ සියලු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව වෙත්වා සුපතේ ගුණෝදේව නිබ්බාන පරමසකේ සුඛිතවත්තා.